내가 그랬더니 알룻 마스약 네 අනිද්දාට පොය මේ අවුරුද්දේ 11 වෙනි පොය 12 වෙනි පොයෙන් පස්සේ මේ අවුරුද්ද ඉවරයි ජීවිතේ ගෙවෙනවා ගෙවෙන ජීවිතය සම්බන්ධයෙන් අපට කොච්චර අවබෝධයක් තියෙනවද කාලය ගෙවෙනවා මේ ගෙවෙන කාලය නෑ ලැබෙන්නේ ඒක අපට මතක් වෙනවා හරි අඩුයි ඒ මතක් වෙන අඩු අපි හරි කාර්ය බහුලයි අපේ ජීවිතේ ගොඩක් වැඩ නිකන් හිතලා බලන්න පහුගිය සතිය පුරාවට දැන් ඇවිල්ලා ගියාන ගිය සතිය පහුගිය සතිය පුරාවට අද දක්වා ආපු අද දවස දක්වා මේ ආපු කාලය පුරාවට මේ සතියත් තුල මේ ලෝකේ අනිච්චයි කියලා කීපාරක් මෙනෙහි වුණාද මේ මම නෙමෙයි මේ හැංගෙන්නේ මේ හැංගෙන දෙයක් මේ තියෙන දෙයක් නෙමෙයි මේ මම කියන්නේ හැංගෙන දෙයක් කියලා කීපාරක් සිහිපත් වුණාද එහෙම වෙන්නේම නැති මට්ටමක් හරි අමාරුයි බව තේරෙන්නේ නැද්ද කොච්චර වීරියක් ගන්නද මෙතෙන් එන්න රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි අමාරුයි ගොඩාක් අමාරුයි නෙමේ ගොඩාක් අමාරුයි ඒ අමාරුත්වය කොච්චරක්ද කියලා කියන්න බෑ ඒ අමාරුත්වය කොච්චරද කියලා කියන්න බැරි එකට එකම සාක්ෂිය තමයි ඔබ අපි මේ නැවත හම්බෙලා ඉන්නේ වෙන සාක්ෂිය ඕනේ සසර කොච්චර දිගයිද ආපු ගමන කොච්චර දිගයිද ඇයි නිදහස් වෙන්න බැරි වුණේ කියලා සිහිපත් වෙනවා නම් ඒක ඇයි කියලා සිහිපත් වෙද්දී පොඩ්ඩක් වටේ බලන්න තියෙන්නේ ඒක තමයි හේතුව. රැඳිලා බැඳිලා ගෙතිලා වෙලිලා ආපු ගමන නිදහස් වෙන්න බැරිම මට්ටමක්. අනිත් හැමදේම කරා. ඒක නිකන් ඉබේ වගේ වුණා. බාන දවසේ ක්‍රියාකාරකම් ටික ආ ඒව නිකන් කටපාඩමින් ඉබේ වගේ වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ආන්ගේ ප්‍රශ්නේ මොකද්ද කියලා මතක් වෙන්නේ නැහැ ඒක තමයි ලොකුම ප්‍රශ්නේ හැබැයි ඒ ප්‍රශ්නේ අමතකයි අනිත් හැම ප්‍රශ්නයකටම උත්තර හොයනවා ඒක નિરાයාසයෙන් වෙනවා ඒකට අමුතුවෙන් වෙහෙසක් ගන්න ඕනේ. ගෙවල් දොරවල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, යාළුවන්ගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, තමන්ගේ ප්‍රශ්න, තමන් නොකියන කාටවත් නොකියා හිතේ තියන් ඉන්න ප්‍රශ්න. ඒවට උත්තර හෙවෙනවා. ඒකට ආයාසයක් ගන්න ඕනේ කිබේ වෙනවා. හැබැයි ඇත්තම ප්‍රශ්නේ අඩුම ගානේ මතක්වත් වෙන්නේ නැහැ. ඒකයි මං කිව්වේ නිකන් හිතලා බලන්න. මේ හැංගෙන දෙයක් මිසක් මේ තියෙන දෙයක් නෙමෙයි කියලා මේ සතිය කීපාරක් මතක් වුණාද මේවා තියෙනවනේ මේ දේවල් සම්බන්ධයෙන් හැඟීමක් මේ තියෙන්නේ කියලා මේ මම නෙමෙයි මේ හැදෙන්නේ දුක කියලා කීපාරක් මතක් වුණාද මේ ලෝකේ නිත්‍ය නෑ මේ ලෝකේ අනිත්‍යයි කියලා කීපාරක් මතක් වුණාද පෞගේ සතිය පුරාට හැබැයි අපි බුදුන් වන්දේ නැද්ද බුදුන් වන්දේලට අද මතක් වුණා දුඟානේ හරි අඩුයි තිඟතුනේ මේ ධර්ම මේ මාර ධර්මයන් එච්චර වහලා තියෙන්නේ නිදහස් කරන්නෙම නැති මට්ටමක් නිදහස් කරගන්නම බැරි මට්ටමක් ඒකයි මේකට පුදුම වීරියක් ඕන හැබැයි ඒ වීරිය තමන්ගේ ජීවිතේ ජීවත් කරගෙන තමන්ගේ ගෙදර වැටික් කරගෙන තමන්ගේ සාමාන්‍ය එදිනදා ජීවිතේ ගෙවා ගන්න තියෙන වීරියෙන් 10 එකක් තිබ්බනම් ඇති මොකද මේක මානසිකාරය කරන්න තියෙන දෙයක් මේක කයෙන් කරන්න දෙයක් නෑ මේ වෙනුවේ මේකෙන් වචනෙන් කරන්න දෙයක් නෑ මේ වෙනුවේ මේක මානසිකාරය කරගන්න තියෙන දෙයක් මානසිකාරය කරගන්න තියෙන දෙයක් ලේසියිනේ කය මෙහෙවනේ කොච්චර අමාරුද? ඇවිදින එක, වැඩ කරන එක, උයන එක, දරුවෝ බලා ගන්න එක, රැකියා කරන එක, ඩ්‍රයිව් කරන එක, කඩේ යන එක, ඔය මෙකී නොකීව දේවල් කොච්චර අමාරුද? උඩ කය වචනේ කොච්චර මෙහෙවන්නුනද? හැබැයි ඔය හැම තැනම මානසිකාරයේ පවත්වනවා කියන එක හිතින් කරන්න තියෙන දෙයක්නේ. එහෙනම් අරවට සාපේක්ෂව කොච්චර ලේසිද මේ මානසිකාරය කරගන්නවා කියන එක මොකද හිතින් කරන දෙයක්. මොකද හිතට හැම වෙලාවෙම හිතෙනවා. හිතෙන එක නැවතිලා නැහනේ. දැනුත් හිතෙනවනේ. දැන් නිකන් ඔබ හැමෝටම මාව පෙවුනට දැන් සමහරට ස්වාමින් වහන්සේ දිහා බලන් ඉන්න සමහරට වෙනම දෙයක ලෝක යන්නේ. සමහරට අපි ඊගා දිහා බලන් ඉන්නවා මොකද්ද කිව්ව කියලා මතක නැහැ සමහරට. නිකන් ඔබ බණක් අහන්න දේශනාවක් කරන සමහර හවස ගුරු ස්වාමීන් වහන්සේ දේශනාවක් කිව්ව අපේ නායක ස්වාමීන් වහන්සේගේ දේශනාවක් කිව්ව. අහන් ඉල්ලක සමාධිය බලාගෙනත් ඉන්නවා කන් දෙකටත් ඇහිලා. හැබැයි පස්සේ කල්පනා කරනවා මොනවද කිව්වේ කියලා. හැබැයි ලොකුවට මතක් වුණ දේකුත් ලොකුවට ඒ වෙලාවුණ මානසිකාරයක් ලොකුවට මතකත් නැහැ. පිංගුතුනි හැම වෙලාවෙම අයෝනිසෝ මානසිකාරය කියන එක තුල මෙහෙට දුවන. ඒකයි කියන්නේ හිතන්නකෝ අද උදේ ඉඳලා මෙහෙට ආවා කියලා. මොනවද වැඩිපුර මතක් වුනේ? මොනවද ප්ලෑන් කරේ? මොනවද හිතුනේ? මතකවත් නැහැ සමායට. උදේ නැගිට්ට වෙලාවේ මොනවද මතක් වුනේ? මේ ඉඳන් ඉන්නලා මොකද මතක්? සමහර සීල් ගත්තා. දැන් බලන්න චුට්ටක් මතක කරලා දෙන්න මේ විනාඩි 5කට 10කට පස්ස. සීල් ගත්තනේ. ඒක නිකන් කියවුණා වගේද නැත්නම් ඇත්තරම නිකන් අවබෝධයෙන් ගත්තද? සමහර සීල් පද ටික කියවිලා. මොකද්ද කීවත් දන්නේ නැහැ. සමහරට මේ ගොඩක් කියලාත් ඉවරයි වගේ අන්තිමටම. හැබැයි කියලා. ඇහුණේ නැන්නේ කිව්වේ. මානසිකාර වුණාද මේ අහවල් සිල්පදේ මං ගන්නෙ අහවල් සිල්පදේ සමාදන් වෙන්නේ අහවල් එක මේ සතියම්පි ဒုတိယම්පි මේ පළවෙනි වර දෙවෙනි වර වන්දනා කරනවා බුද්ධ ධම්ම සංඝ මතක් වුණාද? හරි අඩේ. බලන්න දහම තුල ඉද්දි දහම කොච්චර යට යනවද කියලා. මේ දහම කියන වෙලාව මේ පොඩ්ඩකට කලින් හිතන්නකෝ ဒုတိယම්පි තတိယම්පි කියලා කිව්වනේ. දෙවනි වරද තෙවනි වරද බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. ධර්ම රත්නේ සංඝ රත්නේ වන්දනා කරනවා. අහවල් ශික්ෂාපද සමාදන් වෙනවා. හිතුණාද? මතක් වුණාද මොකද්ද මේ කිව්වේ කියලා? නැති මට්ටමක්. ඊයේ රෑ පන්සල් ගත්තනේ. මතකද? ගත්ත කියපු ගාථා ටික කියවුණාද? නැත්නම් ඒ කියන්නේ අවබෝධයෙන් ගත්තද? කියන්නේ බලන්න කයයි වචනයයි වැඩ නමුත් හිත ඒ අරමුණට ගන්න බෑ. කොච්චර අමාරුද? ඔබ මෙතෙන් ඇවිල්ලා ලයිව් මිදගෙන මෙච්චර අමාරු නම් එළියේ ඉන්න කට්ටියට මේ කරන්නම බැරි මට්ටමක් නේද? කරගන්නම බැරිම මට්ටමක්. ඒකයි අර ගිහි වතින් නිවන් දකින්නේ කෙසේද කියලා ඇහුවා වගේ තමයි. කෙසේද තමා? ඉංගදී ඔහොම තමයි අන්තිමන මරණාසන්න මොහොතේ තෙන්නේ. අපි ලොකුවට හිතන් ඉන්නවා අපට අපි මෙච්චර කරා අච්චර කරා මේ මතක් කියලා. මතක් වෙන්නේ නැහැ බුදු පිළිම 100ක් තිබ්බත් බුදුරජාණන් වහන්සේ පේන්නේ නැහැ ඒ වෙලාවට. මේ කියද්දි මම පොඩි එක උදාහරණයක් කියන්නම්. ඔය අපි ගිහි කාලෙදි එක නෝන කෙනෙක් අවුරුදු 52යි වයසේ තුමියගේ. විදේශ රටක හිටියේ. ඒ කෙනෙක් තමයි විවාහ කරන්න හිටියේ. ඉතින් ඉන්නකන් ওই පින්දහම් සාමාන්‍යයෙන් කරා. ඉතින් මේ මහත්තයා මේ නෝනා බෞද්ධ නිසා gedara වෙනම බුදු පිළිම තියලා වතුර වැක්කිරන හදලා මේ ලස්සනට ඒ පරිසරයත් හදලා දුන්නා. ඒක ඇත්තටම ආදන්න මූලිකුණ එතුමිර අන්තිමනම පිළිකාවක් හටගත්තා. ඒ වෙලාවේ. ඊට පස්සේ දැන් මේ මහත්තයාට තේරෙන්නේ නැහැ නේ අන්‍ය ජාතිකයෙක් නේ අන්‍ය කෙනෙක්නේ. ඉතින් කාලයක් ළඟකටත් ඇවිල්ලා ගිහිල්ලා ටිකක් හොඳ වුණා. හිසකේ සේමය පාරක් ආවා. ඊට පස්සේ නැවත වරක් හිසකේ යන්න ගත්තා. දැන් අමාරුම බදන ගත්තා. ඊට පස්සේ මහත්යා කරේ යට තේරෙන විදිහට. එයාට වෙනම රූම් එකක් හදලා ඒ රූමේ වටේටම බුදු පිළිම තිබ්බා. බුදු පිළිම තියලා දැන් එයාට මැරෙයි කියලා එයා දන්නවා මැරෙයි කියලා. නමුත් හිතෙන්නේ නැහනේ අද මැරෙයි කියලා හෙට මැරෙයි කියලා. බුදු පිළිම තියලා හඳුන් කූරු පත්තු කරනවා නිතරම අර සුවඳ සාමාන්‍යයෙන් හඳුන් කූරක් පත්තු කරන්න යන්නේ මදුරු එළවන්න. මේ සංඥා දෙන්න හදනවා. ඒ ඒ මහත්තර තේරෙන විදිහට. ඒ නෝනට ලොකු ආසාවක් තිබ්බා තමන්ගේ දුව නර්ස් කෙනෙක් කරන්න. ලොකු ආසාවක් තිබ්බා. අන්තිම දුවත් නර්ස් කෙනෙක් වුණා. සිංහල වචන කතා කරන්න බෑ හැබැයි. මේ කට්ටිය මේ ගැන මුකුත් දන්නෙත් නැහැ. පුතයි දුවයි සිංහල වචන කතා කරන්න දන්නෙත් නැහැ. ඉතින් ඉන්නකන් හොඳ වැඩක් කරා. ඉතින් හොඳට ජීවත් වුණා ඉතින්. සම්මුති ලෝකේ හොඳයි. අපි කියන්නේ හොඳ කෙනෙක් කියලා. ලොකුවට පව් ලොකුවට පව් කරපු කෙනෙක් නෙමෙයි. අවුරුදු 52 කියලා කියන්නේ. ඒචෝ කරනලා කාලයක් නැහැනේ. අවුරුදු 20න් ආයි වහලා තිබ්බේ. ඉතින් හඳුන් කූරු පත්තු කරේ මහත්තයා. රතු රෝසමල් තියලා තියෙනවා හැමතැනම හැම වෙලාවෙම. එයාට පේන්න. අන්තිම දවස්වල අපිට මතකයි එයා ඇඳේ හිටියේ නැකිරින්න අමාරුයි. රතු රෝසමල් පේන්න තියෙනවා. තියලා හඳුන්කුරු පත්තු කරලා ලයිට් එකක් පත්තු කරලා මොකද හේ ගින්දර ගලවන්න දැල්ලන්න බැන කියලා සාමාන්‍ය සමරටවල ඉතින් අර ලයිට් එකක් පත්තු කරලා වටේට බුදු පිළිම තියලා තියනවා දැන් මෙයා බලන්න යනවා මෙයාගේ ඥාතින් සහෝදර යාළුවෝ ගිහාම කතා කරනවනේ දහමට අදාළ නැතිම දේවල් තමයි කතා කරන්නේ දහමට අදාළ නැතිම දේවල් තමයි කතා කරන්නේ. බණපදය බින්දුවකට මතක් වෙන්නේ එයාට එයාත් එක්ක කතා කරලා තේරෙනවාට මේ එයාට මෙලෝ අවබෝධයක් නැහැ මෙලෝ සිහියක් නැහැ මේ බුදු පිළිම හතර වටේ පේනවා. තුනක්ද කොහෙද මට මතක තියලා තිබ්බා. හිතා ගන්න ඇඳට ඇඳරිය කරගෙන උස්සලා තුනක්ද කොහෙද තියලා තිබ්බා මල් ගහලා තිබ්බා. රතුමල් එයා පූජා කරපු දේවල්ලේ. අපිට මතකයි ප්‍රෝග්‍රෑම් වලට එද්දි මල් අරන් එනවා. රතු රෝස වලට එයා ගොඩක් ආසයිලු. ඉතින් ඒ නිසා තමයි එයා ඒ මල් තමයි පූජා කරන්න කැමතිලා තිබ්බ ගී කාලේ. ඉතින් ඒවා తీවිලා තිබ්බා. මේ සංඥා දෙන්න දැන් ඒ මහත්යද නැහැ එහෙම එකක්. නමුත් මෙයා ආසාවෙන් කරපු ටික දැන් මේට පේන්න තියලා තියෙනවා. හැබැයි මෙයා අහන්නේ, මෙයා කතා කරන්නේ, මෙයා විමසන්නේ සම්පූර්ණයෙන්ම ඊට වෙනස් දේවල් ටිකක්. අන්තිමට වේදනාව වැඩි වෙන්න ගත්තා. කෑමර දෙනවා විලාප තියනවා අපි දන්නේ කීප දෙනෙක් එතන හිටියා අපි දන්නේ ඒ නෝන්ලා කීප දෙනෙක් ඒකට දෙනවා කෑ විලාප තියනවලු අමාරුවට බුදුහාඳුරුව ගැන මතක් කරද්දී ධර්මය ගැන මතක් කරද්දී ඒ ගැන නිච්චියක්වත් නැලු අදිනව කියලා කෑ ගහනවලු වෙලාවකට දැන් මේක දුව බලන් ඉන්නවා දුවට තේරෙනවා අම්මා ගොඩක් දුක් විඳිනවා කියලා. අම්මා පවුනේ කියලා ඉවරලා. ගෙදර කට්ටියත් එක්ක කතා කරලා ඉන්ජෙක්ෂන් එකක් අරන් ගැහුවා. ඒ තමයි තමන්ගේ සිහිනය තමන්ට මෙලෝඩියෙන් විපාක දුන්න විදිය. ඊට පස්සේ ඒ ළඟම හිටමු නෝන කෙනෙක් අපිත් එක්ක කියනවා දින කීපයක් ඇද්දී එයාව ඇඳෙන් ඇදලා බිමට දානවලු. අන්තිමට මේ ළඟ හිට මිනිස්සු බය වෙන්න පටන් ගත්තා. මොකද උනේ කියලා. ඊට පස්සේ හත් දවසේ දාන්න ස්වාමීන් වහන්සේ මම හත් දවසේ හරි තුන් මාසෙට මට මතක නැහැ හරියටම. ස්වාමීන් වහන්සේ ගෙදරට වැඩියා. වැඩිලි ඉවරලා ඒ වෙලාව දුවත් හිටියා. දුවට සිංහල බෑ. හින්දුව කිව්වා දුව කියනවා අම්මා ගොඩක් දුකෙන් හිටියේ අම්මට ගොඩක් අමාරුවෙන් අම්මා ගොඩක් වේදනාව වින්දා අම්මගේ එකම හීනයක් තිබ මම නර්ස් කෙනෙක් කරන්න ඕන කියලා ඉතින් අම්මගේ එකම හීනේ මම නර්ස් කෙනෙක් කරලා අම්මා සුවපත් කරන්න මට බැරි වුණ නිසා ඉතින් අම්මා දුක් විඳිනවා මට බලන්න බැරි බෑ ඒ නිසා මම මෙහෙම දෙයක් කරා ඉතින් ඒක ගාණක් නෑ ඒ රටවල අන්තිමට මේ පිලිමටි ගයින් වුණා මල්ටි ගයින් වුණා ඉටිපන්දන් ටික නිමිලා ගියා හඳුන් කුරු ටික පිච්චිලා අලු වුණා එයා එයාගේ ගමන ගියා සුගති ගාමි කියලා හිතන් හරි අමාරුයි සිහිපත් වෙන්නේ නැති මට්ටමක් ඒ නිසා හිතන්න එපා පිංගුතුනේ මේ අපි ඔක්කොම කරන අන්තිම සිහිපත් වෙන්නේ නැහැ ඒකයි මම කියන්නේ පිංගුතුනේ මේ බුදුන් වදින වෙලාවක මේ පන්සිල් ගන්න වෙලාවක මේ වෙලාවේ කරන එක සම්බන්ධයෙන් සිහිපත් වෙන්නේ නැහැ කියන්නේ ඒ වෙලාවට හිතේ මොකක් හරි තියෙනව නේද? ඒ තියෙන එක සමහරට මතකවත් නැහැ නේද? එහෙනම් බලන්න කොච්චර අමාරුද කියලා. සිහියටපත් කරගන්න. මරණාසන්න වෙන්න වෙන්න මේක තව තව තීව්‍ර වෙනවා. ගොඩ දේවල් මතක් වෙන්න ගන්නවා, වේගවත් වෙන්න ගන්නවා. ඔය සිය දිනසා ගන්න ගිහිල්ලා හෝ මැරෙන ගිය කට්ටිය කියන්නේ අන්තිම තප්පර කීපෙදල ගොඩාක් දේවල් මතක් වුණා කියලා. සෙල්ලන්නේ. සිය බලන දවසර කොච්චර සිහිපත් වෙලා තියෙනද කියලා තමන්ගේ ජීවිතේ දවස කරපු දේවල් අනිත් දේවල් ඔක්කොම සමහරට බාන බිනු බාහනට ඉඳ ගන්න ඕනේ බාහනට ඉඳ ගන්න ඔබ භාවනා කරනවාදනේ අමතක වෙච්ච දේවල් ඔක්කොම මතක් වෙනවනේ කරන්න තියෙන වැඩේ හැම අර කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා ආ මේක මට කියන්න තිබ්බනේ මේ කියන්න තිබ්බ දෙයන්නේ බලන්න ගොඩක් දේවල් අමතක නම් වැඩපොළ කරගන්න හැම බාන කරන පොඩක් ඉඳගත්තා නම් හරි ඔක්කොම මතකයි ඔක්කොම මතක් වෙන ගන්නවා කරන්න තිබ්බ දේවල් අතපසුන දේවල් මිස්සුන දේවල් ඒ ඔක්කොම මතක් වෙනවා පොඩ්ඩක් ඉඳ ගන්න තියෙන්නේ ගෙදර ගිහිල්ලා නිදහසේ භාවනා කරන්න නැත්නම් නිින්දයන් නැත්තම් මේ දවස් ටිකේම නිින්දයන් නැහැ හරි අමාරුයි අප්පා ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් භාවනා කරගෙන ඉඳගත්තා නම් හරි ඒක ඇඳටම ගිහින් පොඩක් ඉඳගත්තා නම් හරි නිදි පෙති එහෙම අවශ්‍ය නැහැ ඉතින් සමහර කට්ටිය එහෙම කරනවා අපි දැන ගැටත් එහෙම කරලා තියෙනවා මේ ජීවිතවලදී නිින්දයන් නැතුණා නම් නිදිමතුණ පොඩ්ඩක් භාවනා කරන්න ඕන හරි බලන්න බින්දුනේ හැ හිතේ ස්වභාවය ඔබට මේ අත්දැකීම ඇති ඔබ අඩු ගන්න ආර්යමෛත්‍රියවත් වඩනවා නම් පොඩ්ඩක් හරි මානසික නැත්තම් බුදුන මොකක් හරි මේ දහම සම්බන්ධව දෙයක් කරන්න හදනවනම් ගොඩක් අමතකුණ දේවල් මතක් වෙනවා කොහොමද වැඩේ ඒ මතක් වෙන්නේ අර දේ කරන්න උත්තේජනයක් වෙන්න නෙමෙයි නැකිටලා ඒක ගිහින් කරන්න නැත්තම් අඩු නම් පොතක් අරගෙන ලියා ගන්නවත් හිතෙනවා සමහර විට නෑ මේ වැඩේ කරලා ඉවරලා පොඩ්ඩක් මේ වැඩේ කරනවා කරලා ඉවරලා නැගිටිද්දි මතක නෑ ඔබ සමහරට වෙලා ඇති සමහර දේවල් අමතක වුණාම මේ මතකුණ තැන්ට ආපහු යනවා ගිහින් පොඩ්ඩක් කල්පනා කරනවා මොකක්ද ඒ කියලා එතකොට සමහරට මතක් වෙනවා මොකක්ද ඒ වුනේ කියලා පිංගුතුනි හිතක් එක්ක සෙල්ලම් කරන්නේ කයක් එක්ක නෙමෙයි කය නම් යම් මට්ටමකට කන්ට්‍රෝල් එකේ තියාගත්ත හැකි හිත පිංගුතුනි බය හිතෙන්න ඕන අඩුම ගානේ දවසකට වතාවක් අසීපත් වෙන්න ඕන දැන් ඔබ මේ ළඟින් ඉන්න පිරිසනේ මේ ළඟට ඉන්න පිරිසනේ මේ හැමදාම මෙතෙන් එන්නේ මේ බාන ඔබට ශ්‍රණ සම්පත්තිය කොච්චර ළඟට පරිසම් දිලා තියෙනවද කියලා මේ ශ්‍රණයක්නේ බුදුහමර රක්කන සූත්‍රයේ කියන්නේ අවස්ථා 8ක් තියෙනවා කියලා ශ්‍රණය මිස් වෙන මේ අවශ්‍ය ශ්‍රණ සම්පත්‍ය අහිමි වෙන නිරේ ඉන්නවනම් තිරිසන් ලෝකෙ ඉන්නවනම් പ്രേත ලෝකෙ ඉන්නවනම් අසංඤ සත්‍වයේ ඉන්නවනම් ප්‍රත්‍යන්ත දේශෙක ඉන්නවනම් සමහර මේ බණහන පිළිසති එක එක රටවල ලෝකෙ පුරා මේ ප්‍රත්‍යන්ත දේශ බුදුවරුන්ගේ ආගමනයක් කවදාවත් වෙන්නේ නැහැ මුනිවරුන්ගේ ආගමනයක් කවදාවත් වෙන්නේ නැහැ භාෂා ඉගෙන ගත්තොත් විතරක් අනාගතේ අපේ හිමුරු ඒ පැත්තට වැඩි ඒකයි බින්දුනේ කියන්නේ ප්‍රත්‍යන් දේශක නම් ඉන්නේ ඉපදිලා ඉන්නේ ඒ වගේම තමයි දහම ඇහෙන ඔක්කොම වෙනවා මිත්‍යා දෘෂ්ටික නම් මේ වහින් වෙන අට මිත්‍යා දෘෂ්ටිකයි නැත්තම් හරියට මනස මෙහෙව ගන්න බැරි මන්ද ප්‍රඥායි නම් එහෙම නැත්තම් අන්තිම අවස්ථාව බුදුහාම දේශනා කරන පින්වත් මහණෙනි ඔය හතෙන්ම බේරුණ සත්වයා යම් කාලයක උපදිනවා එක බණ පදයක් කියද්දි දහම ආවෝද වෙන්න පුළුවන් සතර පද ගාථායේ පාද දෙකක් කියද්දි දහම ආවෝද කරන්න පුළුවන් හැබැයි පින්වත් මහණෙනි ඒ කාලේට බුදුවරුන්ගේ ආගමනයක් නැහැ මේ විශ්වයේ ඔය අවස්ථාවට ඔබාන ඔබ ඒ අටිනුත් මිස් වෙලා ඒ ඔබ අටත් ඔබට අයින් වෙලා ඔබ අද මෙතන ඉඳන් ඉන්නවා ඔබ කොච්චර ළඟයිද කොච්චර ළඟට ඇවිල්ලා දින්නේ? එච්චර ළඟට ඇවිල්ලා ඉද්දි දහමට හිත තියාගන්න කොච්චර අමාරුද? දහම් පද කියනවා. වැඳගෙන ඉන්නවා. දහම් පද අනුමෝදන් වෙනවා. සමායයට පින්නපාතේ බෙදෙනවා. නිකන් හිතලා බලන්න ගිහසතියේ පින්නපාතේ බෙදුනම් පින්නපාතේ බෙදලා මොනවද හිතුනේ කියලා? බෙදෙන වෙලාවේ, දකින වෙලාවේ. පිනතුනේ බණ කොච්චර ළඟයිද? හැබැයි බණපද කියෙවිද්දි ඒ වෙලාවට මෙච්චර ළඟින් හිටියද කොච්චර දුරයිද? කොච්චර දුරයිද? බය දෙන්න ඕන. සිහිය ගන්න ඕන. විවිධ උපක්‍රම කරන්න ඕන. අපි විවිධ උපක්‍රම කරන්නේ ජීවත් වෙන්න. ජීවිත අරගලේ නිදහස් වෙන කොච්චර උපක්‍රම කරනවද? වීරිය වෙන්න ඕන. විදුනේ ඔබ පහුගිය මාසේ මලගෙවල් යන්නේ නැතිනේ. දැන් යාට ඒක ඉවරයි. මේ අපේ සමාජයට අපේ පල්ලයින සොයනහලා කියනවා කෝල් එකක් දීලා හැම නැත්තම් අපිට පින් ආමුදුන් වලට ආපුලා අපිට දන්න දෙනවා. මේ ලපි දන්නම කට්ටිය නෑ. එදා ගුරු ස්වාමීන් වහන්සේ කටන පිංගම දවසේ කියද්දි මේ ඔබේ අවසාන කටන පිංගම දන්නේ නැහැ කියලා. හිතෙන්නේ නැහැ නේ මේක අපේ අන්තිම එක වෙයි කියලා. හිතෙන අඩුයි නේ. ඇයි ෆික් සංඥාව. මේ මම කියන එකේ තියෙන බර. ඔය බර වෙලා ඉන්නේ. පිංගුදුනේ පොළොව පලාගෙන පහළට යන්නේ ඇයි? ඇයි ඉහළට යන්න බැරි? බරයි. මොකේ බරද? කයේ බරද? නෑ. ඔය කය පිළි නෙවෙනි පහළට යන්නේ. ඔය කය පිළි නෙවෙනි හතර පහකට වෙන්නේ. හිතේ බර. හිතේ මොනවද තියෙන්නේ? කෙලෙස්. කෙලෙස් බර. කොච්චර බරයක්ද? සෝසුසුම් ළණ වෙලාවක් කොච්චර බරයක්ද? කය නම් කිලෝ 40යි 50යි 60යි නේ. හැබැයි දුකක් ආපු වෙලාවට ඒ හිත කොච්චර බරද? ඔක බර කිරන්න පුළුවන් නම්. ඔය බර තමයි පහට රැගෙන. ඔය බරෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වෙන්න කාය කර්ම වචී කර්ම නෙමෙයි කරන්න තියෙන්නේ මනෝ කර්ම. මනස මෙහෙවන්න තියෙන්නේ. සොචිත්තේ දමණය කරගන්න තියෙන්නේ. හිත දමණය කරගන්න තියෙන්නේ. ඒක ඉඳගෙනද හිටගෙනද ඇවිදිනද නිදාගෙනද වැඩ කරන ගමන්ද වැසිකිළින ගමන්ද නෑ. සිංහදී අපි වැඩිපුර කොච්චර දවසක කාලය ගත කරනවද කය වෙනුවේ? ගිය සතියේ ඊයේ ඉඳලා ඉහෙලට සවුන් දක්වා සිකුරාදා ඉඳලා සවුන් දක්වා මුළු දවස් ඒ දවස් පහම වැඩ කරේ මොකක් වෙනුවේද? කයක් උදෙසාද හිතක් උදෙසාද? ඒ දවස් කීපෙම වැඩ කරේ මොකක් උදෙසාද? කාය උදෙසා හිත උදෙසා කාය උදෙසා ඒ කාය උදෙසා කරන වැඩපිළිවෙල කොච්චරලක් හිත වෙනුවෙන් ඈ වුණාද? කාය උදෙසා කරන ඔක්කොම කයත් එක්ක නවතිනවා. ඔක්කොම නවතිනවා. හිත හදාගන්න කරගත්ත ටිකක් විතරමයි පිටිපස්සට එන්නේ, උදව්වට එන්නේ. ඒ හිත වෙනුවෙන් කටයුතු කරපු ටික තමයි මතක් වෙන්නේ. ඒක හොඳ පැත්තටද නරක පැත්තටද කියලා අන්තිම මොහොත තමයි චෙක් කරගන්නත් වෙන්නේ. ඒකයි නිකන් දවසකට පාරක්වත් මතක් කරලා බලන්න. අද මේක ගැන කියන්නේ මෙයා, නමුත් මේ වෙන දෙයක් කියවෙන්නේ. මොකද එදා ඒ ගුරු ස්වාමීන් වහන්සේ වචනේ කියද්දි කටන පිංගම මට ඒක දැන් මතක් වුණා. මේ වැඩිදි එකයි කටන පිංගම ගැන මට මතකයි. ඊට කලින් කටන පිංගම් වල හිටපු මිනිස්සු මේ සැරේ ඒ කටන පිංගමේ ගිය මාසේ 30 වෙනිදා හිටියේ නැහැ. පිංගතුනේ මේ ළඟදි ජේලර් මහත් එක්ක ආවා මෙහි මේ වැඩකට. මේක තාම මං කීවද මන්ද? ඒ මහත්ය ඇවිල්ලා කියනවා, ඒ මහත්ය මයෙන් අහනවා, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැකලා තියෙනවද එල්ලුම් ගහ? මං කොහොමද ඒක දකින්නේ? මම ගිහින් නැහනේ මේ ජීවිතේ. පහුගිය ජීවිතේ නම් ගොඩක් ගිහින් ඇති. මේ ජීවිතේ ගිහින් නැහනේ. මං කියන්නේ නැහනේ අපේ මහත්ය. අපේ ආඳුරනේ දකින්න ඕන එකක් කිව්වා, බලන්න ඕන එකක් කිව්වා. මං කියේදී අපේ මහත්ය අපට අමාරු වෙන හැම බලන්න යන්න අවසර නැහනේ. මං කියවා මොකක්ද අපේ මහත්වයේ එක? අපි හඳුර දැන් නම් එල්ලම අරන් නැබැ. ඉස්සර කාමර හතක් ඔබ දන්නද මේ කතාව? කාමර හතක් තියනවලු. දැන් අන්තිමටම මරන්න ලං වෙද්දිත් කාමර හතක් තියෙනවා එකින් එකට එකට මාරු වෙන්න. දැන් ඉරිදානම් මරන්න තියෙන්නේ සවුඳ ඉන්නේ හත්වෙනි පළවෙනි කාමරේ. අඟහරුව දෙනවා දෙවෙනි කාමරේට. එයාට තේ එයාට පේනවා තා කාමර කීපයයි පේන්නේ තියෙන්නේ කාමර පහයි තියෙන්නේ කියලා. එයා අනිවාර්යෙන් දන්නවා ඉරිදා අහවල් වලට මං එල්ලා මරනවා කියලා. කාමරෙන් කාමරයට කාමරෙන් කාමරයට කාමරෙන් කාමරයට ලං වෙද්දී ඒ මහත්තයා කියනවා අපේ හාමුදුරනේ අපි අහලා තියෙනවා ගොඩක් මිනිස්සුන්ගේ දෙයක් එල්ලන් ඉතුරු වෙන්නේ නැලු. ඌ මැරිලලු බාගෙට. අද්දෙකෙන් ආ උස්සන්ගෙන එල්ලනවලු. ඔය අන්තිමටම ඒ එල්ලුම් ගහ නවත්තන්න අන්තිම කාලේ ඒක කොල්ලෙක් හිටියවලු ඇවිල්ලා අම්මා මරලා. මේ අම්මා මිනිහ මරුපින්දවලු එල්ලන්නුනේ. ඒ අන්තිමටම කිව්වලු එයාගේ අන්තිම අවසන් ඉල්ලීම. මම මැරුණාට පස්සේ බෝධීන් වහන්සේ ළඟ ඒ ඇතුලේ තියෙන බෝධිය එලිකඩ ළඟ පහම් මෙච්චර ප්‍රමාණයක් මං වෙනුවෙන් පත්තු කරන්න. පිටුනේ ඒ මහත්තයා කියනවා ඒ කට්ටියක එල්ලන දැක් ඉතුරු වෙන්නේ නැලු. හැබැයි පිටුනේ එහෙම මරණ දඬුවම නියම කෙනා වාසනාවන්තයි අනිත් මිනිසුන්ට වැඩිය. ඇයි ඒ? ඇයි ඒ වාසනාවන්ත? ඈ? නිදිමත යන්නත් එක වෙන ප්‍රශ්න නැහැ. උදේ පාන්දර හොඳට නිින්ද යනවා පිංගුතුනි. ඒක ඉදාලා නැහැ නේද? සෙල්ලන්නේ නැහැ පිංගුතුනි. බණ ඇහියයි. හොඳටම නිදා ගන්න ඕන මොකද කරන්න ඕනේ? බණ අහන්න ඕනේ. නිින්ද යන්නේ නැහැ වගේ නම් මොකද කරන්න ඕනේ? භාවනා කරන්න ඕනේ. දහම් මතක් වෙන්න මොනවා දෙන්න ඕනේ? තරහ යන්න ඕනේ. ටිකක් හරි. ඒ දහම තරහ ගියාට පස්සේ දහම් මතක් කරගන්න කියලා මතක් වෙනෙත් ගොඩාක් දුරට ළඟට ආපු කෙනෙකුට. මිසක් එහෙම කට ලේසි මතක් වෙන්නේ නැහැ. දැන් කාගෙන යනවා ඒකට. ඒකයි. ද්වේෂය කියලා කියන්නේ හරි වැදගත් දෙයක්, හරි හොඳ දෙයක් එක අතින් බලපුවාම දහම් මතක් කරගන්න. තරහටපත් රාගය වෙලාට දහම් මතක් වෙන්නේ නැහැ. හොඳ කෑමක් කනවා, හොඳ පොලොස් ඇඹුලක් කනවා මතක් වෙයිද මේක නම් අනිත්‍යයි කියලා? නෑ. පිඟානත් එක්ක යුද්ධයක්. අරක් ගන්නවා, මේක ගන්නවා, පොඩ්ඩක් ඉතුරු කර ගන්නවා. දැන් ඔකේ අන්තිමට මොනවා හරි ටිකක් තිබ්බොත් එහෙම මාළු කෑල්ලක් මස් කෑල්ලක් ඉතුරුනොත් එහෙම ඔක අන්තිම කන්න තියෙන බලන්න තියෙන පිඟානකේ කොච්චර යුද්ධ කරනවද කියලා. යුද්ධය අන්තිමටම නැකිටට පස්සේ සෝසුසුමක් විතරයි. ඉතින් මේ මහත්තයා කියනවා දින හතක් යද්දී එල්ලන දෙයක් නැහැ. ඒ දින හත තියෙන කෙනා වාසනාවන්තයි. එයාට දින ඒ දින හත හත ඇති හරිනම් මේ දහම යම් මට්ටමක් අවබෝධ කරගන්න. පිංගුතුනි හෙට උදේ මැරෙන්න ඉන්න කෙනා මේ වෙලාවේ පාටියක් සමහර විට. අද 12ට මැරෙන්න ඉන්න කෙනා දියේ ගිල්ලා මේ වෙලාවේ බාර් එක හරහා යන ගමන් බෝතලයක් ගන්න. තොප්පය 4යි තියෙන්නේ. 3යි 3මාරයි තියෙන්නේ. පිංගුතුනි ඒ නිසා අපට ගොඩක් දුර පේනවා අපි ඉන්නවා කියලා. ඒකයි අනිච්චේ නිච්ඡන්ති නිච්ච සංඥාව හිතේ බැහැගෙන තියෙන්නේ. මා අන්තිම දේශනාවක දින ගාන ඔබට කීවේ ඉන්න උප්පරෙම ඉන්න පුළුවන්. පැය ගාන කීවේ, කන්න තියෙන කෑමෙල් ගාන කීවේ. කෑමෙලා ඕනනම් ගහලා තියාගන්න පිංගුතුනි. ඔය කොලටි ගලලා බානක කොල අන්තිමටම ගලවන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. බිත්තිය කොලටි දිහා තමන් නැති වෙයි. පිටුනේ මෙතන ඉන්නේ කවුරුත් නැහැ තව අවුරුදු 50 ජීවත් වෙන. ඒ කියන්නේ තව දවස් 18 දහස් ඉන්නේ නැහැ. නබඩ අවුරුදු 50 නම් අවුරුදු 100ක් ඉඳීද? හිටියත් නෑ වගේනේ, සිහි නෑනේ. ඔය සමහර වයස කට්ටිය දැක්කහම අපිට හිතෙනවා ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. පොඩි දරුවෝ වගේ කොහොම හිටපු කට්ටියද? ඔය හුඟ වයසක අම්මල එහෙම දැක්කම හොඳට බලන් ඉන්නවා. සිංහතුනි අනාගතය අදයි. අනාගතේ හිටියොත් ඔබේ ගෙදර ඇති සමහර ඔබේ තතරපත් වෙලා ඇති. අය පොඩි කාලේ බවට පත් වෙලා අය පොඩි ළමයා බවට පත් වෙලා නැද්ද? කොහොම හිටපු කට්ටියද? සමහර බොහොම පොඩ්ඩයි සමහර කරුණු තේරෙන්නේ. මතක නැහැ සමහර ලාවට. පිඟුදුනි කොහොම හිට කොහොම තිබ්බ හිතක්ද? ප්‍රകൃතියට ගන්න හරි අමාරුයි. පිඟුදුනි ඔය හිතේ තියෙන ශක්තිය වැවෙනවා. හිත හැම වෙලාවෙම අලුත් තමයි. හැබැයි හිතේ තියෙන ශක්තිය වැවෙන්නේ නැවත සිහි ගන්න පුළුවන් ලේසි පැත්තට නෙමෙයි. සමහර අපිට හිතෙන දේක් අපි කල්පනා කරන සමහරලට හත් දෙයියනේ මෙහෙම වුණොත් එහෙම අපටත්. ඒක සමහරට මොටිවේට් එක වෙනවා. මම මොටිවේෂන් එක වෙනවා දහම් මානසිකාරය කරගන්න. ඉතින් ඔබ තියන් ඉන්න ඕන ඔබට දහම් මානසිකාරය කරගන්න පුළුවන් විවිධ සංඥා මතක් කරගන්න පුළුවන් දේවල් සිම්බල්ස් තියෙන්න ඕන තමන්ගේ ජීවිතේ. නැත්තම් ලේසි නෑ. තමයික ප්ලෑන් කරලා තියෙන්න ඕන. ඒ ප්ලෑන් වෙන්න ඕන. පිඟානත් එක්ක යුද්ධයක් යද්දි ප්ලෑන් වෙන්න ඕන. මොකද්ද මේ කරන්නේ කියලා. බණුදින් කොච්චරක් යුද්ධ කරනවද කියලා. සාමාන්‍ය මෙහි පිඟානත් එක්ක නෑ යුද්ධ වෙන්න දෙයක් නෑ. මොකද මෙහි සාමාන්‍යයෙන් එච්චර රසර නෑ නේද? කිලෝ 60-70ක් විරණ උඩ එකපාර. හැබැයි ගෙදර උයද්දි අර පොඩි මුට්ටියේ මැටි මුට්ටිය උයද්දි කෙහෙල් කොලේ ඔතලා තියෙද්දි දැන් වැඩියෙන්ම YouTube එකේ මොනවද තියෙන්නේ? කණ හැටි පෙන්වනෝනේ. නිකන් YouTube ගිහම බලොත් එම කණ හැටි, කෑම හදන හැටි. ඔබත් ඔය කෑමක් හදන ගිහම බලන්නේ මෙනු එකක්. අරයි කිචන් එක, මෙයයි කිචන් එක කියලා. හිතෙනවද අනිච්චයි කියලා? නෑ එහෙම හදන කන්න මං එහෙම නේ මම මෙහන්නේ. බණවිද කොච්චර අපි ළඟට ඉන්නවද? හැබැයි කොච්චර දුර වෙලාද? ප්‍රායෝගික ජීවිතේ කොච්චර අමාරුද මේක ලං කරගන්න? නමුත් ඒක උත්තරයක් නෙමෙයිනේ. පින්වතුනි බුදුන් වදින වෙලාවක දහම් මනසිකාරය කරන්න ළඟ ඉන්න වෙලාවක දහම් මනසිකාරය වෙන්නේ නැත්නම් තමන් තනියෙන් ඇඳක වැටෙද්දි පොඩි අමාරුවක් ඉද්දි අපි කියනවාද අම්මෝ අමාරු දැන් නම් බෑ දැන් මේක කරගන්න බෑ දැන් හරි අමාරු නැකිටින ඕනේ පින්වතුනි මරණාසන්නද බට ගැහුවොත් එහෙම සිහි නැහැ හැබැයි බට ගහලා දැන් AC දාලවයි කූල්ද පින්වතුනි සිහිපත් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් මතක් කරන කීප එකක් මතක් කරගන්න කීප එකක් අද නම් මගේ අන්තිම දවස ඒ දවස අද වෙන්න පුළුවන් නැත්නම් හෙට වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අද මොකද්ද මං කරන්නේ? අද කොච්චරක් මං ඒ වෙනුවෙන් වෙහෙසෙනවද? අද කොච්චරක් මං ඒ වෙනුවෙන් පුරුදු කරනවද? ඒක තමයි ඔබේ අනාගතයේ ඒ දවස පඩපත් වෙද්දී අද දවස තීරණය කරන්නේ. ඔබේ අනාගතයේ දවස තීරණය කරන්නේ අද. අද කරනදී පිළිම හොස්පිටල් එකට අරන් ගියා කියලා කියන්නේ. බට එහෙම් මෙහෙම් ගහනවා කියලා කියන්නේ. පින්වතුනි සිහි නෑ වගේ ගෙදර කට්ටිය හිතේ නමුත් ඔබට සිහිය තියෙන ඔබේ හිත වැඩ කරනවා. බය වෙන්න ඕන. ඉන්ජෙක්ෂන් එකක් ගහද්දි ගොඩක් අමාරු නේද? බටයක් නහය දිග ගහද්දි බටයක් මේ ඇසුල් කරද්දි මේ අදෝ මාර්ග වලින් මුත්‍රා මාර්ග වලින් බට ගහද්දි ඒවා ගහලා තියෙද්දි නහයට නිකන් පොල් කෙන්දක් යද්දි කොච්චර අමාරුද? බට දෙක සිහියෙන් යවද්දි ඇයි ඔබ අර යනවා සිහි නෑ වගේ? හිරි වටලා බට දෙක ගහන්නේ නෑනේ. හෘදේ ඉදන්ක හිරිවටලද ගහන්නේ පොල් කෙන්දක් දාලා බලනකො කරකවල කොච්චර අමාරුද කියලා. එහෙනම් අර මේ මිලි මිලි වයි චූටි බට දෙයක් ඇතුළට ගහද්දි මේ ඇතුළට දක්වා ඒ ඕනේ නැ මේ උගුරට ඇඟිලි දාපම කොච්චරද උගුරට ඇඟිලි දෙක දාපුවාම පිඟුතුනි සිහිපත් කරගන්න ඕනේ. ඒ වෙලාවට ගොඩක් වෙන්නේ ද්වේෂේ. මේකයි මරණ කට්ටිය ගොඩක් පහළටම යන වෙලාවට යන්නේ. බෙරන්න බෑ පිඟුතුනි. ඒ වේදනාව දරන්නේ කොහොමද? පුරුදු කරපු නැති හිත. ඒ භාවනා කරන ඉඳගත්තාම කකුල පොඩ්ඩක් හිරෙද්දි කොච්චර ඉක්මනට අතාර අපි දිගහරිනව නේද? අම්මෝ කියලා අතයි ගන්නේ. කොන්ද අම්මෝ මම කොන්දර දෙනවා දැන් නම් බෑ නැකිටනවා. බට ගහද්දි වච්චි වච්චි පොඩ්ඩක් ඉන්න හිරි වටල ගහන්න කියනත් දැන්. දැන් පහක් වැඩ කරන්නේ ඇස කන නාසය දිවකය වැඩ කරන්නේ. හැබැයි මන හෝගාල වැඩ. ඉතින් ගිය ගමන් පටපට ගාලා නර්ස්ලා හිමින් ගහන්නේ නැහැ නෝක හිමින් හිමින්. පටපට ගාලා ගහනවා. මෙතන ඇතිනේ නර්ස්ලා හිමින් ගහනවද? රිදෙනවත් දන්නේ නැහැ. පොඩ නහය ඈත් කරලා හිමින් ඉඳ ගහන්නේ ඔක. පුළුවන් තරම් වෙගෙන් ගහ ගන්න නැත්නම් මැරෙනවා. පිංගුතුනි මැරුණත් කමන්නේ නැහැ බට නොගහ. ඇයි ඒ සමහර බටේ ගහද්දී ආපු වේදනාව හින් තමයි හතර පහයි ගියේ. ඒකයි වේදනාව ප්‍රැක්ටිස් කරන්න ඕන. රිදෙද්දි ඒ කියන්නේ මේ කැඩෙන ගඟින් නේ මං කියන්නේ. ඉවසන්න පුරුදු වෙන්න ඕන. අපි හිතේ තියෙන ගිනි අනන්ත ඉවසනවා. හැබැයි දහම පැත්තට ආවට පස්සේ විනාඩි 5ක් ඉන්නේ වෙයි. අම්මෝ දැන් නිදිමතයි. ඒකට කරුණා පොඩ්ඩක් නිදා ගන්න. සැතපෙන්න ඕනේ දැන් නිදා ගන්න. ටක් ගල යනවා. අනිත් හැම දෙයක් වෙනුවෙන්ම විඳින්න තියෙන වේදනාව විඳින්න ලෑස්ති නැහැ. ඉවසෙම නැහැ. කන්ති නැහැ. බුදුහා දේශනා කරනවා කන්ති පරමං තපෝ තිතික්කා. ඉවසීම තමයි පරම සැපය. ගුරුහා දේශනාව ඉස්සර විස්තර කරේ. ඉවසනවාද පිට කරනවාද කියලා. බලන්න අපි දහම ළඟට ආවොත් එම ටග්ගල නිදිමතව ටග්ගල නිදා ගන්න ගිහිල්ලා අද බෑ වගේ අද වැස්ස වගේ අද අමාරු වගේ අද කොන්දර දෙනවා අද ඔලුව රිදෙනවා පිංගුතුනේ සෙල්ලන්නේ දෙන්නෙම නැ ඒ කියන බාන්න මාර ධර්මයෝ තමංග කොච්චර හිර කරලාද නිකන් බලන්න තමගේ පහුගිය සතිය සතිය ආරම්භන තමන්ට සතියෙන් ඉන්න පුළුවන් වුණාද කියලා සීය කොච්චර ලං කරලාද උත්සාහ කරලා කොහොමද උදව් වුනේ කොහොමද උදව් වුනේ මොකද්ද පිහිටුනේ තමන්ට තමන් විතරයි ඒ තමන්ට තමන් තුළ තමට වීරියක් තියෙන්න ඕන ලොකු වීරියක් හැදිලා තියෙන්න ඕන නිකන් ඉදි මානසිකාරය කරලා බලන්න මට මතකයි ගිහි කාලේ එක ෆොටෝ එකක් අදක මේක තමයි ඔබට කියද්දි නිකන් ඇඟ හිරි වැටේ මේ අනාගතේ පිංගුතුනේ අද තීරණය කරගන්න පුළුවන් අපට පිංගුතුනේ මෙතන සමහරවට ඉන්නවත් දන්නේ නැහැ සමහර අය මල්සල වැඩ කරන කට්ටිය. ඒක සාමාන්‍යයෙන් මැදිවේ කෙනෙක් මැරිලා එයා කපලා එයා අයින් කරලා ඒ සුද්ධ බද්ධ කරලා අර ඒ වැඩ කරන මහත්ය ළඟ තියෙනවා ලොකු මෙච්චර දිග අර නියනක් වා එකක්. නියක් නේන කියන අර ස්කෲප්පු නියන් වා තියෙන අර හිර කරනවා නියන්නේ කියන්නේ ඒකනේ නියන්නේ කියන්නේ අන්න ඒක. රෙදි ඉර ඉර නහයට තියලා ඇතුළට ඔබනවා මෙහෙම එක පාරම. කනඩ තියලා ඇතුළේ කනඩ තියලා එකපාරම ඇතුළට ඔබනවා මෙහෙම. ඔබේ ගෙදර ගෙන ආපු අම්මගේ තාත්තගේ සමහර දරුවෙක් ගෙනන් මිනිහාව එහෙම තමයි. ඔබනවා තියලා මෙහෙම. ඔලු කට්ට වෙනම ඔලු මෙතෙන් කෑල්ලව කල්ලව බාගෙට වෙනම කොහෙද තියෙන්නේ? අර මේ මොනවද පුරෝලා ඊට උඩින් බෙස් සීට් එකක් දාලා මහනවා. ඒ ටූල් සෙට් එකක් තියෙනවා. කිට් සෙට් එකක්. මෙහෙම නිකන් අරගෙන එකපාරම ඇතුළට අයිනවා. ඒ කියන්නේ අර ඇතුළේ තියෙන එනවට. යටින් කමෙන්ට්ස් වල තියෙනවා අනේ මගේ තාත්තා කොච්චර දුක් විඳිනද මගේ තාත්තරත් මෙහෙම කරන්නේ නැතිනේ පිංගුදිනේ බොක්කවත් නැහැ බඩේ ඔළුවේ කට්ට විතරයි තියෙන මොළේවත් නැහැ හැබැයි මිනිස්සුන්ට හිතෙනවා රිදෙනවා ඇති කියලා නිය ඇඳලා හිටලා බලන්න පිංගුදිනේ ඕක තමයි අපිට වෙන්නේ මලගෙදර ගියාම නිකන් බලන්න බෑනේ මේ පිංගුදිනේ මලගෙයා කියලා කියන තමයි හරි වටින තැනක් තමනුත් ඔහම තමයි යම් දවසක ඉන්නේ. ඔබට මතක් වෙයි කියලා පස්සේ මෙයා ඊයේ පෙරේදා පහුගිය සතියේ මොනවද කරේ? මෙයාගේ අන්තිම කාය කර්ම වචී කර්ම මොනවද? මනෝ කර්ම පේන්නේ නැහනේ. ඒකෙන් ලොකුම හේනේ. නිකන් සිහිපත් කරලා බලන්න මතක් කරලා බලන්න. මරණානුස්සතිය ටිකක් වැඩෙන්න ඕන. නැත්තම් වීරිය එන්නේ නැහැ. හිතෙන්නේ ගොඩක් කල් තියනවා කියලා. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. පිදුනේ හිතෙන්න ඕන. ඔය ඇපල් සමාජයේ නිර්මාතෘවරයා දහම හම්බුණ කෙනෙක්නේ. හරි ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් මේ ලෝකෙට පු. ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. එයා හැමදාම උදේට කරපු දෙයක් තියෙනවා ළගේ ජීවිතේ. එයා හැමදාම උදේ නැගිටලා වොෂ්රූම් එකට ගිහිල්ලා ඉවලා කන්නඩ දිහා බලන් හිතනවලු. අද මගේ අන්තිම දවස. එයා හැමදාම හිතපෙකල්ලු එක. අද මගේ අන්තිම දවස. ඒ නිසා අද මම කරන්න ඕන තියෙන වැට් එක හෙට්ට කන උදා අදම කරලා ඉවර කරන්න ඕනේ. අද මගේ අන්තිම දවස. ඒ වගේ අන්තිම එයා අන්තිම කරපු ස්පීච් එකේ මැහුවනා. එයා නොකිය කියන යම් කරුණක්. අවුරුදු 50 ගානක් කොහේ මැරුණේ? පිටුනේ ඒ කෙනෙකුට ස්වාමින්වහන්සේම දානයක් දී ගන්න බැරි වුණා සමහරට. සමහරට සරණ හරියටම යන්න බැරි වුණා. හරියට මේ ඇත්ත විමුක්තිය මොකද හොයා ගන්න බැරි වුණා. හැබැයි ඒ ප්‍රැක්ටිස් කරපු දේ එයාට යම් දවසක විමුක්තියට හේතු වෙයි. අපට මතක් වෙනවද අමතක මතක් කරනවා ටිකක් බයයි නේද නිකන් මතක් කරලා බලන්න නැත්තම් පිඟුතුනේ
මේක හුදෙක් පහ වෙන ශාසනයක් වෙයි අපි ළඟින් හිටියා කියලා එහෙම වෙන්නේ නැහැ ළඟින් හිටියා කියලා එහෙම වෙන්නේ නැහැ පින් කරගන්නේවා තියෙන ඒකයි රක්කන සුත්‍රයේ බුදුහාම දේශනා කරන පින්වත් මහන්නේ මේ ලෝක සත්‍ය කරගත්ත පින් අනු යම් මොහතක අටවෙනි කාරණයක් කරන සුත්‍රයේ යම් මොහතක යම් කාලයක මේ ලෝක උපදිනවා පද දෙක කියද්දි මේ දහම ආවද කරගන්න පුළුවන් හැබැයි පින්වත් මහන්නේ එදාට ෂණේ අහිමි එදාට මේ ලෝකේ බුදුවරු නැහැ එදාට මේ ලෝකේ බුදුවරු නැහැ එහෙම වුණොත් එහෙම මේ කරන්නේ ඔක්කොම ජීවිතයේ විවිධ සලකුණු තියාගන්න ජීවිතයේ විවිධ ක්‍රම තියාගන්න දහම් මානසිකාරය කරගන්න පහෝගිය සතිය වැල්ට ගිහින් ආව නම් පිනු මතක් වුණාද පිනු නේ ඕන්නේ නැ නිකන් අහන්න නිකන් හිතන්න එකම බණක් අරගෙන 10 පාරක් අහන්නකො අහුුන්නේ නැති දහම් කරුණු අඩු ගානේ 5ක්වත් අහුවේ ගුරුහාරුවන් හරි කායල අපි හඳුනනා වගේ බණක් අරන් අහන්න නැවත වැඩි ඕනේ පැය භාගයක දේශනා කරනවා පැය භාගයක දේශනා කොච්චර දේවල් තියේ තමට මිස් උන කන් දිගේ ගහන් හිටියේ ඒක කියන්නේ කන ළඟට දහම ඇහෙනවා හැබැයි කොච්චර දුරද ගෙදර බුදු පිළිමේ කීපාරක් දකිනවද මතක් නැද නමෝ බුද්දායවත් නඩු ගන්න මේ භාගතුන් වහන්සේ භාගතුන් මගේ නමස්කාරය එහෙමවත් හිතෙනවද ආ බුදුහාමරෝ මේ ආ බුදුහාමරෝ බාණුදිරි මේ ඇස් දෙකට පේනවා මානසිකාරයක් නැහැ ඔබ පාරේ එද්දි කීපාරක් හරනම් බුද්ධ වන්දනා කරගන්න පුළුවන්ද බුද්ධානුස්සති කොච්චර වඩන්න පුළුවන්ද බුදු පිළිම කොච්චර පාස් කරගෙන දෙන්නේ? චෛත්‍ය කොච්චර පාස් කරගෙන දෙන්නේ? පන්සල් කොච්චර පාස් කරගෙන දෙන්නේ? දකින්න ඇනේ මේ පෙනෙනවා. හොඳට පේන ඇස් දෙකට. සංඥාවක්වත් මතක් වෙන්නේ නැහැ. පින්වතුනි අපේ එක ස්වාමින්වහන්සේනමක් ලොකු ස්වාමින්වහන්සේනමක් නිතරම ආරාමයේ යද්දි උන්වහන්සේගේ අත් දෙක මෙහෙ වෙන තැනක් තියෙනවා. කියන්නේ අපිට අපි අපේ අපිට අපි ළඟ තමයි ගුරුරු ඉන්නේ. අපි අපිත් ඒ ගුරුරු කියලා කියන්නේ මට ඉන්න ගුරුරයම නෙමෙයි. අපි හැමෝම කල්යනා මිතුරු කෙනා අපි හැමෝටම ගුරුවරු. අපි හැමෝම අපිට කල්යනා මිත්‍රවරු. උන්වහන්සේ වාහනයක අපිත් එක්ක වඩනෝ නම් හැම වෙලාවෙම මෙහෙම වෙනවා. චෛත්‍යය දැක්කොත් බෝධියක් දැක්කොත් උන්වහන්සේ දැක්කොත් ඒක වෙනවා. මං කියන්නේ ඔබට දොස් මුන් දෙලා වඳින්න කියලා. මානසික අඩු ගන්න පිණිස සමාඩ ගියද්දි ඒක ඔබ පුහුණු කරන ක්‍රමයක් කරගන්න. බුදු ගුණ මානසිකාරය කරන ක්‍රමයක් කරගන්න. බුදු පිළිම ඇස් දෙකට පෙනිපෙනි ඉන්නවනි පිංගුතුනි ගණන් හිතෙන්නේ නැහනේ මතක් වෙන්නේ නැහනේ. එච්චරක ඉන්න අයවන සෝ මානසිකාරේ. කොච්චර ළඟටද ඉන්නේ? පින්තුනේ මේ මෙතන ඉන්න සහ අන්තර්ජාලයෙන් හැමෝටම මේ කතා කරන්නේ. සමහර ඔබ යම් මට්ටමක ඉදිරියෙන් ඇති කියලා හිතනවා. ඒක විශ්වාස කරන දෙයක්. නමුත් ජීවිතේට දෙපාරක් අතපැන්වක් කරන්න තියන්න එපා. අතපැන්වක් කරන්න වෙන් කරන්න මිසක් එක් කරන්න නෙමෙයි. දෙවනි පාර මෙතන එක් කරන්න තියන්න එපා. ජලයට කරන්න පුළුවන් දෙයක් අතපෙන් වක් කරනවා සදහටම වෙන් කරන්න පොරුවට නැග්ගේ ඇඟිලි දිහා ගැට ගැහුවේ බන්ධනෙට බන්ධනයක් හිර කරේ නේ ගම් පහකට හිර කරේ නිරුක්ති කියන්න බෑනේ හිර කරා නේද පහකට පහකට හිර කරලා අම්මයි තාත්තයි මොකද හිතුවේ අම්මයි තාත්තයි දුව හෝ පුතා විවාහ කරලා දෙද්දි අතපෙන් වක් කරද්දි මොකද හිතුවේ අතපෙන් වක් කරලා මොකද කරේ වෙන් කරා අපි වෙන් කරගෙන ඉන්නේ කතා කරන ගොඩක් මේ දවස්වල නේ වෙන් කරා පවුලෙන් වෙන් කරා ඒ අතපෙන් වක් කරලා වෙන් කරොත් මොහොතේ අම්මා තාත්තා කොයිලවත් හිතන්න අම්මට අතට බලෙන්වත් හිතන්න බෑනේ දුව විවාහ වුන්නේ නැහැ කියලා පුතා විවාහ වුණා පුතා අපෙන් වෙන් වුණා කියන එක
වෙන්ුන් නැහැ කියපු එක වෙන්ුන් නැහැ කියන එක බලෙන්වත් හිතන්න බෑනේ. එහෙනම් ජලයෙන් කරන එකක් වෙන් කරන එක. ඒ ජලයටම දොළොස් පිරිකරක් තියලා එක් කරන්න තියන්න එපා. උන්න මේ උදකන් වට්ටම් කියලා එක් කරන්න තියන්න එපා. මොකද වතුරුවක් කරලා හිතන්නේ. පින් අනුමෝදන් කරලා ඒ ආන්ගේ පිරිස වලට සෙත් ශාන්තිය පතුරනවා. නැවතම එක් කරනවා. මොකද්ද කරගන්න ජීවිත කාලේ කරගන්න බැරුණ එක මැරුණට පස්සේ එක් කරන්න try කරනවා. පින්දුර මේ ළඟදී තුමා දෙහෙට තුනක් කලින් මේ රටේ ඉන්න එක ප්‍රධාන නෝනා කෙනෙක් මෙහෙ ආවා. එතුමීගේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ අපේ ওই ස්වාමීන් වහන්සේලා තින් දොළොස් පිරිකරක් අපි කරා කරන්න උනා. පොඩි දරුවෝ ඉන්න තැනක ඒ සමහර කට්ටිය මැරිලා සමහර කට්ටිය ගොඩක් කට්ටිය මැරුණත් කෙනනත් මැරුණ තැන. කවදාවත් එහෙම දෙයක් කරලා නැහැ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වැඩලා ඒ ධර්ම දේශනාවක් කරලා ඒ දොළොස් පිරිකරක් එතන දොළොස් පිරිකර දානයක් දුන්නා. ඊට පස්සේ දවසක මොකක් හරි වැඩසටහනකට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා කෙනෙක් එතන ආවේශ වෙලා අපිට එක්කෙනෙක්ගේ නම කිව්වා බෙන්න මෙයා මැරුණේ අවුරුදු දෙකහමාරක මාර්ග දරුවෙක් හිටේ ඒ දරුවා බලා ගන්න තමයි යට තිබ්බේ ඒ දරුවා වතුර වැටිලා මැරුණ නිසා ඒ ඇයට මේ නඩුවක් තිබ්බා ඒ කියන්නේ අනාථ දරුවා බලා ගන්න තැන පොඩි දරුවෝ ඊට පස්සේ ඒ නඩුව තිබ්බා ඒ නඩුව ගැන මෙයා ඉතල තාම මේ අවුරුදු 49 මැරුණා කියලා එහෙමත් අපිට කිව්වා එයා අතින් මරුණ දරුවා නමක් කිව්වා. ඒ නල් ලිස්ට් එකේ තිබ්බා ඒක ඉතින්. අහනවනේ විස්තර මොනවද කියලා කතා කරනවනේ. ඊට පස්සේ පින්වතුනේ ඒ කෙනෙක් ආවේශලා කියනවා මේ ඇත්තද බොරුද සත්‍ය හත්ත අපි දන්නේ නැහැ. මම කියමු කතාව මේ කියන්නේ. මේකින්ද මට මේ මතක් වුනේ මේ කතාව නිසා. කියනවලු 13 වෙනිද ඔක්කොම නිදහස් වුණා. මමයි තව දෙන්නෙකු ඉන්නවා කිවලු. ඒ අර මැරිච්ච ඒ කෙනා ඒ ආවේසුණ කෙනා මැරිච්ච දරුවා එයා වෙනුවෙන් මැරිච්ච දරුවාගේ නමත් කියලා එයක් ගියා කියලු. කන්න හම්බුණානේ. කාලා ගියා කියලු. ගුඩ කට්ටි හිටියා. ගණන් කරන්න බැරි පිරිසක් හිටියා. කාලා ගියා. අපි තුන් දෙනාට යන්න බැරි වුණා. ඇයි? එයාගේ උපාදානයේ තිබෙන නඩුව ගැන හිතේ හිටියා. මට නඩුවක් තියෙනවා. මම මේ නිසා මම වැරදිකාරයෙක්. ගෙවල් කොහෙවත් දැන් ඉන්නේ කොහෙවත්. එනෝන කියන අපේ හාමුදුරනේ මම පිළිගන්නවා මම විශ්වාස කරනවා දැන් එහෙම දෙයක් ඇත්තටම මෙලක තියනවා කියලා. පින්දුනේ එකයි. මෙතෙක් මිස්සුන පිරිස වෙනුවෙන් ඒක තියන්න. හැබැයි ඔබට ඒකට එන්න වුණොත් ඔබට ඒක පිළිසරණ කරගත්තොත් එහෙම. ඒ නිසා දෙපාරක් පැන් වඩන්න තියාගන්න එපා ජීවිතේ. දෙපාරක් තියාගන්න එපා. පින්දුනේ සෙල්ලන්නේ මරණනසතිය සිහිපත් කරන්න. ඒ කියන්නේ මැරනව නෙමෙයි. නැත්තම් අර මැරිච්ච ෆොටෝ කපන ෆොටෝ තියාගෙන ඒවා බල බලන එකත් නෙමෙයි. රාග හැංගීමක් එද්දි මොකද්ද කරන්නේ? මිනිහක් කපන එක බලන්න ඕනේ. හරියයිද? තියෙන එක වැඩි වෙනවා. හැබැයි මෝඩකවට මේ ලෝකයා කරන්නේ මේක. අසුබේ නෙමෙයි වඩන්නේ පිළිකුල කියලා. පිළිකුල කියලා භාවනාවක් මේ ලෝකේ නැහැනේ. හරිපට්ටානේ අසුබ භාවනාවක් තියෙන්නේ. හැබැයි අර කපණ එක දිහා බලන් ඉන්නවා. ඒක දා වීඩියෝ දෙන බලනවා. බලන්න බලන රාගේ වැඩි වෙනවා. ඒ සමහර තරුණ දරුවෝ පිට කෙල්ල කියනවා. අපේ ආනුවේ රාගේ දිමන් කරනවා. කපණය බලනවා මිනි. තිම්මට අඩු වෙන්නේ නැහැ නේ අපේ ආනුවේ. අඩු වෙන්නේ කොහොමද හත් දෙයියනේ. මේක වැරදි නේ කරන ක්‍රමේ. එහෙනම් මුලින්ම ධාම ආબોධ වෙන්නේ නැහැ මිනි කපණ කෙනාටනේ. එහෙම වෙන්නේ නැහැ නේ. හැබැයි කරන්නේ මොනවද? ඒදී. එහෙම නෙමෙයි මේ කියන්නේ. Taman අද දවසේ මැරුණොත් කියන එක උදේට මතක් කරලා බලන්න. හවසට මතක් කරලා බලන්න. එහෙම දවසක් එනවා. එමේ අවුරුද්දද දන්නේ නැහැ. ඒකයි අපි කිව්වේ. සිහිපත් කරගන්න. ඔබ අපි හැමෝටම මේ අපි අපට කරගන්න තියෙන දෙයක්. සිහිපත් වෙන්න ඕන. එතකොට ගොඩක් කල් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඔක්කොම වැඩ කරලා මේක කරගන්න කියලා හිතෙන්නේ නැහැ. ඔක්කොම වැඩ කරන්න. ඒ කරන ගමන් මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. හෙට හැරුන් නැත්තම් පිනු නිකමට හිතෙනවා හිතන්න ඊළඟ අඩු ගන්න මේ අවුරුද්දේ ඔන්න නැ තාම මාසෙනේ තියෙන්නේ. මේක මේ මෙහෙම කියලා කමන්නෑ නේද? මේ මරණ ගැන කතා කරලා කමන්නෑ නේද? අනිවාර්ය වෙන්න තියෙන දේ යන්නේ. ඒක නම් නිච්චයි. ඇයි මැරෙනවන්නේ? නෑ අනිත් ඔක්කොම නිත්‍යයි ඒක නිත්‍ය නැද්ද එහෙමනේ සාමාන්‍ය හිතෙන්නේ අනිත් ඔක්කොම වෙනවා මරණ එක ඒක දැම්ම වෙන්න බෑ නිකමට හිතේද ලබන රුද්දි මම මැරෙයිද දන්නේ නෑ එහෙම හිතේද හිතුණාද සමහර ඔය වයසක අම්මලාට නම් සමහර හිතෙනවා ඇති ඉඳලා හිටලව තරුණ කට්ටියට 50ට වගේ ටිකක් අඩු වගේ නම් හිතේද
නෑ
මමද දැම්මම නෑ පින්දුනි ඒක තමයි කියන්නේ එහෙම තමයි හිතෙන්නේ සිහිය තියාගන්න ඕනේ තමන් කරගන්න පින් ටික අනුමෝදන් කරගන්න ඕනේ ජීවිතයේ දහම මානසිකාර වෙන ක්‍රම හදා ගන්න ඕන. බාන එක කියන්නේ පහුගිය සති තුල කොච්චර මානසිකාරනවාද? ඒවා කොච්චර අනුමෝදන් කරගත්තද? ඒවා කොච්චර අනුමෝදන් වුණාද? පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්ද? දැක්ක දෙයක් සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? ගහක දෙයක් හොඳට වැවිලා තියෙනවා. ලස්සන කෙනෙක් දානයක් දීලා තියෙනවා. කෙනෙක් ලස්සට ඇඳලා ඉන්නවා. ලස්සන ප්‍රියමනාප හොඳ හොඳ ගෙයක් තියෙනවා. උඩ පේනවා. ඔබ හොඳයි කියලා දැනෙනවා ඒක. අනිත්‍යයි කියලා හිතන්න කලින් අඩු ගන්න ඒක. ඒ ගැන හිතලා සතුටු වෙන්නවත් පුළුවන්ද මේ බොහොම උඩ තියෙන එකක් මේ කියන්නේ මේ ಜಾති ගැන නෙමෙයි කතා කරන්නේ ඊට උඩින් ගොඩක් මේ පින ගැන මේ කතා කරන්නේ ඉහළින් තියෙන දේවල් නැත්තම් මේ වගේ ගියක් මටත් හදන්න තිබ්බනම් ගොඩක් වෙලාවට වාහනයක් ගන්න පදින්න නෑ පිඳුනි නමුත් අන්තිමටම බලන්න වාහනේ තමන් පැදලාද වාහනේ විසින් අපිව පද්දලාද නැත්තම් අපි විසින් වාහනේ පැදලා බලන්න අන්තිමට වෙලා තියෙන ජීවිතේ ගෙයක් හදන සතුටෙන් ඉන්නේ අන්තිමටම ගේ අපිව හැදුවද අපි ගේ හැදුවද ඈ දරුව හදන සතුටෙන් ඉන්නනේ අන්තිම අපි දරුව හැදුවද දරුව අපි හැදුවද අද කාලේ ගොඩක් දරුව ගොඩක් නැමේ ඔක්කොම වගේ හැඳි නොගා හදන හොද්ද වගේ රහ නැහැ හැඳි ගන්නෝනේ හොද්දක් රහ වෙන්න අපි අහලා තින අපිත් සමහර කුස්සිය දකින්න අපි සමහරට අපිට තියෙන දන් දෙන්න අපිත් උයනවා ගිහිල්ලා සමහරට මෙතන ඔබට උයන්න අපිට දන් දෙන්න සමහරට අපිත් උයනවා ගිහිල්ලා උඩහා ඉතින් අපිත් තින් කරගන්න එපැයි අපිට දන් දෙන්න අවස්ථාවක් හම්බුන්නේ නැහනේ ඔබට දන් දෙන්න පුළුවන් නේ ඕනතරම් අපිට එහෙම අවස්ථාවක් නැහැ අපිත් තින් කරගන්න සමහරට ඉතින් ඒතර අපි අහනවා සමහර ලාඩ උයන මේ මහතුරු හෝ උයන සන්නස සමග්ගෙන් අපි අහනවා ඇයි අපි අහන මෙච්ච හැඳි ගන්නෙ අපි අහනවා හැඳි ගන්න නැත්තම් මේ කිරි කැටි ගහනවා ඒක තමයි රස තියෙන්නේ අද කාලේ දරුවොත් ඒ වගේ හැඳි නොගා හදන හොදු හොදි වගේ ડિප්‍රෙෂන් දරා ගන්න බෑ පුංචි දෙයක් ඇසුයිසට් කර ගන්නවා ඇයියේ වැරද්ද කාගේද දෙමාපියන්ගේ මෙතන ඉන්න වයසක අමලතතල බලන්න කොච්චර ගුටි කෑවද කියලා ගුටි කද්දි දුක් විඳෙද්දි දරා ගන්න පුළුවන් ශක්තිය හැදෙනවා ආදරෙත් තිබ්බා ඒ වගේම තමයි වැරද්දට දඬුවම් තුින්දා අලුතේ නීතියක් ගෙනව දඬුවක් ගෙනා දඬුවමක් කරනවා නම් ආදරෙන් කියන්න ඕන දුන්න ගිනි ගෙඩිය ඌ ඉවරයි. ඉතින් අපි සමහර දරුවොත් එක්ක කතා කරපුවාම ඉතින් අපි අපේ ජීවිතේ බලපුණා අපි ආපහු හැරලා පොඩ්ඩක් බලන්න. අවුරුදු 15 16 17 වගේ වෙද්දී දෙමාපියෝ කියන ඒවා ගුරුරු කියන ඒවා කන් දෙකට අහන්න දෙන්නේ නැහැ. තමන් තමා ලොක්ක තමන් තමා දන්න කෙනා. අවුරුදු 25ක් විතර වෙද්දී පොඩ්ඩක් තේරෙන පටන් ගන්නවා. 40ක් විතර වෙද්දී 35 වගේ පණිද්දී තාත්තෙන් අම්මෙන් අහනතු මුකුත් කරේ නැහැ ජීවිතේ. මොකක් වුණත් ඉඩමක් ගන්න ගියත් අම්මේ ඉඩමක් ගන්න මොකද කියන්නේ? තාත්තේ ඉඩමක් ගන්න මොකද කියන්නේ? හැබැයි අර පොඩි කාලේ තම්බේකට ගණන් ගන්න නැහැ. හැබැයි පුංචිම කාලේ අම්මා වගේ වෙන්න ඕනේ, තාත්තා වගේ වෙන්න කිපු කොල්ලා. කෙල්ල. හැඳි ගන්න නැතුව හදන ජීවිත අන්තිමටම විලාප තියනවා. මට මේ ළඟදී ඔය යම් දෙයක් බලද්දි මට අහු වුණ එක දෙයක් 1977 කියලා තියෙනවා ආතර් සී ක්ලාක් මහත්තයා 1979 තමයි ටීවී එක ලංකාවට ආවේ මුලින්ම දුරකථන රූපහල තියෙන 1979 ඊට අවුරුදු දෙකකට කලින් ආතර් සී ක්ලාක් මහත්තයා කියලා තිනවා හොඳ වැකියක් ශ්‍රී ලාංකික මව්වරුනි අනාගත ඔබේ දරුවාගේ සොහොන් කොත මත සිහිවටනයක් ලෙස රූපවාහිනියක් තබනු මැනවි ශ්‍රී ලාංකික මව්වරුනි අනාගත ඔබේ දරුවාගේ සොහොන් කොත් මත සිහිවටනයක් ලෙස රූපවාහිනියක් තබනු මැනවි මේ කතාව කියන්නේ 1977 යත සික්ලාක් මහත්තය අද කාලේ මොකද්ද කියන්න තියෙන්නේ ටච් ෆෝන් එක තබනු මැනවි ලැප්ටොප් එක තබනු මැනවි. iPad එක තබනු මැනවි. ඇයි ෆෝන් එකක් නැහැ කියලා ගේම් එක ගහන්න දුන්නේ නැහැ කියලා අරවා බලන්න දුන්නේ නැහැ කියලා ඉන්ටර්නෙට් යන දුන්නා කොච්චර මැරනවද? ඉතින් සොහොන් කොතමද ඒක නෙමෙයි තියන් තියෙන්නේ. මව්වරුන්ට දෙන අවවාදේ. තිනුතුනේ හැඳි නොගා හදන හොදි දරන්න බෑ. පුංචි දෙයක් ඉදි කඩා වැටෙනවා. බණින්න බෑ. දොස් කියන්න බෑ. අවුරුදු 25 30ක් වෙද්දි වයසට යද්දි අවුරුදු අර මැදිවීර තරුණයට පත්දී ප්‍රශ්නයක් එද්දි ඩ්‍රග්ස් වලින් උත්තර හොයනවා. අපි මද්‍රව වලින් උත්තර හොයනවා. කාමේ වරදව හැසිරෙනවා. හිත පාලනය කරගන්න බෑ. මැරෙන්න හිතෙනවා. ඇයි ඒ? හැඳි නොගා හදපු හොදි. හැඳි නොගා හදන හොදි. තිඟුතුනි ඒක ඔබේ වැරද්ද නෙමේ. පරිසරයේ සපෝට් කරන්නේ ඒ දිර දරුවෙක් හදන්න. මෙතනින් අවුරුදු 50ට වැඩි කට්ටිය හිතන තමන්ගේ දෙමපෙන් කොච්චර ගුටි කලා තියනවද කියලා. ගුරුසානස් අපිට නිතරම කියන එකක්. ගුරුසානස් කියනවා මං ජීවිතේ කොච්චර ගුටි කලා දෙනවද දෙමාපියන්ගෙන්. අලුත් පරම්පරාව 2000න් පස්සේ 98න් වගේ පස්සේ නැහැ. දරන්න බෑ. ඇයි වේවැලෙන් පාරක් අද්දි ගුටි කද්දි බැනුම් අහද්දි දරා ගැනීමේ ශක්තිය හැදෙනවා කොන්ෆිඩන්ස් හැදෙනවා ආත්ම විශ්වාසය හැදෙනවා දැන් නෑ කඩා වැටෙනවා පරවෙලා යනවා ෂොක් වෙනවා අඬනවා එතුණි ඉස්සර මිනිස්සු දරුව හදපු ක්‍රමේ හැරි මේ ලෝකෙ පිළිගත්ත එකම ක්‍රමේ දිසාපාමොක් ඇදුරු ක්‍රමේ හරිම ක්‍රමේ ඔය අලුත් සංශෝධන නෙමේ ලෝකේ පිළිගත්ත හරිම අධ්‍යාපන ක්‍රමය තමයි දිසාපාමොක් ඇදුරු ක්‍රමය. නියම මිනිස්සේ බිහි වෙන්නේ එහෙම. ශාක්‍ය බිහි වුණේ එහෙම. රාජපුත්‍රයා කියලා විශේෂ දෙයක් තිබ්බේ නැහැ. ශාක්‍ය බිහි වුණේ එහෙම. උපතිස්ස කොළිතලා බිහි වුණේ එහෙම. රාජමඳුරෙන් ගියා කියලා ගියේ ගාමර වැඩ දෙන්නේ නැහැ. එයා ගිහින් වලං පියන් හොදන්න ගෙදර. වැඩ කරන්න ඕන. ඒවා කර කර ගුරුරගේ හිත දිනා ගන්න ඕන. ටිකට් එක ශිල්ප කියලා දෙන්නේ. මෙලඟදී අපේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා. අපේ හාමුදුරනේ මම ගිහි කාලේ කැමරා සම්බන්ධ ඉගෙන ගද්දි. මම හරි ආසයෙන් හිටියා කැමරා කරන ඉගෙන ගන්න. හැබැයි අවුරුද්දක් වෙනකම් මම ගියපු තැන මට වෑර් කෝඩ් අදින්නයි අනම්මනම් කරන්න දුන්න නිසා කැමරාවක් අල්ලන්නවත් දුන්නේ නැහැ. යම් දවසක මම කැමරා කරන්න තිබ්බ ආසාව නැතුණට පස්සෙ මට කැමරා කරන්න ඉගැන්නුවේ. මේ ලෝක පිළිගත්ම ක්‍රමේ දිසාපාමක අඳුරු ක්‍රමේ අද පිළිගන්නේ මොකද්ද? හැඳි නොගා හදන හොදි. පින්දේ පුදුම මේක එන්නේ නැතාව වෙනස් වෙනවා. තව ටික දවසකින් දායි නඩු සෙල්ලන්නේ. ඔබට දරුවන්ට බයින් හම්බෙන්නේ නැහැ. පොලිසියෙන් ඒ කෙලින්ම. එහෙම කරන්න එපා. දරන්න බැරි වෙනවා. තමන් හදන්න පොඩි කාලේක හදන්න අදා ගන්න මේ දරුව හදන්න ඉන්නව නම් පිරිස් විවාහ වෙන්නෙම ඉන්නව නම් කරන්න දෙයක් නැහැ පිඟුතුනි නැත්තම් අනාගතේ හැදී කොන්ෆිඩන්ස් නැති ළමයි නිකන් අර බොයිලර් කුකුල්ලු වගේ කකුල් වැදුන්නම් අතපය කඩලා යනවා පොඩි ප්‍රශ්නයක් ආව නම් පර වෙනවා දරා ගන්න බෑ උත්සාහ කරලා බලන්න. එහෙම නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. තමන්ගේ ජීවිතය පොඩ්ඩක් හැරිලා බලන්න. අනික දරුවන්ට දහම දෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. පොඩි යුණනම් කමන්නේ අපේ ඉන්න සමහර මේ පොඩි අපේ මහත්තුරු සමහරට. සමහරට මේ කාගෙන ආපු කොල්ලා ඉන්න කියලා. දවසකට ගෙදර යන්න වෙනවා. ඌ එනව නෙමේ ඇදගෙන එනවා වගේ එන්න බෑ එක රාත්‍රියයි හිටියේ ගෙදර එන්න බෑ මේ ඔක්කොම කරලා අබිනිෂ්ක්‍රමණය කරපු කොල්ලා පොඩියේ පොඩි දරුවෝ නා ඔබන ගෙනත් දැම්මේ පිංගුතුනි සෙල්ලන්නේ මේ මාස 8ක් ඉන්නව 9ක් ඉන්නවා හදිස්සිය ගෙදර ගිහින් එන්නෝ අපි කියලා දෙන පුතේ එක රයක් නම් ඉන්නපාව කොහොමද කියන දේ අහන තුරය හිටියා කියලා කියන්නේ ඌ එන එක සාමාන්‍ය බොහොම සම්භාවිත හැරි අඩුයි ආවත් ඉන්න බෑ මල ගෙදරකට මල්ගුල් ගෙදරකට වය ගියොත් හරිම දරුණුයි. පිංගතුනි අර හදාගත්ත ගතිය සම්පූර්ණයෙන් අර භූමිය වෙනස් වෙනවා. මල ගෙදරක් මගුල් ගෙයක් කියලා කියන්නේ රාගේ ද්වේෂේ ගිනි ගන්න තැනක්. අඳෝනා ගිනි ගන්න තැනක්. කළු කිරණ වැහි වැහැපු තැනක්. කළු කිරණ පිරිච්ච තැනක්. එතෙන් අරන් යන බල්බ් එක එළිය මදි ඒ කළු කිරණ ටික මකාගෙන එළිය වෙන්න. එන්නේ පිලමන්ට් එක ගහලා ගිහිල්ලා ගොඩක් වෙලාවට. නැත්තම් ගැසි ගැසි එන්නේ. සෙල්ලන්නේ. ඒකයි අබ්නිෂ්ක්‍රමණය කරන්න එකපාරයි. දෙපාරක් කරන්න බෑ. පින්තුනේ හරි අමාරුයි. විවිධ දේවල් කියලා විවිධ උපක්‍රම කරලා මේ ඇතුළට ආපු කොල්ලා. පින්තුනේ මේ පොඩි කෙන සමහරට මේ නෝණ අතහැරලා දරුවෝ අතහැරලා මේ මහ වීරියක් කරලා මිනිස්සයා. අපට හිතෙන්නේ මේ හෙට අනිද්දා මේ කරගනී කියලා. හැබැයි එක පාරයි එක රාත්‍රිය එළියේ ඉන්නේ. පින්නේ පුදුම බය හිතෙනවා සසර. සමහර දරුවෝ ඉන්නවා මේ ඔක්කොම කරගෙන අවශ්‍ය සර්ටිෆිකේට් ඔක්කොම ඉන්ට ඔක්කොම ඉවරයි. ඩොකියුමන්ට් හදන ෆයිල් එක හදාගෙන දැන් ඉන්න බෑ. එහෙම නෝ අපි සමහර විවිධ උපක්‍රම කරන පුතේ අහට්ට ඵලයන් ගිහින් මේ විදිහට කරපම් මේ හිතපම් මෙහෙම භාර්යාවක් වියන් මෙහෙම අරවරවා කරලා මෙහෙම සසර කරන දුන්නු ඉදහස් කරගෙන ඉන්නලා. සමහර ළමයි ඉන්න බින රජයේ රැකියාව වලින් අයින් වුණා. ඔක්කොම කරන දින දෙනවා අහවල් දාසේ කතා කරලා අපි හඳුනන මං හෙට එනවා කියලා කියනවා. ඒ වෙලාවට ඉතින් අපි පොඩක් කෝල් ඇදලා ආරාමෙන් බලනවා මූ කොහෙද ඉන්නේ කියලා. රෑ 6 විතරදී ගේට වහන්න එපැයි. ෆෝන් වහලා. අය දවස් දෙකකට පස්ස ගන්නවා. ෆෝන් වහලා. ඊට පස්සෙන් අපි ගන්නෑ. අපිට මොකෝ? බෑ. බෑ. ඒක කරන්න බැරි මට්ටම. ඒකයි මම කියන්නේ මේ ඔක්කොම අර ඒකයි මේ ගොඩ ළඟට එනවා. ඇවිල්ලා ගොඩ දුර යනවා. පුදුම සසර විපාක ක්‍රියාත්මක කියන පිඟුතුනි. ඒකයි කියන්නේ වීරිය හැදෙන්න ඕන උත්සාහ කරන්න ඕන. දැන් පොඩි දරුවෝ ටිකක් මෙහි ඉන්නවනේ. දැන් දෙමාපියෝ තමර කට්ටියක් ඉන්නවනේ. ඔබට දරුවෝ දෙන්නේ බලාගන්න කොච්චර අමාරුද gedara. දැන් ඊයේ පෙරේද මං අහගෙන 18ක්ද කොහෙද ඉන්නවල තා වෙන්න. නෑ රුඩහර හොගාලා පිළින් නැක් හදනවා ගෙන්න ගන්න. පිටින් ගෙන්නවා වගේ නෙමෙයි හරි අමාරුයි. මේ ඉන්නෙන්න කටිට සහ මේක බලාගින්න හැමෝටම මේ කියන්නේ. නමුත් අපි කැමති ගන්නවා. අපි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආවට පස්සේ ඔබ බලාපොරොත්තු වෙන්නේ දරුවා ගෙදර හිටියා වගේම ඉන්න ඕන කියලා. සමහර රැටත් අනා පුතේ මොනවද කෑවේ? අපි උයනවා. අපේ හාමුදුරුවෝ උයනවා. ගුරුවරු මෙයා කියලාදී. හාමුදුරුවෝ උයන්නේ සමහර රැට. මේ ආරාමේ රැට දන් හැදෙන්නේ නැහැ. ඔබේ දරුවා වෙනුවෙන් දන් හදනවා. ඒ දන් හදන්නේ හාමුදුරු. සමහර සම්බෝල ලැබතු තමයි. මේ සම්බෝලි හදන්නේ හාමුදුරු. මට ඔබ කතා කරපොන පුතේ උනාද කෑවේ? අද සම්බෝල ලැබතුයි. ත්‍රමක හිතෙන්නේ. සම්බෝලද දෙන්නේ? හැබැයි ආරාමයට එව්වේ කොහොමද? අනේ අපේ ආඳුරුනේ මුට නිවන කරලා දෙන්න වෙන මුකුත් උන්නේ. දරු දුක හැටි ඉතින් අපි පිළිගන්න අපි ඒවත් එක තරහ නැහැ ඒ හේිත හිතක හැටි අපි මේ හැම දෙයක් දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මම මේ කියන ස්වභාවය ආරම් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ වැඩසටහනක් තියෙනවනේ දැන් මම බැලින්නම් කුටියෙන් බැලින්නම් පොඩි උන්ටි කොක්කම තියෙන අපේ එකහම දුනවා කුඩහා එළමඩ වෙනම වැඩසටහන් කරනවා වට කරගෙන හිත හදනවා මානසික මට්ටම් වැඩිදි හදන්න ඕන සෙල්ලම් දෙයක් නෙමෙයි කරන්නේ පුදු පිඟුතුනේ ඒ පොඩි දරුවෝ බලා ගන්න හාමුදුරුව පුදුම කැපකිරීමක් කරනවා. ඒවා හිතා ගන්න බෑ. පුදුම කියන්නේ ඒක හාමුදුරමක තාස කෙනෙක් නෙමෙයි. ප්‍රාසනී පුණඩ පස්සේ මේ ළඟදි එක දරුවෙක් අසනීපලා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඔබට අපි ඒවා කියන්නේ නැහැ. ගෙදර කතා කරලා කියන්නේ ආ පුතා අසනීපයි පුතා හොස්පිටල් අරන් ගියා. ඒ ගෙදර කතා කරලා කියන්නේ නැහැ අපි. හොස්පිටල් ඇඩ්මිට් කරා. ස්වාමීන් වහන්සේ කතා කරගෙන අපේ හාමුදුරුවෝ මොකද කරන්නේ? අහවල් දරුවෝ අසනීපයි.
කවුද යවන්නේ? හාමුදුරුවන්ගට ගිහින් ඉන්න බෑනේ වාට්ටුවේ. ඒතර අපි කල්පනා කරනවා මොන අනගාරික මහත්තයක් දැන් යවන්නේ? සහෝදරයෝ කවුරුත් නැහැ. තාත්තලා කවුරුත් නැහැ. ඥාති කවුරුත් නැහැ. අනගාරික අතර ඒ කට්ටියගේ. අපිට හිතෙනවා මේ මහත්තයා හිතක් රැහැගෙන දරුවත් බලන් එයි කියලා. අපි කියනවා අහවල් මහත්තයෙන් අහලා බලමුද? සමට ඒ වෙද්දි මේ මහත්තයා ලොකු වැඩ කුඩේ ඉන්නේ. මහත්තයෝ අහවල් පුතා අසනීපේ හොස්පිටල් යන්නද? හරි අපි හඳුනු යමු. දරුවත් එක්ක හොස්පිටල් යනවා. තව අනගාරික මහත්තයෙ වහන රන් යනවා. හොස්පිටල් ඇඩ්මිට් කරනවා. දොස්තරුන්ට කතා කරනවා. හර්ෂ මහත්තයලා පුණ්‍ය බාර කට්ටිය කතා කරනවා. ඔක්කොම ඇරේන්ජ් කරනවා. බේත් ඔක්කොම මෙයා කරනවා. කරලා අපෝ ඔක්කොම බේත් කරලා ආරම්භට තරන් එනවා. ඔබට කියන්නේ දෙමාපියෝ දන්නෙත් නෑ. ඒ අපට ලොකු දේවල් නෙමෙයි. කල්ලාන මිතුරු ඉන්න තැන. ඒවා පාවි බලනවා. පිනතුනේ සෙල්ලම් දෙයක් නෙමෙයි. අවුරුදු 13ක දරුවෙක් අවුරුදු 25ක්වත් දක්වා හදනවා කියලා කියන්නේ ලොකු දෙයක්. තියෙනසා මේ කල්න වැටේ පිහිට. මේ කල්න වැටේ පිහිට. ඒ නිසා පිනතුනේ ඒ දරුවෝ දැක්කහම අපට හරි සතුටුයි. හේතුව ඒ දරුවෝ මේ ශාසනය පූර්ණේ කරයි. හැබැයි අමාරුයි. හැබැයි සුද්ධ කරගත්තොත් බොහොම පොඩ්ඩයි. සුද්ධ කරගත්තොත් බොහොම පොඩ්ඩයි. අවුරුදු 35න් එනවද? අවුරුදු 14න් එනවද කියන එක පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා පිඟුතුනි මේ හැම රැකවරණයක්ම හැදිලා තියෙන්නේ මේ ශාසනය පිහිට ගන්න. පිහිට ලැබෙන්න. ඒ නිසා අනගාരികව ආවත් ලේසි නෑ. ලොකු මහත්තේ තරු මහත්තෙක් ආවත් ඒත් ලේසි නෑ. ඒ දරුවන්ව මුදව ගන්නවා කියලා කියන්නේ අවුරුදු 13 14 කාලේ මේ දේවල් වලින්. ලේසි දේවල් නෙමෙයි. කොච්චර කරුණු කියන්නද? කොච්චර සම්‍යක් ප්‍රයෝග දාන්නද? ඒකයි ඒ හාමුදුරු කරන කැපකිරීම පිඳුනි මෙතකයි කියලා කියන්න බෑ. හිතා ගන්න බෑ. ඒකයි. එහෙම පිරිසක් අතරට ඔබේ දරුවෝ වෙන්නේ. ආරාම නීතියක් තියෙනවා. නීති දෙකක් තියෙනවා. ඒවා බරපතලව කඩන්නම් බෑ. ඒකයි කියන්නේ. ගෙදර නිදහසිරපු දරුවානේ. ඒකයි ඒ දරුවා වීරෙක්. ඔබේ දරුවෙක් මේ ආරාම ඉන්නව නම් දරුවොත් එකම එක දෙයක් විතරක් අහන්න. දරුවා කරන පින්කම් ටික මොනවද? දරුවගේ දහම් ආවදී මොකද්ද? ඒක විතරක් ඔබ අහන්න. ඒක අනුමෝදන් වෙන්න. වෙන මුකුත් හොයන්න එපා. ඒක කරගන්න. ඔබට ලැබුණ භාගයක් ඔබ කරන ලොකු ආයෝජනයක් මේ ශාසනය. අවුරුදු 18ක් 20ක් යනකම් ලොකු අභියෝගයක්. දහම ආබෝධය ආබෝධ වෙනකම්. ටික කාලයක් ඇදි කොහොමත් එක වෙනස් වෙනවා. සමහර කාලා කියනවා පන්නන්න හරියම අමාරුයි. හරියම අමාරුයි පන්නන්න. අනගාරි මහතුරුත් ඒ වගේ. මාස 6 විතර පැනනට පස්සේ යම් මට්ටමකට 180ක් විතර යම් මට්ටමකට දුවා ගන්න පුළුවන්. ලොකු වැඩක්. ලොකු දෙයක්. තියෙන නිසා මේ හැමදේම මතක් කරන්න. මේ හැමදේම කියන්නේ ඔබට මේ දහම්මගේ යන්න, ඔබට මේ දහම් අවබෝධ කරගන්න විවිධ පැතිකඩලින් තමන්ගේ දරුවෝ ඉන්නවා, තමන්ගේ ඥාති ඉන්නවා, තමන්ගේ හිතවත්තු ඉන්නවා, තමට මේ ළඟට ඇවිල්ලා මේ දහම්ම ඇසුරු කරන අවස්ථාව හම්බෙලා තියෙනවා. මාසෙට පාරක් හරි අවුරුදු පාරක් හරි එන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. සංගරත්නේ දකින්න අවස්ථාව හම්බලා තියෙනවා. එච්චර නිතරම බණහන්න අවස්ථාව හම්බලා තියෙනවා. මේ හැම දෙයක් අස්සෙම තමන් ඒ දේ තමන් කොච්චරක් කරගන්නවද කියන එක තමන් බලන්න ඕන. ඒක තමන් කොච්චරක් මානසිකාරය කරගන්නවද තමන් බලන්න ඕන. ඒකට හේතුව මේ ආපු ගමන ඉන්න ආපු ගමනක් නෙමෙයි කියලා අපි හොඳට දන්නවා. ඒ නිසා නිතරම මානසිකාරය වෙන්න ඕනේ. අද මගේ අන්තිම දවස නම් අනාගතේ අද සැලසුම් කරන්න. ඔබ අද හිතන දේ කියන දේ කරන දේ තමයි අනාගතේ. අනාගතේ වෙන්නේ ඒ දේ. අනාගතේ කියන එක පණවන්න බෑ ජාති කියන තැනදී. නමුත් අපේ ලෝකේ කතා කරද්දි කතා කරනවනේ හෙට කියලා දවසක් අපි කියනවනේ සම්මුතියෙන්. ඒ නිසා දහම කියන එක පුරුදු කරගන්න විවිධ උපක්‍රම කරන්න වෙයි. ඒවා බලන්න අඩුම ගානේ ඊළඟ අවුරුද්ද එනවා. සැලසුමක් හදාගන්න මේ අවුරුද්ද මම වෙන්න මේ ටික කරගන්නවා කියලා. දැන් අපි සමහර අනගාරික මහතුන්ට අපේ හාමුදුරුන්ට අපි සමහරට කියනවා. ඔක 2018 මට මතකයි යමදස්සන ස්වාමීන් වහන්සේ කිව්වේ කරන්න කියලා. ඒතර සමහර ඇති. සමහර පටන් ගත්ත කට්ටිය ඇති. ඒවා කෝ. සමහර හදපු කට්ටිය මෙතන ඇති.
සැලසුම් ටයිම් ටේබල් එකකින් හදාගෙන වැඩි වෙලාවක් වැඩ වැය කරේ මොකද්ද ටයිම් ටේබල් එක හදාගන්න. හැබැයි ඒ ටයිම් ටේබල් එක හදාගන්න ගත්ත වෙලාවත් ඒ ටයිම් ටේබල් එක වැඩ කරාද? ඒක ඉතින් අහන්න දෙයක් නැහැ නේද? ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගරි. ටයිම් ටේබල් හැදුවා ගැහුවා බිත්තියේ ලොකු වෙලාවල් ගත්තා ටයිම් මැනේජ් කරා මැනේජ් කරා මැනේජ් කරා මැනේජ් කරපු එක ටයිම් එකකට වැඩ කරාද? කොච්චර කාලෙ වැඩ කරාද? එහෙම කරා නම් අපි අද මෙහෙම ඉඳිද අපේ හඳුනන නේද? ඒකයි කියන්නේ. හිතලා බලන්න. තමන්ගේ වර්ධනයක් තියෙන්න ඕන. දැන් ගිය මාස ඉවරයි. දැන් තමන් කල්පනා කරලා බලන්න තමන් කොච්චරක් වර්ධනය වෙලා තියෙනවද? තමන් කොච්චරක් තමන්ගේ ජීවිතේ දහම ලං කරගන්න තමන් ක්‍රම පාවිච්චි කරලා තියෙනවද? තමන් කොච්චර ප්‍රායෝගිකව දහම වඩා ගන්නවද? තමන් කොච්චරක් තමන්ගේ මානසිකාරය කරගන්න අවස්ථාව වැඩි වෙලා තියෙනවද? මාසෙට පාරක්, මාස 6කට පාරක්, අවුරුද්දට පාරක්, එහෙම නැතිනොත් එම් බැරලත් අපි හිටියොත් ජනවාරි මාසයත් පටන් ගමු. සමහර ගුරු සානස සමහර යම් කරුණු කියයි. ඒකයි කියන්නේ බිදුනේ. දෙපාරක් අතපෙන්වත් කරන්න තියාගන්න එපා. ඒකයි දහමත් හම්බෙලා අතපෙන් වක් කරන්නොත් එහෙම යන්නේ නැහැ ලේසියකට කොහොමත්. අපේ සමහර අධ්‍යක්ෂ මෙහෙම තියෙනවා. මේ දිව්‍ය රත ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. අනේ අපි ආඳුරණේ කොහොමද යන්නේ? එහෙම ආනෝ. දිව්‍ය රත ඇවිල්ලා තියෙනවා මිදුලේ කියලා කියනවා. යන්න බෑ කියනවා. මේකයි කියන්නේ. කරගන්න එපා. සමහර දේවල් අපිට කියන්න බෑ. ගොඩක් දේවල් තියෙනවා මේ ජීවිතය ගැන මේ සබහල් ගැන කියන්න. අපි නිතරම විවිධ කට්ටිය හසුරුනසුරු කරන නිසා ඔබට නොදන්න ඔබ නොදකින කෝණ අපට පේනවා. මේ ලෝකයේ සබහල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා? හරි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් සමහර අපි දකිනවා. මම එක හොඳ දර්ශනයක් දැක්කා. ඒක කියලා මම දහම් කරුණ පොඩ්ඩක් මතක් කරන්නම්. ඒ තමයි එදා කටන පින්කම දවසේ දෙකක් දැක්කා. ඒක මට බොහොම හිතට දැනුණා ඒ සිදුවීම් දෙක. අපි සාමාන්‍යයෙන් ඔලුව උස්සලා කීප වතාවක් එහෙම බලන්නේ නැත්නම් අපි කරි මානසිකාරකින් උත්සාහ ගන්න ස්වාමීන් වහන්සේලා. අපි දාණේ වලදී ඉවරුණාට පස්සේ මොකද එදා ලොකු පිරිසක් හිටපු නිසා අර පාත්‍රය ගන්න වේගෙන් එනවනේ. අර පාත්‍රය ගන්න හදනවනේ. අනිදි තමයි පාත්‍රය ගද්දි බලන්න කාගේ පාත්‍රයද ගන්නෙ කියලා. මේ හිත අපට අහුවෙන තැන්. අහවල් හාමුදුරුවන්ගේ නම් පාත්‍රය ගන්නෙ පරාදයි. අහවල් හාමුදුරුවන්ගේ පාත්‍රයද මං හේතු කරලා හිතනොත් එහෙම පරාදයි. අහවල් හාමුදුරුවන්ට මං අද වැන්ද කියලා හිතුවොත් එහෙම පරාදයි. තියෙනවා. චුට්ට. කොහොමරි අර හාමුදුරුවන්ගේ පාත්‍රයද ගන්න කියලා හිතනොත් එහෙම පරාදයි. ඇයි ඒ? පුද්ගලයෙක්නේ. සංඝරත්නය කියන්නේ පුද්ගලයෙක්ද? නමුත් ඒ හිතේ නාසාව සියුම කමක් නැහැ ඒවත් කරන්න. ඒ කියන්නේ දැන් හෙටින් ඉඳලා අර පළවෙනි ආඳුරුන්ගෙන් පාත්‍ර ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. බලන්න ඒවා රමණේ වෙනවද කියලා. ඒක කොච්චර දහමට ලං වෙනවද කියලා බලන්න. දැන් ස්වාමින්වහන්සලා සමහර අනගාරික දරුවෝ සිවුරක් එහෙම හොදන්න ඉල්ලනවා මොකක් හරි උපකාරයක් කරන්න ඉල්ලනනම් අපි හොඳට බලනවා ඒවා. අපි යමක් කරන්න ගියත් අපේ ගුරු අපි දිහාම බලනවා. මේක මට කරන්නද මේ එන්නේ? නැත්තම් මේ සංගරත්නික ඉන්ටර්නෙට් දෙමේ ඉන්නේ කියලා. නැත්තම් අන්තිම මහා ප්‍රජාපති ගෝතමිට කියපු දේ තමයි කියන්න වෙන්නේ. බුදුරජාන් වහන්සේ කිව්වන්නේ. ඉතින් ඒ නිසා පින්තුනි. ඇවිල්ලා මට මතකයි. එක නෝණ කෙනෙක් දැන් පොලිමඩල හිටගත්තා. දැන් සමහරට වඳිද්ද නැහැ කාගේ පාත්‍රයද ගන්න තියෙන්නේ කියලා. කෝපෙ හැරි පාත්‍රයක් මට මතක නැහැ. ඒ නෝනා මං කවදාවත් මේ සාමාන්‍ය බොල් නිතර මෙතන දකින කට්ටිය මට 140 කට මතකයි සමහර මුණු. ඒක නම මං හිතන්නේ එයාගේ හැසිරීම මං දැක්කේ අලුතෙන්ම ආරාමයට ආපු කෙනෙක්. මං හිතන විදියට. එතන හිටියා පර්ණ කෙනෙක්. දැන් එයා දැක්කේ නෑ මෙයා එක් ගන්න ආවේ කියලා. පර්ණ කෙනෙක් කියලා කියන්නේ එයාත් මං නිකන් දැකලා තියෙනවා. මං දන්නේ කවුද කියලා හරියටම. නිකන් දැකලා පුරුදු වුණා. ඒ දෙන්නගෙන් පේනවා එක්කෙනෙක් පර්ණයි එක්කෙනෙක් අලුත් කියලා. අර අලුත් කෙනා කියනවා දැන් එයා තමයි ගන්න ආවේ. අලුත් කෙනා කියනවා ඔයා ගන්න. පින්දුනි අපට සාදුකාර දිනන තුලින් සමහරට එයා පාත්‍රය අරන් හේදුර වැඩිය පැන් කෝප්පය අරන් ඒ වැඩිය ලොකුම් පිනගත් කරගත් එතන අතහැරියා. අතහැරියා. එලා හිතුණොත් එහෙම මං ගන්නව පිකනේ. මොකද්ද හිතුවේ කියලා අපි දන්නේ නැහැ. අපි මේ දකින්න දේවල්. ඊතර සාදුකාරයක් කියවන කොච්චර සමහරට මේ කෙනා කඩන පින්කම කරගත් ලොකුම පින එක තප්පර දෙකක් කියන්නේ නැති එක අතහරින්න. තප්පර දෙකක් කියන්නේ නැති. ඔයා ගන්න. ඔබතුමී ගන්න කියලා හැරිලා ගියා හිස්සතින් ගියා මට මතක් වුණේ සසර කර්මස්ථාන මතක් වෙන බින්ද සමහර ඔබ කරන දේවල් දැක්කහම සසර ආවේ හිස්සතින් මේ ලෝකෙට ආවේ හිස්සතින් හැබැයි ඒ නෝනා ගියෙත් ආපහු හැරිලා හිස්සතින් හැබැයි අත් දෙක හිස්සුණාට ඒ හිත හිස්සුන්නේ නැහැ මේ ශාසනයේ ඒ හිතට ඒ අතහැරීම පුරුදු වුණා. සමහරට ඒ වෙලාව ඇඳලා නැගුණ ලොකුම කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය නැගුණේ. තප්පර දෙකයි සමහර විට. එයා මන් දැක්ක ආසයෙන් ආවා මන් දැක්ක එයාගේ මූණ. නමුත් එහා පැත්තේ හිටපු කෙනාට, එහා පැත්තේ වැඳපු කෙනාට මේ පාත්‍රය ගන්න හම්බුනේ නැහැ. ඊට එහා පැත්තේ කෙනෙක් කිව්වා එයා මේක ගත්තා. ගන්න හැදුවා ගන්න අරයා මූණ දිහා බැලුවා. බලද්දිම කිව්වා "ඔයා ගන්න" මන් දැක්ක ආපෝ හැරිලා නම් පොඩ මුණ දිහා බැලුවා. හිතේ කි මුණේ ප්‍රශ්නයක් තිබ්බා මට පෙවුන්නේ නැහැ. මට මතක් වුණා සසර. ඒනෝන හිස්සතින් නෙමෙයි ගියේ. ඒනෝනගේ අත හිස් වුණාට හිත පිරලා. සමට ඕක වෙයි. අත හැරිලා නොයෙල්ලා මිදිලා ඒ දහම ආબોධ වෙන්න. පින්දුනේ පුංචි කාරණයක්. සමන අලුත් කෙනෙක්. ඒකයි අපි දන්නේ අපි අතර ඉන්නේ කවුද කියලා. ඒක ඔක්කොම කරලා ඉවර වෙද්දී. ඉවරලා අන්තිමටම ගුරු ස්වාමීන් වහන්සේ අනුශාසනාව ලොකු ස්වාමීන් වහන්සේ අනුශාසනාවෙන් පස්සේ තිබ්බ. ඒ වෙලාවේ මම දැක්කා එක අම්මා කෙනෙක්. ඒ අම්මා තමයි තිනු වයසක මම්ම මම දැක්ක විදියට. පොඩි මිටි අම්මා කෙනෙක්. හුද්දටම වයසයි. මට හිතුණා. මේ අම්මා කොච්චර වාසනාවන්තද. ගුරු ස්වාමීන් වහන්සේ කියද්දි ගිය සැරේ මිනිස්සු හිටපු කඩනපින් කෙනෙක් සද නැහැ කියලා කියද්දි මට එයාම මතක් වුණා. ඒ අම්මට නිින්ද ගිහින් නැහැ. මං දැක්කා ඒ අම්මා ඊට කලින් අර අටපිරිකරක් බැරි බැරි ගාති උස්සන් යනවා. ඉතින්නේ පුදුම සතුටක් දැනෙන. ඒ අතර තව අම්ම කෙනෙක් දැක්කා. ඒ අම්මා මං දැක්ක අවුරුදු 4කින් විතර. ඉස්සර අපි දහම් දේශනා කරද්දී දකින අම්ම කෙනෙක්. අවුරුදු 4කින් විතර තමයි ආරාම දැක්කේ. මට දැක්ක මතක මේ අම්මා තාම මේ ලෝකේ ඉන්නවද? එච්චර වයසයි. මොකද්ද එකක් ඔතාගෙන ඇවිල්ලා ඔළුවේ තියන් යනවා. ඒ අම්ම කොච්චර වාසනාවන්ද මගේ කිරි අම්මට කිරි අතර වැඩිය. අර අම්මා මට හිතෙන්නේ අම්මට මුකුත් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ අම්මගේ ඇස්වල තියෙන දීප්තිය මේ මං ඉස්සරහ ඉඳන් හිටපු දම බැලන් හිටියේ. ඒ දීප්තිය මට හිතෙන සමහරට මේ අම්මා මමත් එහෙම තමයි අපි දන්නේ නැහැ අපි කවුරු මැරෙයිද කියලා. මේ අම්මා සමහරට ඊළඟ අවුරුද්දේ ඉන්න එකක් නැති වෙයි. මේ අම්මා සමහරට අන්තිම සවන කටන පිංක වෙන්නේ නැති. හැබැයි මේ අම්මා කොච්චර සතුටින්ද මේ ඉන්නේ. අනේ මේ දෙයියනේ මේ මිනිස්සයාට මේක මතක් වුණොත් කොච්චර යහපතද. සමහරේ කරන හැම ලොකුම පිංකම. එහෙන් බලලා ඉස්සර බැයි ඉන්නම් තරුණ හාමුදුරු ඉඳන් ඉන්න අපට වැඩියේ. උනසල කොච්චර වාසනාවන්තද. හැබැයි අර අනාගතේ නේද? සිහි විකල්නොත් පිරිත් පොතේ පළවෙනි පිරිත් බුදුහාම දේශනා කරන දස් සංඥාවල අන්තිම සංඥාව. ඇවිල්ලා ආන සබ්‍රාහ්මචාරින් වහන්සේලා මරණාසන මත ලං වෙද්දි. මගපළයෙන් පූර්ණේ කරලා තියනවද? මොකද්ද අධිගමේ? මොකද්ද ලබලා තියෙන දේ? ඒ වෙලාවට නිස්සබ්දුනොත් එහෙම. කට හිර වුණොත් එහෙම. වචනයක් කියාගන්න බැරුණොත් එහෙම. උත්තරයක් දෙන්න බැරුණොත් එහෙම බොරුවට කියන්නේ මං සෝතාපන්නේ වගේ මට හැංගිනවා ස්වාමීනි කියලා. එතන පරාජිකලන මැරෙන්නේ සමහරට. පළවෙනි ඔය දස් සංඥාවල අන්තිම සංඥාව අහනවා ස්වාමීනි ඔබගේ අධිගමය මොකද්ද ඔබට මේ දහම කොහොමද තේරෙන්නේ මොකද්ද කොහොමද ඔබට මේ දහම ගැන මනසිකාරය වෙන්නේ ඔබ මාර්ගඵල ලබලා තියනවද එහෙම අහනවා ඉතින් උන්වහන්සේලාට එහෙම අහන්න පිරිසක් ඉඳී හැබැයි අම්මට එහෙම අහන්න කෙනෙක් නැහැ හැබැයි අම්මා මේ වෙලාව කොච්චර සතුටින් ඉන්නවද? ඒ අම්මා ඒ වෙලාව මරුණා කියලා මිසුගති ගාමිනවා. මට ඒ කතාව අහදි මතක් වුණා අර බුදුරජාණන් වහන්සේ වැඩියේ එක අම්මා කෙනෙක් හොයාගෙන රූපෙ දිහා දැකලා පැහැදිලා සාදුකාරය දිනුවාට පස්සේ මැරුණා චාතු මහ රායතේ මැද ඉපදුනේ මට ඔබ අහලා තිය කතාව ඒ කියන ලවන්නේ මේ එහෙම දකින්න දේවල් හරි සතුටක් ඇති වෙනවා මේ පොඩි පොඩි දේවල් පුංචි දේවල් සමහර ඔබේ දහම් අවබෝධ අපට එහෙම මෙහෙම දැනෙද්දි හරි සතුටක් ඇති වෙනවා ඔබ කරන දේවල් එක්කම සතුටක් ඇති වෙනවා එදා පිරිත පටන් ගද්දි මෙතන කෑ ගන්න හරි සද්දයක් ඇහෙනවා ඒකයි ගුරු සාමණේරගේ සමහරට අලුත් කට්ටියත් ඇලින්නේ නැති කියලා අපිට හිතෙනවා ඒ ඔබ නෙමෙයි කියලා පිදුනේ ඔබ තුල යම් යම් දේවල් ගොඩ නැගිලා තියෙනවා සමහරට ඒක ඔබ තුල ගොඩ නැගුණේ එහා පැත්තේ මෙහා පැත්තේ ඉන්න කෙනා හින්දා වෙන්න පුළුවන් හැබැයි ඒක බලන්න gederaක් තියෙනවා අඩු ගානේ ඒක ඒ තුල Tamanට කොච්චරක් උපකාරී වෙලා තියෙනවද මේ දහම් මානසිකාරය කරගන්න ඒකයි මම කියන්නේ මෙතන බුදුගුණ කියෙවෙද්දි Taman දහම් මේ භූමියයි හරි කර කර යමක් දෙයක් Tamanට කරන්න හම්බෙද්දි මානසිකාරය කරලා බලන්න අන්තිම දවස් අවසානයේ Tamanට මතක් වුණාද කොච්චර කියලා නැත්තම් පිඟුතුනේ හිතත් වැඩ කරලා කයත් වැඩ කරලා වචනේත් වැඩ කරලා හිත වැඩ කරලා නැහැ එනිසා ඒ පැත්ත ගොඩක් මානසිකාරය කරගන්න. ඒ වගේම තමයි. පුළුවන් තරම් තමන් වැඩපිළිවෙලක් හදාගන්න මේ දහම තමගේ ජීවිතේ තව තව ලං කරගන්න. ඒවා එන්න ඒ ගැන හොඳ අධීක්ෂණේ කඩතු ගන්න හේතුව ඒක සමාන කරන්න තියෙන අන්තිම කාලේ මේක වෙන්න පුළුවන්. ඒක බොහොම ළඟදී එක නැති වෙන්න පුළුවන්. හරි. ඔය තමයි මට මූලික වශයෙන් කියන්න තිබ්බේ. නමුත් මේ කියන්න ආපු කාරණා ටික නෑ මම මේ කිව්වේ. ඒකත් එක්ක පිඟතුනේ මම මුලින්ම ඇහුවනේ අපට මතක් වුණාද අපට මතක් වෙනවද කියලා අඩු ගානේ මේ දහම හැසිරලා යද්දි මේ දහම් කරුණු කාරණා මතක් කරන දහම් කරුණු කාරණා නිතරම අහගෙන යන අපට අඩු ගානේ මතක් වුණාද මේ සතිය පුරාවට මම මුලින්ම ඇහුවේ මේක මේ හැඟෙන දෙයක් මේ මම කියන ඉන්නවනේ මේ මම කියලා මේ හැඟෙනවා මේ ලෝකේ අනිත්‍යයි මේ එකක්වත් ස්ථිර නෑ මෙයා හේතුන්ගෙන් හටගත් දේවල් ඔවා මතක් වුණාද කියලා මං ඇහුවේ පොඩ්ඩක් කොච්චරක් අනිත්‍ය සංඥා හිතේ තියෙනවද මේ ලෝකේ මේ වෙන් කරන්න බෑ කියන එක කොච්චරක් තමට තේරෙනවද හැබැයි නැවත කියන්නේ මේකත් කියන්න ඕනේ ඔබට ලොකු අවස්ථාවක් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. ඔබ තනියෙන් ගැඹුරු දහම් මානසිකාරය කරනවා නම් අනිවාර්යෙන් ස්වාමින්වහන්සේ නමක් හෝ අනගාර්ගය නොවන කෙනෙක් එක්ක තමන් වඩන දේ හරියට කියලා චෙක් කරගන්න. මේ ළඟදී මට එක ආරංචියක් ආවා. එක මහත්තයෙක් හෝ එක නොවන කෙනෙක් දහම වඩන විදිය එක සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. එමට ආපු ආරංචිය අනුව ඒ කියපු ක්‍රමය අනුව ඒ විදිහ වැරදි. ලොකු අනතුරකට පත් වෙන්න යන්නේ. එහෙම කට්ටිය අපි දැකලා තියෙනවා. හිතු මතේ මග වඩලා, ගුරුවරයෙක් නැතුව මග වඩලා ලොකු අනතුරු කරගත් කට්ටිය අපි දැකලා තියෙනවා. ඊට පස්සේ කට්ටිය දහමටවත් එන්නේ නැහැ. ඒකයි. ගුරු ස්වාමීන් වහන්සේ වේවා මේ නායක ස්වාමීන් වහන්සේ නමක් මෙතන කියන්නේ ගැඹුරු දහම් කරුණු. අඩුම ගානේ මාසෙට පාරක්වත් චෙක් කරගන්න වෙයි. මොකද අපි හිතනවා අපි කියන දේම ඔබ කරනවා කියලා. පිඟුතුනේ මේ ආරාමින ස්වාමින්වහන්සේ නමක් සතියේ අඩුම පාරක්කෝ දෙපාරක් ගුරුවරයා හම්බෙන්න. අපි සතියේ දෙපාරක් ගුරුවරයා හම්බෙන්න අපි කරනවා හරියට චෙක් කරගන්න. මේ අනගාරික මහත්තයෙක් අනිවාර්යෙන් ගුරුවරයා හමු විය යුතුයි. මොනවද වඩන්න කියලා බලන්න. ඔබ සති භාවනාවට ආව නම් ඔබට අඟහරුවාදයි සිකුරාදයි දවස් දෙකේ ඔබ ගුරුවරයා හම්බෙලා සාකච්ඡා කරන්න මතකද ඔබට මෙතන ආපු කට්ටිය භාවනා කරන්න ආපු කට්ටිය. දැබ මොනවද වඩන්නේ? දහම් සාකච්ඡාවලට ඒ ආරාමයට ආපු වෙලාවක හෝ මොකක් හරි ක්‍රමයක් හදාගන්න මම දන්නේ ක්‍රමයක් හදාගන්න පුළුවන් තමන් මානසිකාරය කරන එක හරියට චෙක් කරගන්න. ඒ වගේම තමයි ඒ වෙලාවට ඒ ස්වාමීන් වහන්සේ හෝ ඒ නෝනා කිව්වොත් එම ඔක වැරදි කියලා එක ශණයෙන් තමට වෙනස් කරන්න පුළුවන්කම තියාගෙන ඒක කරන්න. නැත්නම් ඒක නිත්‍ය සංඥාවෙන් අල්ලගනි. පෙදුනේ මේ වෙන්වීම ගැන අද මානසිකාරය කරනවා කියලා කියන්නේ මේ ಜಾති ගැන මානසිකාරය කරනවා දැන් ගුරුහාරු මම මට මතකයි ඊයේ ගිහසති කිව්වනේ දර මේ ගිහසති ඔය කලිසති කිව්වනේ ද මේ අර පරමාණු කතාවක් අර ට්‍රේන් කෝච්චි පෙරින කතාවක් කියවනේ නේද දැන් හිතෙන්න එපා කියලා පස්සේ කෝච්චි පෙට්ටි වගේ හිතුනොත් එහෙම කෝච්චි වගේ අන්තිමට මැරෙන ළඟදී කෝච්චියක් මතක් වෙයි. ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඕමන කියන්නේ ඒ යම් දහම් කරුණක් කියන්නේ. සමහරට එහෙම හිතෙනවා. අර ඉස්සර හිතුවේ එසවුවා තිබ්බා ඇවිද්දාම මොකෙක්ද තිබ්බා නේද? ජීවිතය හරි නැයි මරණේ නේද මොකෙක් කිව්වේ? මට මතකයි අපේ 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 ආච්චිලා සියලෝ වැඩුවා. පවුපින් වදින ඉතින් දන්නේ නැහැ නේද? අපි දන්නේත් නැහැ ඒ කාලේ. ඒ නිසා තමන් මෙත්තානොස්සතිය බුද්ධානොස්සතියට එහා දෙයක් කරනවා නම් විදර්ශනා මානසිකාරයක් කරගන්නවා. අඩුම ගානේ මාසයකට දෙකකට පාරක් පොඩ්ඩක් චෙක් කරගන්න අපේ ආඳුරනේ අනේ අනගාර්ගික මහත්මිය මම මේ කරන එක හරිද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න. නැත්තන්නම් ලොකු අමාරුවක් වෙන්නේ. හරි 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 භයානකයි මේ පැතුනොත් ඈ. ඒ නිසා මං කරන එක හරි මම තමයි වඩන එක හරි දැම්මට හොඳට වැඩෙනවා. සමහරට අරවත් මට දැන් පේනවා. එහෙම ඉතෙයි. ඔබට ඔබ වඩන එක විනාඩි දෙකෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. අය විනාඩි 5ක් 10ක් අරන් කියන්න බෑ. විනාඩි දෙකෙන් කතා කරන්න පුළුවන් නම් මං අපේ අර බෙන්න මෙහෙම මම මනස කරන්නේ මේක හරිද වැරදිද? ඒ කතා කරනකොට හිතලා නම් කතා කරන්නේ. ඒ මානසිකාරය කරන එක නෙමෙයි. හොඳට සුසරලා නම් තියෙන්නේ. ඔබට දහම අවබෝධ කරලා නම් තියෙන්නේ විනාඩි දෙකක් යද්දි උඩරේ විනාඩි දෙකක් තුළ ඔබට මානසිකාරය කරන දේ කියන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඒකට බය වෙන්න එපා. ඉතින් අපේ ආඳුරනේ මට එහෙම කියා ගන්න බෑනේ. මම දන්නේ නෑනේ මම මානසිකාරය කමක් නෑ. ඔබ හරියට මෙත්තානුසතිය කරනවා නම් බුද්ධානුසතිය කරනවා නම් හරියට පිං අමුදාන්ටික් කරනවා නම් ඔබට අවශ්‍ය පරිසරය සකස් වෙයි. දස්සනේන පහතබ්බ වෙන්නේ යම් මොහොතක සද්ධර්ම ශ්‍රවණය කරන මොහොත ඔබ හොඳට දන්නවා ඒක. ඊට පස්සේ මේ අනිත්‍ය අනිත්‍ය ස්වභාවය මේක හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේලාටකින් කීපාර සමාගත දුන්නා සමාව දෙන්නේ. උන්නහරණකින් එකපාරක් සමාගති බුදුන්හා දේශනා කරන පින්වත් මහණනි මේ ලෝක සත්‍යය මේ එකම කාරණයට මගෙන් ඇවිල්ලා සමාව හැම වෙලාවෙම ඉල්ලනවා. මම සමාව දීලා ඉවරයි. මොකද මම දන්නවා අද සමාව ගන්න කෙනා තව මාසකින් තව සතියකින් සමට හෙට ඇවිල්ලා සමාව ගන්නවා. පින්න අපි කොච්චර සමාව කමා කරගන්නද අපේ ජීවිතයේ දේවල්? අනේ බාගිදුනස අයනම් කරන්නේ නැහැ. අයනම් කරන්නේ නැහැ. අයනම් කරන්නේ නැහැ කියයි පැයකින් අය කරනවනේ. අයනම් කරන්න කියයි දවසකින් කරනවනේ. ඔබ දන්නවනේ. ඔබට එහෙම දේවල් වුණානේ. එකම දේ සම්බන්ධයෙන් කීපාරක් කමා කරගෙන නැද්ද? ඒකයි මේ ලෝකේ බුදුවරු මේ ලෝකේ මුනිවරු කමාව දීලා ඉවරයි බින්ගොතනි කමා කරලා ඉවරයි. අය නැවත ඉල්ලන්න දෙයක් නැහැ. හැබැයි අපි කමා කරගන්න ඕනේ. අනන්ත සසර ආපු ගමන පුරාට බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නෙ සංඝ රත්න උන අවඩ අසාධාරණ හිංගීන් සහ සිතින් කයින් වචනින් කමා කරගන්න ඕන. ඒවා නිතර 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 කරන්න ඕන. ගති සුද්ධ වෙන්න පරිසරය සකස් වෙන්න තුර තමයි බීජේ පැලවෙන්නේ. මෙත්තානුසතිය වැඩෙන්න ඕන, බුද්ධානුසතිය වඩන්න ඕන. ඒ වගේ තියෙන දේවල් ප්‍රාතිහාරයල් විවිධ දේවල් මෙතකයි කියන්න බෑ වින්නතුනේ. ඒ කියන්නේ මැජික් නෙමේ. මේ ගමන කොච්චර පහසු කරනවද කියන එක. 150කට ආසන්න ලේසි වෙනවා. හරියට මේ පරිසරය සකස් කරගත්තොත් දැහැන් වඩන්න හේවට මුකුත් නෙමේ මේ දහම අවබෝධ කරගන්න. එච්චර හිත සුද්ධ වෙනවා. හිත සුද්ධ වෙන්න ඕන. හිතේ බුද්ධත්වයේ උපදින්න සුද්ධ කරන්න බුද්ධ වෙන්න. ඒකයි වචනයක් තිබෙන්නේ. අරක් කරපුවම අරක වෙනවා කියලා. පුතේ ඔවුන් ඔය කාමරේ අරක් කරගනින් කියලා කිව්වේ. ඔය වචන දෙක දාලා කිව්වේ. සුද්ධ කරගත්තාම මෙහෙම දෙයක් වෙනවා. ඔවුන් ඔය ටික බෙන්න මෙහෙම කරගන්න පුතේ කියලා කිව්වේ. ඔවා කියන්න බෑනේ ඔයගල තහනම් කරපු වචෙන්. මෙහෙම කරපුවාම මෙහෙම වෙනවා කියලා කිව්වේ. මෙහෙම කරගන්න කියලා කිව්වේ. මේ හිත සුද්ධ වෙන්න හැම වෙලාවෙම. මේ සුද්ධ වෙන්න බෙම තමයි මානසිකාරයක් කරන්න පුරුදු කරගන්න ඕන. ඒ මානසිකාරය තුල අනිත්‍යතාවය වේවා දුක්ඛතාවය වේවා අනාත්මතාවය වේවා අසුභය වේවා මොකක් හරි මානසිකාරය කරනවා නම් ඒවා චෙක් කරගන්න ඕන. තමන්ට හිතට හිතෙන්න පුළුවන් මේ කියන එක සමහරට කරන එක හරි කියලා. ඒක තමන් චෙක් කරගෙන බලන්න. අනිත්‍ය තමයි සමහරලාට පිටුනේ එහෙම මානසිකාරය කරන පිරිස් අපි සමහරට දකිනවා. මානසිකාරය කරගෙන යද්දි සමහරලාට පිටුනේ වෙනස් කරන්න කැමති නැහැ. දැන් ගොඩ කාලෙක මට නම් එහෙම පිළිස්සම් බලන්න නැහැ. මොකද මම කතා කරන අවස්ථාව හරි අඩුයි මට පිළිස්ස එක්ක. මට ඉස්සර හරි මතකයි එහෙම. සමහර කට්ටිය ඇවිල්ලා මානසිකාරය කරන එක විනාඩි 20ක් පැය භාගයක් පැයක් කියනවා. ඉතින් අපි අහන් ඉන්නවා. සමහර අපිට තේරෙනවා කතා කරන ඇදී මේ මෙයාට නම් මෙයාන හදන්න බෑ මෙයා මානසිකාරය කරන එක වැරදි මෙයා මේ මෙයා මේ කියන එක වැරදි නමුත් මෙයාට මේ කීවොත් එම් අපේ මහත්වේ අපේ නෝනේ නෝන අය කියන එක කරන එක වැරදි කියලා කීවොත් එම් හිතරි දෙනවා එතකොට අපි හිමින් කියනවා ඕකත් කරන්න හැබැයි වැඩිපුර බෙන්න මේක කරන්නකෝ කියලා කියනවා හොඳට තේරෙනවා ඒක ඒක අහගෙන නෙමෙයි ආවේ ඒක අහන නෙමෙයි ඉන්නේ ඒක කියුවට අපි හොඳටම දන්නවා කරන්නේ නැහැ කියලා හැබැයි අරක කීවොත් එම් සමඩ කරගන්න පිනක් නවත්තනවා. ඇයි හිතන් ඉන්නේ Taman hari කියලා. පැයක් තියාගෙන කියනවා මානසිකාරය කරනකම විනාඩි දෙකෙන් කීයකින් පිංගුතුනි. බෙන්න මෙහෙම 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 මට හිතනවා මට බෙන්න මෙහෙම මෙහෙම මම මේ මානසිකාරය කරන මේක හරි ස්වාමීන්. එච්චරයි. ඒකයි. ඔබ පැයක් ගන්න නම් අපිට මේ මානසිකාරය කරන එක කියන්න. කොහොමද අපි පොඩි පොඩි දේවල් තුල මේ මානසිකාරය දාගන්නේ? තයක් ගන්න ධර්මයේ කතා කරන ධර්මයේ විස්තර කරන ඒ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මානසිකාරය කරන ක්‍රමය වෙන්න මෙහෙම කියලා තමයි මානසිකාරය කරන ක්‍රමය තමන්ට සුසරලන විනාඩි දෙකකින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද එතනින් එහාට කියන ටික ඔක්කොම හිතලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැනුමෙන් කතා කරන්නේ. ඒ මොකද්ද කතා කරන්නේ? ඒ අහපු දෙයක් කතා කරන්නේ. ඒ දැනුමේ තියෙන දෙයක්. ඒ අවබෝධ නෙමෙයි. විනාඩියකින් දෙකකින් කියන්න පුළුවන් නටක් ගාලා. වෙන්න මෙහෙම මට ස්වාමිනේ මට රූපයක් දැක්කම වෙන්න මෙහෙම හිතෙනවා. මට වෙන්න මෙහෙම හැඟෙනවා. මගේ හැංගී මට හැඟුණා මම බෙන්න මෙහෙම මනසේ කරගන්න මේක හරිද වැරදිද එච්චරයි ඒ ප්‍රශ්නයක් නැහැ නැවත කියන ප්‍රශ්නයක් නැහැ හැමෝම උත්සාහ කරන්න පුළුවන් මට්ටම උත්සාහ කරන්න එපා වින්දුනේ හැබැයි ඒව චෙක් කරගන්න ඒව නැවත චෙක් කරගන්න නැත්තම් වින්දුනේ සමහර කට්ටිය අපි දන්නවා අද ආරාමේ පැත්ත පලාතේ නැහැ සමහර කට්ටිය බෙහෙත් බොන කට්ටිය අපි දැකලා තියෙනවා සමහර ඉඳලා තියෙන අනාගාමී කියලා මේ පෞල් ජීවිතේ ඉන්න දරුවොත් ඉන්නවා අනාගාමී කියලා සමහර හිතන් ඉන්නේ අපි දන්නේ එහෙම පිස්සු ඉන්නවා බේත් බොන අනේ අද මේ මිනිස්සු මේ ආරාමයටවත් එන්නේ නැහැ පින්වතුනේ කොච්චර අපරාධ දුන්නේ එකක් ඉතින් ওই අවුරුද්ද එක විතර හේතුත් බලපෑවා මේ ආරාම වහලා තිබෙන තිබ්බන ඉතින් ඒවා චෙක් කරගන්න අනිවාර්යෙන් විශේෂයෙන් වයසක අම්මලා වයසක තාත්තලා මැදිවියේ මහතුරු මේකී නොකී හැමෝම දානයක් දෙන්න ආව නම් වන්දනාව කරගන්න ආව නම් තමන්ව චෙක් කරගන්න. හාමුදුරමගෙන් ගහන්න අපේ හාමුදුර මම මෙහෙම හිතන මේක හරිද මේ මානසිකාරය හරිද? මට මෙහෙම හිතද්දි මම වෙන්න මෙහෙම හිතන් යද්දි මට මෙහෙම දේවල් දකිද්දි මට මෙහෙම දේවල් හිතද්දි මම ඒකට වෙන්න මෙහෙම ඇප්ලයි කරනවා. ඒක හරිද ස්වාමීනි? මට මතක් මට දේවල් දැක්කහම මට මෙහෙම මතක් කරනවා මම මෙහෙම හිතනවා මේක හරි ස්වාමීනි. චෙක් කරගන්න ඕන. නැත්තම් ආත එකේ අර අකුරු දෙක වෙයි. භූත වෙයි. ආත භූත කියන්නේ ආත භූත වෙයි ඈ ඒ නිසා හරි පරිස්සමෙන් ඒ නිසා මේ දහම පිංගුතුනේ මේ ගැඹුරුම කියලා කියන්නේ පිංගුතුනේ මේ උපරිමේ කතා කරන මට සමාඩ හිතෙනවා අපිට සමාඩ හිතෙනවා ගුරු ස්වාමීන් වහන්සේ මෙතනින් පස්සේ මොනවද කියයිද දැන් නැහැ කියලා මොකද මේ එතන ඉඳලා කතා කරන දේ අපිට තේරෙන්නේ නැහැ දැන් මේ දුක්ඛ රස කතා කරන්නේ දුක්ඛ රස දුක සමුදය නිරෝධ මග ඔක්කොම කතා කරන්නේ මේ ගැඹුරුම හරි කතා කරන්නේ ජාති කියලා කියන්නේ දුක මේ දුක්ඛාර සත්‍ය මේ චතුරාර්ය සත්‍යයේ උප්පරිම තැන කතා කරන්නේ මෙතනින් එහාට ඉතින් උන්වහන්සේ විවිධ උපමා උපමේය දා කියන එකක පැතිවලින් ඉතින් මානසිකාරයක් හදා ගන්න ඒ මානසිකාරය කරන ඒවා කතා කරලා ක්ලියර් කරගන්න ඕනේ ඒවට වෙලාවල් දාගන්න මේ නැවත කියන්නේ මේක එච්චර වැදගත් මේක එච්චර බරපතල හින්දා ඒ නිසා ඒක සීපත් කරගන්න නැත්නම් මොනවදෝ හිතෙයි නැත්තම් කැඩනවා බිඳිනවා බිඳි යනවා වගේ බල්ලි වරලා අන්තිමටම ඔක්කොම බිඳි යනවාද වැන්නලා අන්තිම උනා පාත්තරලත් කෑමෝලයි ඔක්කොම පණුව පේන පටන් අරන් මේ කයත් දැක්කම කය බිඳි බිඳිනවා වරන් ගියෙත් දැක්කම බිඳි බිඳින පටන් ගන්න දානේ පටන් ගනි මොනවා හරි වෙයි එහෙම ඉන්නවා සමහර කට්ටිය අන්තිමට මේකේ ඒක උපරිම තලයට ආවට පස්සේ බණහණි තෙන්නේ නැහැ බණහණේ කරන් පොළවේ ගහන සමහර මහතුරු ඉන්නවා ඒ නෝල්ලා සමහර අඬාන අපල කෝල් කරපු අවස්ථාවක් තියෙනවා අඬනවා අද දෙයියනේ මේ මෙතෙන් ආපු මිනිස්සු සමහරලාවට හිතු මතේ වුණා දැන් අමාරුයි අපා රිවර්ස් කරගන්න මේකයි කය හදාගන්න පුළුවන් පිංගතුනි හිත වෙනස් වුණොත් ලේසියට හදන්න බෑ නිසා මානසිකාරය කරන දේවල් හැමෝම හරියට මනසේ හරියට චෙක් කරගන්න දහමේ ප්‍රීතියෙද්දි දහම් ප්‍රීති ප්‍රමෝදයට පත්වෙද්දි හිතනවා මම මේක කොහොම හරි කරනවා මම මේක කරන්න බලන් ඒක හොඳයි ඒ වීරිය අවශ්‍යයි ආන් ඒ වීරියට කරන දේ හරිද කියලා කොහොමද දන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙම ඉන්න කියලා කියනවා. ඉතින් කල්‍යාණ මිත්‍රොත් එක්ක නිතර චෙක් කරගන්න ඕනේ ඒවා. ඒක නෝනායි මහත්තයා කතා කරලා ක්ලියර් කරගන්න බෑ. මොකද දෙන්නම එකම මට්ටමේ සමාඩ ඉන්නේ. ඒ නිසා ඒව හැම එකත් බොහොම පරිස්සමෙන් ඒ ගැන මානසිකාරය කරගන්න.
හොඳයි. ඒකත් එක පොඩි දහම් කාරණා මම කතා කරන්නම්. මොකද මම ගොඩක් සුදු ගති ගැන සහ මේ අවශ්‍ය මූලික පරිසර ගැන කතා කරන්න සමහරවිට මූලික වශයෙන් පැවරලා තියෙන එක මම ගොඩක් දහම් කරුණු කතා කරන්න නැත්තේ. අපේ ස්වාමීන්වහන්සේලා ඒක ගැන කතා කරන නිසා. මොකද මේ පරිසරය සකස් කරගන්න එපේ. අපි අවශ්‍ය දේ කරගන්න. නැත්තම් දහම් බීජ වැටෙන්නේ නැහැ. නැත්තම් වැටෙනවා වචන. නැත්තම් වැටෙනවා පද. වචන පද. පද පරම. එච්චරයි. වචන පද වැටුණාට පස්සේ ආන්ගේ වචන පදවල තේරුම හරියට තමයි තේරුම් කරගන්න බැරුනොත් එහෙම අන්තිමටම මේ ශාසනයේ පද පරම වෙලා යන්න යනවා. අඩු ගන්න නෙයියවත් එන්න ඕන. ඒක තමයි මේ ශාසනයේ පූර්ණ කරන අවස්ථාව හම්බෙන්නේ. උගඩිතන්නේ විපිටිතන්නේ නෙයිය පදවන් හතර කොටසක් ඉන්නවනේ. අපි පද පරම කොට වටනොත් එහෙම. ද්වි හේතුකද නැහනේ. මේ ත්‍රි හේතුක මේ ෂණ සම්පත්තිය හම්බෙලා අර අක්කණ සූත්‍රයේ කියන විදිහට මේ අවස්ථාවල ඔක්කොම මගහැරලා මේ ළඟටම ඇවිල්ලා ඔක්කොම උනේ ඔබ ද්වි හේතුක හින්දානේ ඔබ ත්‍රි හේතුකයි. නැත්තම් මෙතනින් හම්බෙන්නේ නැහැ. ඔබ ත්‍රි හේතුකයි. ඔබට මේ ශාසනය ළඟ ළඟ පිහිට තියෙන අනිවාර්යම තියෙනවා. නමුත් වරදින්න ඕනතරම් අවස්ථාව තියෙනවා. මොකද හිත කැමැති හිතර ඕන දේ කරන්න මිසක් ඒ වගේම තමයි හිත යමකට පුරුදු වුණාට පස්සේ ඒ දේ වෙනස් කරන්න කැමති නැහැ. දෘෂ්ටි වශයෙන් හිත ඒවට නතු වෙනවා. දෘෂ්ටි වශයෙන් ඒවත් එක දරන් ඉන්නවා. දැන් ගැලවෙන්නේ ලේසි නැහැ. මොකද අපි ජීවත් වෙලා තියෙනම දෘෂ්ටි එක. ඒකයි මේ ලෝකේ සත් කියලා ගත්ත දෘෂ්ටි එකමයි ජීවත් වෙලා. ඒකයි සත් කාය දෘෂ්ටි කියලා කියන්නේ. මේ ලෝකේ හැම දෙයක්ම සත්ත්වයෙන් අත්කරගෙන ඉන්නේ. අත්කරගත් දේවල්, භාවනාවත් අත්කර ගන්නවා, මානසිකාරයත් අත්කර ගන්නවා, කර්මස්ථානයත් අත්කර ගන්නවා. අත්කරගත්ත කියලා කියන්නේ හිස් කර ගන්න තියෙනක අත්කරගත්තා. දැන් කොහොමද හිස් කරගන්නේ? දැන් වෙනස් කරගන්න බෑ. හරි අමාරුයි. ලේසි වගේ හිතුණාට. ඒ නිසා නැවත කියන්නේ තමන්ගේ මානසිකාරයල් කියේ මානසිකාරය කරන දේවල් ටික ඒ ටික චෙක් කරගන්න. ඒකට හේතුව නැත්තම් ලොකු අනතුරක වැටේ. කාලයක් යනකම් තියෙන එක දවස් දෙකකින් වෙන්නේ නැහැ. අවුරුදු සමන 3ක් විතර යද්දි තමන්ට ගොඩක් වෙලා තේරෙන තමන් කරන දේ වැරදි කියලා. හැබැයි තමන්ට තේරෙන්නේ අනිත් කට තියෙන වැරදි කියලා. දහම නිසා ගෙදර ප්‍රශ්න නම් දහම නිසා ගෙදර චුට්ටි පොඩි දේවල් වෙනවා නම් ඒ කියන්නේ යන මාර්ගේ වැරදි. මේකයි. දහම නිසා තියෙන ප්‍රශ්න හිතට ඇවිල්ලා නම් කියන්නේ නැහැ. කාටවත් කියන්නේ නැහැ. හිතේ තියෙනවා පොඩ්ඩක්. මෙහෙම ඉති වුණාට මෙහෙමත් පුළුවන් නේ. හිතේ තියෙනවා. ඒ කියන්නේ වැරදි පැත්තට ට්‍රැක් වෙන්නේ. හිතේ ප්‍රීති වැඩි නැගෙදර සමගිය වැඩි වෙන්න ඕන. විතර පිස්සු හොදත්තේ වැඩි වෙන්නේ ඒවා වෙන්න ඕනේ දහමත් එක්ක. දහම හේතු කරන ප්‍රශ්න හට ගන්න විදිහක් නැහැ. අනේ අපිට දහම නිසානේ මෙහෙමුණේ කියලා හිතෙන්න විදිහක් නැහැ. ජීවිතේ. හොඳයි. පිටුදුනි. ඔබ නිතරම කතා කරන මේ අනිත්‍යතාවය ගැන. අපි ජීවත් වෙන්නේ අපි මේ ඉන්නේ අනිත්‍ය හින්දානේ මේ ලෝකේ. හෙවත් මේ හැමදේම වෙනස් වීමක් තුල තියෙන හින්දානේ අපි මේ ජීවත් වෙන්නේ. නැත්තම් පිස්සුලාවේ තියෙන්නේ බෑ නේ. අපි මේ ජීවත් වෙන්නේ මේ ලෝකේ අනිත්‍ය නිසා. ඒතර අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද? ඔබ හිතලා බලන්න ඔබට අනිත්‍ය සංඥා වැටහෙන්නේ කොහොමද? ඔබ මානසිකාරය කරන අනිත්‍ය සංඥා ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? විනාඩි දෙකෙන් වෙලා කතා කරලා බලන්න ගුරුරෙක් එක්ක. දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව, අසුබ සංඥාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කොහොමද සිහිපත් වෙන්නේ? ඒ කොහොමද මානසිකාරය වෙන්නේ? ඒ මොනවද හිතන්නේ? පිංගුතුනි, මේ ලෝකේ අනිත්‍යයි කියලා කියන්නේ මේ හැම දෙයක්ම හේතු නිසා හට aran තියෙන්නේ. හේතු තියෙනකන් තියෙන දේවල්. හේතු තියෙනකන් තියෙන දේවල් හැම වෙලාවෙම විසිරෙන්න බලාගෙන තියෙන්නේ. අන්‍ය ස්වභාවයට පත් වෙන්න බලාගෙන තියෙන්නේ. හැම දෙයක්ම භෞතික වේවා, භෞතික නොවන දෙයක් වේවා, අභ්‍යන්තර වේවා, බාහිර වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, ඔය හැම එකක්ම මේ ලෝකේ බිහිවීමක් බිහි වෙලා තියෙන හැම දෙයක්ම මේ ලෝකේ ඇස කන නාසය දිව කය ට ගෝචර වෙන හැම දෙයක්ම හිතට ගෝචර වෙන හැම දෙයක්ම අනිත්‍ය කියන ලක්ෂණය මතයි තියෙන්නේ. ඒ අනිත්‍ය කියන ලක්ෂණය මත තියෙන එකේ ප්‍රධානම දෙයක් වෙනවා. ඒ තමයි ඒ දේවල් හැම වෙලාවෙම අන්‍ය ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ.
අන්‍ය ස්වභාවයට හැම මොහොතම පත් වෙමින් තියෙන්නේ. හැබැයි ඔය එක මොහොතකවත් ඔය ඇස කන නාසය දිව කය ඔස්සේ මනට දැනෙන මනට දැනෙන මනට හිතෙන හෙවත් හැඟෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් හිතට හැඟෙන්නේ එහෙම නෙමෙයි. හිතට හැඟෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. හරියට ධනයි ඍණයි වගේ. අනිත්‍ය දේවල් සම්පූර්ණයෙන්ම හැඟෙන්නේ ෆික්ස් ස්වභාවයෙන්. ඒවත් නිත්‍ය ස්වභාවයෙන්. මොහොතක් 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 පාසා ක්‍රියාවලියක තියෙන එකක්. ක්‍රියාවලියක තියෙන ස්වභාවය මේ ස්වභාවයක් තියෙන්නේ. මේ මොහොතේ විද්‍යාමාන ස්වභාවයක් තියෙන්නේ. ඒක සමහර කය දිහා දැක්කට පේන්නේ නැහැ ලොකුවට. හැබැයි හිත දිහා පොඩ්ඩක් බලන්න හිත කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා. හැබැයි ඔය කොච්චර හිත කොච්චර වේගෙන් වෙනස් වුණත් මම වෙනස් වෙලා නැහැ නේද? මම කියන දැනන හැඟීම වෙනස් වෙලා නැහැ නේද? මම කියන කෙනා වෙනස් වෙලා නැහැ නේ. මම වෙනස් වෙලා නැහැ නේ. මට හිතන දේ, මම කියන දේ, මම කරන දේ, මම දකින දේ, මට දැනෙන දේ වෙනස් වුණාට මම වෙනස්ුන්නේ නැහැ නේද? අපි කිව්වට මේ මං හරි වෙනස් කියලා ඉවරලා. මං වෙනස් වෙලා නැහැ. මම කියන කෙනා එහෙම්මමයි. මම කියන කෙනා තියාගෙන, මම කියන කෙනා ඇත්ත කියලා දරාගෙන, මම මත පිහිටගෙන මේ හේතුන් නිසා හටගත්ත ලෝකෙ සම්බන්ධයෙන් අනිත්‍යතාවයේ මත තියෙන ලෝකයේ සම්බන්ධයෙන් Tamante හිතෙන්නේ Tamante හැඟෙන්නේ නිත්‍ය ස්වභාවයකින්. මොකද හේතුව ඒ නිත්‍යයි කියලා හිතට හැඟෙන එක වැරදි බව තේරෙන හේතුව Tamante තම තේරුන්නේ නැති නිසා නිත්‍යයි කියලා හිතෙන ඒකේ ඇත්තම ස්වභාවය වුණ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න තියෙන හේතුව Tamanට අහු නොවුන නිසා, ඒ ගැන අවබෝධයටපත් නොවුන නිසා ඒක බලෙන් හිතන්න වෙලා. ඒ ටික බලෙන් හිතන්නලා තියෙන්නේ. මේ ලෝකේ අනිත්‍යයි කියන ස්වභාවය බලෙන් හිතන්න වෙලා. හැබැයි ඔබ යම් දවසක සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඔබට ඒක බලෙන් ආයාසින් ගන්න ඕනේ. ඒ කියන්නේ නිතරම මතක් වෙනවා කියන එක නෙමෙයි. ඒ මානසිකාරය තුල ඔබ පිහිටනවා. හැබැයි අද ඒක මතක් කරලා ප්ලෑන් කරලා පරියන්ක ඉඳගෙන සමහර විට හිතලා ගන්න ඕන එකක්. නමුත් ඒ හිතලා හරි අරගෙන මේක සුසර කර ගන්න ඕන. මේ ලෝකේ ඇත්තම ස්වභාවය දකින්න පුරුදු කර ගන්න ඕන. හිත ඒකත් එක්ක පුරුද්දලා තියා ගන්න ඕන. එහෙමනම් මේ ලෝකයේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි කියන එක සම්බන්ධයෙන් Tamanට ඇත්තටම මේ ලෝකයේ තියෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය Tamanට වැටහිලා තියෙන්න ඕන. මේ අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා හටගත්ත දේවල්. හේතු තියෙනකන් තියෙනවා. ඒ මොහොතක් මොහොතක් පාසා ඒ හේතු විවිධ බලපෑම් වලට විවිධ පීඩනයන්ට අහු වෙලා වෙනස් වෙමින් තියෙන ලෝකේ විසිරෙන්න බලාගෙන හැම මොහොතෙම අන්‍ය ස්වභාවයට පත් වෙන්න තියෙන ලෝකේ කොහොමද එහෙනම් නිත්‍යයි සැපයි කියලා ගන්න දෙයක් තියෙන්නේ? තමන්ට මානසිකාරය වෙන්න ඕන. සමහර ඔබට භෞතිකයේ දිහා බලලා මුලින් එක හිතන්න වෙයි. බාහිර ලෝකේ අනිත්‍යතාවය සමහර මුලින් බලන්න වෙයි. ඊට පස්සේ ඒක අභ්‍යන්තරයට ගන්න වෙයි. නමුත් යම් මොහොතක ඔබට මේ අනිත්‍යතාවය වැටහෙන්න පිඟුතුනේ මේ බාහිර ලෝකේ අනිත්‍යතාවය දැක කියලා කියන්නේ අභ්‍යන්තරයෙන්ම දැක බව තේරෙන පටන් ගන්න. සාමාන්‍යයෙන් අනගාරික කවුරු කෙනෙක් කවත මුලින්ම කියන්නේ එළිය අනිත්‍යතාවය දකින්න කියලා. මේවා කැඩෙනවා, බිඳෙනවා, නැහෙනවා, ඒක දකින්න උත්සාහ කරන්න කියලා මුලින්. ඊට පස්සේ තමයි හිත පැත්තට අරගෙන ටික මේක අරන් පෙන්වන්න උත්සාහ කරන්නේ. මේක මානසිකාරය වෙන්න ඕන. අනිත්‍ය සංඥාව වැඩෙන්න ඕන. ඒ කියන්නේ මේ හැම දෙයක්ම තියෙනව නෙමෙයි. මේක ප්‍රොසෙස් එකක්, මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය මේ මොහොතට අපි පින් කරපුවාම, පින් කියන්නේ පින් නෙමෙයි, අපි කරන පින් නෙමෙයි. පින්ක අපි දෙකක් පින් කරන්නේ, බෝල්ඩ් එකක් පින් කරන්නේ දෙකකින්. ඒ වගේ අපි යම් සීමාවක් දැක්කට පස්සේ ආන්ගේ සීමාව තුල ඒක ෆික්ස් වගේ පෙවුනට ඒ සීමාවෙත් ඒක යම් ක්‍රියාවලියක් තුල තියෙන්නේ. ඒක වෙනස් වෙමින් අනිත්‍ය ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. මොහොතක් 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 පාසා මේ හිතේ නැගෙන හැම ශක්තියක්ම ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මන ධම්මොස්සේ හිත ඔය හය තැනීම හට ගන්න හැම හිතක්ම ඔය හැම හිතකටම හැංගෙන්නේ මේ ලෝකේ ෆික්ස් කියලා. ඒ නිසා තමයි ඒක අන්නේ සබහඩ පදේ දුක හටගන්නේ. ඒකයි ඒ සබහඩ පත්‍රික දරා ගන්න බැරි. ඒකයි 11 මහා ගින්න ගින්නක් වෙලා තියෙන්නේ. මේ ලෝක මිනිස්සු දුක් විඳින්නේ නැහැ පිණු පිණු විඳවනවා. දුක කියන්නේ දකින්න ඕන එකක්. මේ ලෝක මිනිස්සු කියන්නේ අපිට පුදුම දුකකින් අපි ඉන්නේ කියලා ඒ දුක් විඳිනා නෙමෙයි දුක කියන්නේ විඳවන එකක්. 11 මහා ගින්නත් එක්ක ලෝක සත්‍ය කරන දුක විඳවනවා. හැබැයි ඇත්තටම දුක කියන්නේ දකින්න එකක්. දුක කියලා කියන්නේ අනිච්ච වූ ලෝක සම්බන්ධයෙන් නිච්චය කියලා හැඟෙනවනම් අනිච්ච වූ දෙයක් සම්බන්ධයෙන් නිච්ච සංඥා විතර ඇවිල්ලා තියෙනවනම් මේ ලෝකේ ෆික්ස් ස්වභාවයෙන් හැඟෙනවනම් මේ හැදෙන්නේ මම කියලා හැඟෙනවනම් ඒ කියන්නේ දුක. මම කියලා හැඟෙන හැම මොහොතකදම හට ගන්න එකම දේ තමයි ජාතිය. ජාතිය ද විස්තර කරන ලෝකයේ උපදින ජාති කියලා. ඒ භෞතික ලෝකයේ මේ පේන තියෙන ලෝකේ ජාතිය නෙමේ ඇත්තම ජාතිය. ජාතිය කියන්නේ හිතක උපදීම. හිතක් හිතක් ගානේ හැදෙන ස්වභාවයේ හිතක් හිතක් ගානේ හිතක දුක හට ගන්න විදිය. හිතට දුක එනවා. හිතට දුක එන හැම තැනකදීම ඉන්නවා කෙනෙක් ඒ තමයි මම. ඒ මම ෆික්ස්. රූපේත් නැති වේදනාවෙත් නැති සංඥාවෙත් නැති සංකාරන්ත විඥාන නැති කෙනෙක් ඉන්නවා. ඒ තමයි මම. නමුත් එහෙම දෙයක් මේ ලෝකේ තියෙන්නම බෑ. මේ ලෝකේ අනිත් හැම දෙෙම තියෙනවා පිංගුතුනි. මේ මොහොතේ විද්‍යාමාන වෙමින් තියෙනවා. හැබැයි එකම එක දෙයක් නැතුව. ඒ තමයි මම. මම කියන දේ නැතුව අනිත් හැම දෙෙම තියෙනවා. අප හැබැයි අපට හැම දෙයක් නැතුනත් කවුරු ඉන්නවද? මං ඉන්නවා. කොහොමද විපරීතේ පිංගුතුනි? මේ ලෝකේ හැදෙන්නම බැරි දේ මේ ලෝකේ ඇත්තටම මේ ලෝකේ නැතිම දෙයක් තියෙනවා. ඒ තමයි මම. මම කියලා දෙයක් මේ ලෝකේ ඇත්තටම නැහැ. ඒක කිසිම හේතුවක් නිසා හටගන්න පුළුවන් සබහන එක පිස්සුවක්. හැබැයි අපට මුළු ලෝම නැති වුණත් මම ඉන්නවා. කොහොමද පිංගුතුනි වැඩේ? ගැලවෙන්න පුළුවන් වේද? පිංගුතුනි මම කියන්නේ කිසිම හේතුක තිබ් එකක් නෙමේ. ඕක හැඟෙන එකක්. හේතුන්ගේ තිබ්බ නැතිම එකක් හැඟෙනවා. ආන් ඒ හැඟෙන දේ වෙන් කරගන්න හදනවා. කාමය කියලා කියන්නේ පිංගුතුනි මේ ලෝක සත්‍යය කාමයේ විකාමයේ හැසිරන කාමයේ කියලා කියන කාම කියන්නේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ඔය පංච කාමයේ හැසිරන කියලා කියන්නේ මේ තමන්ට තමන් හොඳට දඬුවම් කරගන්න විදිය. තමන්ට තමන්ම ගහගන්න විදිය ඔය. තමන්ට තමන්ම දඬුවම් කරගන්න විදිය ඔය. කාමයේ කියලා කියන්නේ තමන් තමන්ට දඬුවම් කරගන්න පිංගුතුනේ ඒකෙන් බේරණ හදදී පා කියලා කියනවා. පස්සේ එන්නම් බෑ කියලා කියනවා. පිස්සුද කියලා අහනවා. මට ගහගන්න දීපන් කියලා කියන්නේ. පිටුනි අභි සංඛාරය කියලා කියන්නේ. යමක් ඕන වෙලා ඒ වෙනුවෙන් හිත පෙළෙනවා කියලා කියන්නේ පිටුනි. දුක් විඳිනවා කියලා කියන්නේ පිටුනි කොච්චර වණ තම මේ විඳින්න හම්බුනේ ජීවිතයයි විඳවන්නේ මේ ලෝක මිනිස්සු. විඳ විල්ලට කියනවා සැපයි කියලා. සැප කියලා අර්ථකථනය කරන්න මොකද්ද විඳ විල්ලට? වැඩියෙන්ම විඳවන කෙනා දිහා බලලා කියනවා අරයා තමයි සැපෙමින් ඉන්න කෙනා කියලා. වැඩියෙන්ම විඳවන කෙනා බලන් දිහා කියනවා අරයා තමයි සැපෙමින් ඉන්නේ කියලා. හාමුදුරුවෝ කියනවා ඉරිච්ච සිවුරු තැන පාතර කට්ටක් කරන පින්න පදිනවා. අනේ මේ තරුණ ජීවිත අපරාදනේ. මොන දුකක්ද මේ කියලා හිතෙනවා. සමහර ඔබ දැක්කොත් එහෙම ස්වාමීන් වහන්සේ නමක්. දැන් අපි සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් සිවුරක අර පැච්චයක්වත් දාලා සාමාන්‍ය සිවුරු අපි දෙන්නේ නැහැ අඳින්න සාමාන්‍ය පල්හැයි. මොකද අර රටේ නැති සිවුරු පූජා කරනවා මිහිර ගහන ලේට සමහර සිවුරු පොරවන්න බෑ ඊට පස්සේ. පිටුනේ ඉස්සර අපි එහෙම අඳිනවා. මොකද එහෙම අවශ්‍ය නැහැනේ. හැබැයි දැක්කහම හිතෙනවා. ඒක ස්වාමීන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා දෙනා මුලින්ම අපිට හම්බුණ අපි පැදිකරපු ගුරුවරු.
අපේ හා අපේ හාමුදුරනේ අපි මහත්යත් අපි ගිහි කාලේ අපේ මහත්ය අපිට සමහරට අපිට ඇත්තටම ජීවිතේ සමහර ජීවත් වෙලා පින්න පාද වලින් ඉන්න බෑ කියලා. සමහර පින්න පාද වලදී උරයක් පුරලා දෙනවලු සිවුරු. මිනිස්සු පින්න පින්නත හැටි හිතන විදිහ අයියේ මේ හාමුදුරු හරි පව්. ඒ වගේද අපි? පින්නතුනේ ලෝකේ ගොඩක්ම විඳවන කට්ටිය දිහා විඳවන චරිත දිහා විඳවන දේවල් දිහා බලන් අපි හිතනවා අම්මේ ඉන්න සැප පිඟුතුනේ විඳවනවා. එනේ මේ ලෝකේ යම් කෙනෙකුට හැඟෙනවා නම් මේ තියෙන්නේ හැඟෙන එකක් මිසක් තියෙන එකක් නෙමෙයි. මේ හැම දෙයක්ම හැඟීමක්, මේ හැම දෙයක්ම හිතක ඇති වෙන දෙයක් කියලා. එයා ගොඩක් සැපින් ඉන්න කෙනෙක්. කන්න නැති වෙන්න පුළුවන්. අඳින්නත් නැති වෙන්න පුළුවන්. හැබැයි එයා හරි දේ මත හිතන් ඉන්න නිසා එයා ඇත්තම සැපින් ඉන්න කෙනෙක්. තුන්දිනේ අනිච්ච වූ ලෝකේ හේතුන් නිසා හට aran තියෙන ලෝකේ මොහොතක් මොහොතක් පාසා විසිරෙන්න විසිරෙමින් තියෙන ලෝකේ මොහොතක් මොහොතක් පාසා අන්‍ය ස්වභාවයට පත්වෙමින් තියෙන ලෝකේ මොහොතක් මොහොතක් පාසා අන්‍ය ස්වභාවයට පත්වෙමින් තියෙන දේවල් දිහා බල බල ඒ දේවල් මම මගේ කරගන්න හදනවනේ ෆික්ස් වූ මම සංඥාවෙන් ෆික්ස් වූ මම කියලා හිතාගෙන මේ ඉන්නවා කියලා හිතාගෙන ඉතින් මොන්න විකාරයක්ද බලන්න මේ වෙලා තියෙන්නේ. ඔබ මණික හිතලා බලන්න මේ මොන නැතුනත් මට මංවත් අපි සමහරට කියන්නේ හැබැයි හැමලට ඇත්ත කියනවනේ. පුතේ මට මංවත් නැහැ කියලා හිතුණා. හරි නැද්ද ඒ කතාව? හරි හරි. මට මන් නැහැ නෙමේ මම කියලා කෙනෙක් කොහොමත්ම නැහැ. ඉඳලා හිටලා ආර්ය වචනේ කියවෙනවා. ඒ අවබෝධයෙන් කියනව නෙමේ. ඒ ජනවහරේ ආපු හින්දා කියනවා. පිඟුතිනේ මේ හැම දෙෙම අනිච්චයි. ඔබට අනිච්ච සංඥාව වඩා ගන්න අනිච්ච ස්වභාවය පිළිබඳව ඒවට මහා ලොකු දහම් කරුණු ඕනේ නැහැ. අනිච්ච කියලා ලියන්න මල පොතේ අකුරක් දැනගන්න ඕනේ නැහැ ඒකට. මේ මානසික හරය කරගන්න. නිකන් හිතලා බලන්න. ඔබට හැඟෙන ඔබට පෙනෙන දැනෙන හැඟෙන ඔය හැම එකක්ම රූපාකාරයක් මත තියෙන්නේ. රූපාකාරයකින් තොර කිසිම දෙයක් ඔය හිතට ගෝචර නැහැ. රූපයක් නොවුන කිසිම දෙයක් ඔය හිතට ගෝචර නැහැ. ශබ්දයක් වුණත් ඒ ශබ්දේ රූපාකාරයක් මත පදනම් වෙලා තියෙන්නේ. රූපයක් එක්ක තියෙන්නේ. එහෙනම් ඒ රූපේ යථා ස්වභාවය මොකද්ද? ඒ රූපේ මේ ලෝකේ බිහි වුණේ කොහොමද? ඒ රූපේ අන්‍ය ස්වභාවයට පත්වෙමින් නෙමෙයිද තියෙන්නේ? මොහොතක් මොහොතක් පාසා ඒක අන්‍ය ස්වභාවයට පත්වෙමින් නම් තියෙන්නේ. ඒ රූපේ මම කරගන්න එක මගේ කරගන්න එක සාධාරණද? එහෙම කරගන්න පුළුවන්ද? එහෙම අන්‍ය ස්වභාවයට පත් වෙන රූපේ කොයි කොටසද කොයි මොහොතද මම මගේ කරගන්න පුළුවන්? එහෙනම් මේ හැඟෙන එකක් නේද? එහෙනම් මේ රූප අනිච්චයි නේද? පිළි ඒ රූපේ සම්බන්ධයෙන් ආපු හැඟීම එක මොහොතක් තියෙන බරුණ ඒ හැඟීමත් වෙනස් වුණා. ඒ හැඟීමත් මොහොතක් මොහොතක් වාසය වෙනස් වෙනවා නම් තමයි පේනද හිත කොච්චර වෙනස් වෙනවද කියලා. කොච්චර වෙකින් හිත වෙනස් වෙනවද? ඒ වෙනස් වෙන හිත දිහා බලන අපිට හිතෙනවනේ මේක තියෙනවමයි කියලා. මේක තිබ්බමයි කියලා. ඉතින් පහෝගිය සතිය නිකන් බලන්න. ඔබට දුක ඇති වුණා නම්, ඔබ සතුරුණා නම්, ඔබ ප්‍රීති වුණා නම්, ඔබ දුක් වුණා නම් අනිද්ද හොයන්න බෑනේ ලොකුට අහුුන්නේ නෑනේ. ඒකනේ මං කියේ දුතියම්බි තතියම්බිකේදී හිතුනේ දේවත් මතක නෑ කියලා. නමුත් ඔබට ඔබ ප්‍රීති ප්‍රමෝදිර පතුන අවස්ථාවක් තියෙනේ. ඒ අවස්ථාව හැම එකම රූපාකාරයක් මත පදනම රූපයක් ප්‍රත්‍ය කරගෙන හටගත්තේ. ඇසහරා වේවා කනහරා වේවා නාසයේ දිව කය හෝ මන ඔය කොයි හය තැනක කොයි හරි තැනක රූපයක් පදනම් කරගෙන හටගත්තේ. ඒ හටගත් හැම රූපයක්ම ඉබේ මේ ලෝකේ පහළ වෙච්ච දේවල් නෙමෙයි. හේතුන් නිසා ගැළපිලා බැඳිලා හේතුන් නිසා හට aran තියෙන රූප ඔක්කොම. විවිධ හේතු අනන්ත අප්‍රමාණ හේතු. ඒව තමයි ගුරුසවනස් දැන් ඉස්සෙදි කියන ට්‍රේන් එක වගේ කෑලි කැඩි 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 යනවා උන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඔය අන්තිමන කඩපුවාම ඒ මට්ටුනගෙන හැකි. පදාර්ථ මට්ටුනගෙන හැකි. නමුත් ඒ හැමදේම හේතු. ඇසට ගෝචර කරන්න බැරි, හිතට ගෝචර කරගන්න බැරි ඔහොම තියෙනවා. හැබැයි හැම එකම අපිට හිතෙනවා, අපිට තේරෙනවා. අපි දැනුමින් හරි දන්නවා. මේක හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයෙන් තියෙන්නේ.
මේ මම හේවත් මේ කයත් වෙනස් වෙන ස්වභාවයෙන් තියෙන්නේ. මේ හිතත් වෙනස් වෙන ස්වභාවයෙන් තියෙන්නේ. මේ කයයි මේ හිතයි මම මගේ කරගත්ත මේ හැම දෙයක්ම වෙනස් වෙන ස්වභාවයේ මත පදනම්වයි තියෙන්නේ. එහෙනම් ඒ පදනම්ව වෙනස් වීම පදනම්ව තියෙන ලෝකේ මම කියලා මම කියන ස්වභාවයක් වෙනස් නොවි තියෙන්න පුළුවන්ද? අන්න බැලිහැකි. එතකොට තේරෙනවා මේ කිසිම දෙයක් තුල මම කියලා දෙයක් පණවන්න බෑනේ. එහෙනම් මේ ලෝකෙ පණවන්න බැයි නම් මේකේ හැංගෙන එකක් නේ. ඒ හැංගෙන්නේ එහෙනම් මේ කිසිම හේතුක තිබ්බ එකක් නෙමෙයිනේ. තියෙන්නම බැරි එකක්නේ. මේ ලෝකේ කිසිම රූපයක, කිසිම ශබ්දයක, කිසිම ගන්ධයක, කිසිම රසක, කිසිම ස්පර්ශයක නැතිම එකක් හැංගෙනවා මම කියලා. රූපය පදනම් කරගෙන. ඒ මම කියලා කෝකිය මම කෝ කියලා හපුවාම පෙන්වන්නේ මේ ඉන්නේ. ඒතර පෙන්වන්නේ මොකේද? මේ කය. කෝබ මේ ඉන්නේ. කෝබේ කය මේ තියෙන්නේ. ඒතර මොකද්ද කියන්නේ? කෝ ඔබ කියවත්ත පෙන්වන්නේ මේ ඉන්නේ අපේ ආඳුන පේන්නේ නැද්ද? මේ පේන්නේ නැද්ද? මේ ඉන්නේ හොඳට මම. මේ මම හොඳට ඉන්නේ. පින්වදින මම හොඳට ඉන්නවා කියලා හැඟෙද්දි කාය කර්මයක් වචී කර්මයක් කළා පෙන්වන්නේ මොකද්ද? කයක්. ඒ කයේ ස්වභාවය මොකද්ද? අන්නේ ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. ඒ හිතේ ඒ මේ ඉන්නේ මම කියලා කියපු හිතත් මොකද්ද ස්වභාවය? අන්නේ ස්වභාවයට පත් වෙමින් තියෙන්නේ. එහෙනම් ওই ස්වභාවයන් දෙක තුලම නැති මේකක් පණවන් ඉන්නවනේද මම කියලා? ඔය තමයි ජාතිය. ඔය තමයි දුක. ඒ පැනවීම මතයි මේ ලෝකේ සියලුම දුක්ඛඳ බිහි වෙලා තියෙන්නේ. මම කියන එක පදනම්වයි මේ ලෝකේ සියලුම දුක් තියෙන්නේ. මම කරගත්ත යම් දෙයක් ඇද්ද, මගේ කරගත්ත යම් දෙයක් ඇඳ විඳින්න, යම් දෙයක් සැපෙන් ඉන්න, යම් දෙයක් හිතුවද කිව්වද කරාද, ඒ හැම තැනම පෙර පසු නොවි දෑවැද්ද වගේ ආව එක දෙයක්. ඒ තමයි දුක. ඒ තමයි බය. ඒ තමයි ගින්න. අනිච්ච වූ දේවල්, අන්නේ ස්වභාවයට පත් වෙන දේවල්, මොහොතක් මොහොතක් පාසා විසිරමින් අන්නේ ස්වභාවයට පත් වෙමින් තියෙන දේවල් ෆික්ස් කරලා තියාගන්න උත්සාහ කිරීමේ මත, උත්සාහ කරමු නිසා හිතේ ගිනි හට අරන් තියෙනවා. ඒ ගිනි හට ගන්න හේතුව ඒ උත්සාහ කරන දේ තියාගන්න බැරි එක. දරුවා කියන දේ අහන්නේ නැහැ. දැන් දුකයි. දරුවා කොහොමද? ඉන්න ඕන කොහොමද? සික්ස් නේද දරුවා? මම අර ප්‍රියයි මధుරයි කියලා ගත්ත ටිකක් තියෙන්නේ. ඒ විදිහට දරුවා ඉන්න ඕන. ඒ විදිහට මහත්තයා නෝනා ඉන්න ඕන. ඒ විදිහට අම්මා තාත් ඉන්න ඕන. ඒ විදිහට ඔෆිස් එකේ කට්ටි ඉන්න ඕන. ඒ විදිහට හැමදේම වෙන්න ඕන. පින්දුනි, ඔබට අනිච්ච සංඥා වඩා ගන්න හැම වෙලාවෙම මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ. මේ හැම විපාකයක්ම ඔබට අනිච්චයි කියලා පෙන්නන්නේ. යද්දි කකුල හැප්පෙනවා, නිින්ද යනවා, කොන්දේ අමාරුව, කකුලේ අමාරුව, ගෙදර ප්‍රශ්න, හිතට දුකයි, හිතට හිත ගිනි ගන්නවා, දරුවෝ කියන දේ අහන්නේ. පින්දුනි, අනිච්චන ඔය අත උඩ තියලා තියෙන්නේ. උඩ දාලා පයින් ගහලා ගන්නවනේ නිච්චයි කියලා. අනිච්ච සංඥා වඩා ගන්නද පින්දුනි හැම වෙලාවෙම උදව් කරලා තියෙන්නේ. දුක්ඛ සංඥා වඩා ගන්නද හැම වෙලාවෙම උදව් කරලා තියෙන්නේ. අනාත්ම සංඥා වඩා ගන්නද හැම වෙලාවෙම උදව් කරලා තියෙන්නේ. හැබැයි ඒ හැම දෙයක් අස්සෙම්ම ජාති හැදි හැදි ජාති හැදි හැදි මම පෝෂණය වෙන එක නෙමෙයි දුන්නේ. පින්දුනි බලන්න, මේ දහම තේරුම් ගන්න ඕන. පින්දුනි ඔබට අය පරියංක ගහගෙන මානසිකාර කරන දෙයක් නැහැ. ඒකයි කියන්නේ විනාඩි දෙකයි විනාඩි දෙකක් කියන්නේත් නෑ. ඔබේ අවබෝධය ඔබ මොකද්ද වඩන් කියලා කියන්න පිඳුනි. ඔබ මොකට මතක් වෙන්නේ මොකද්ද කියලා කියන්න පිඳුනි. මේක පුදුම සරලයි. අමාරු වගේ දැනෙන්නේ. අර මුලින්ම ඩ්‍රයිවින් ඉගෙන ගද්දි අමාරුයි නේද? බ්‍රේක් එක දිහා බැලුවානේ, මේ ගියර් එක දිහා බලන, දැන් මේ කකුල් දෙක මේ යටින් බලන්නේ ප්‍රප්පය හැගුවේ නේ, අත දාලා කැරකෙව්වානේ. දැන් එහෙම පැද්දා ඊට පස්සේ ලයිසෙන්ස් එක ගත්තට පස්සේ. ඒ වගේ දා මේක මුලින් මතක් කරගන්න වෙයි, බල කරන්න වෙයි. හැබැයි මේක කාලයක් යද්දී ඔබ ඩ්‍රයිවිං කරනවා වගේ, ඔබ උයනවා වගේ, ඔබ ඇවිදිනවා වගේ, ඔබ කෑම කනවා වගේ මේක සුසර වෙන්න පටන් ගන්නවා ජීවිතේට. අනිච්චතාවය තුල, අනිච්ච මානසිකතාව තුල ඉන්න පුළුවන් නම් කොච්චර සැපෙන් ඉන්න පුළුවන්ද? ඔය හිතේ ගිනි කෙනෙක් උරුම නැහැ පින්වතුනි. සෝසුසුම් උරුම නැහැ. එකමක දෙයක් උරුමයි මේ කයක් හම්බුන නිසා කායික වේදනාවේ එච්චරයි උරුම. අනිත් හැම දෙයක්ම කර්ම කරගත දේවල්. කර්ම උරුම කරගත දේවල් මිසක් අනිත් කිසිම දෙයක් ඔබට උරුම නැහැ. එක දෙයක් උරුමයි. කයක් හම්බුන නිසා කායික වේදනාව උරුමයි. කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් බුදුරුන්ටත් උරුමයි. ඒක නුනා සිරිපතල පලන ගියර පස්සේ ජීවක වෛද්‍ය රහව භාගතුන් වහන්සේ ඔබ හන්දි රිදෙනවද? මට හරි අමාරුයි, මට හරි වේදනයි. හිමින් එක පැළුවේ. කොන්දේ අමාරුව තිබ්බනේ. ඔ කොච්චර තිබ්බද? විපාක 13ක් පරිසඳුනේ කර්ම විපාක. ඒවා උරුමයි. හැබැයි ඔය හිතට දුක උරුම නැහැ. කයට දුක එනවා. ඒක දුක හිතරෙනවා. ඒක විඳවන එක. ඒකයි මහා ලොකු දෙයක් තියන අපි විඳවිල්ල බාර අරන්. එදිනේ අනිත්‍ය සංඥා වඩන්න. මේ ලෝකේ අනිත්‍ය විදිහට දකින්න. වෙන හැම දෙයක්ම මේක ෆික්ස් කියලා ගත්ත නිසා නේද මට මේ සැප දුක කියන එක හටගත් කියලා දකින්න උත්සාහ කරන්න. මේක එහෙම තියන්න පුළුවන් එකක් නෙමෙයි නේද? මේ හැඟෙන සංඥාවත් මොහොතක් පාසා වෙනස් වෙන දෙයක් නේද? මේක හැඟෙන එක නේද? මේක හැඟීමක් නේද? හිත මානසිකාරය පුරුදු කරන්න ඕන. අනිච්ච විදිහට මේ ලෝකේ දකින්න ඕන. හේතු නිසා හටගත්ත තියෙන දේවල් හේතු තියෙනකන් තියෙනවා. හේතු නැති වුණ මොහොතේ ඒක අන්නේ සබඩ පස්සෙන් එක නවත්තන්න බැරි බව තමයි තේරෙන්නේ. ඒකට කොච්චර කාය කර්ම කරත්, කොච්චර වචී කර්ම කරත්, කොච්චර මනෝ කර්ම කරත්, කොච්චර ඒ වෙනුවෙන් සිතින්, කයින්, වචනෙන් ක්‍රියා කරත් මොහොතක්වත් වෙනස් කරන්න බැරුණ බව තමයි දකින්න ඕනේ. පින්වතුනි, වැඩියෙන්ම වෙනස් වෙන ලකමැති මොකද්ද? මේ කයනේ. එක මොහොතක් පුළුවන් ද කරන්න වෙනස් නොවී තියාගන්න? වෙනස් කරන්න තියන්න බෑනේ පින්වතුනි. එහෙනම් ඒ කය සම්බන්ධයෙන් හිතන හිත කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එක මොහොතක් තියාගන්න බෑනේ පින්වතුනි. පින්වතුනි, දකින්න ඕන අනිච්ච සංඥාව පුරුදු කරන්න ඕන. අනිච්ච ලෝකේ අනිච්ච උඩ ජීවත් වෙන්න මේ. හිතක් ගානේ අනිච්චයි. හිතක් ගානේ දෙ පෙන්නුම් කරන්නේ අනිච්ච සංඥාව වඩන විදිය. හිතක් ගානේ හිත මතක් කරලා දෙන්නේ හරිනම් අනිච්චයි කියන එක. නමුත් ඒ ගැන අවබෝධයක් ඒක සුසර කරගත නැති නිසා හිතක් ගානේ හිතෙන්නේ මොකද්ද? නිච්චයි කියලා. හිතක් ගානේ හිතෙන්නේ නිච්චයි කියලා. පින්වතුනි, මානසිකාරය කරගන්න. මේ හැම දෙයක්ම හේතුන් නිසා තියෙන්නේ. හේතු තියෙනකන් තියෙනවා. හේතු නැති වුණ මොහොතේ මේක අන්නේ සබහාටපත් වෙනවා. මේ මොහොතෙත් මේක අන්නේ සබහාටපත් වෙමින් තියෙන දෙයක්. එහෙනම් මේ වෙනුවෙන් මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරලා තේරුමක් නැහැ. ගන්න හරයක් නැහැ. මේකෙන් වෙන් කරගන්න දෙයක් නැහැ. මේ වෙනස් වෙන දෙයකින් වෙන් මම කරලා මගේ කරගන්න ගන්න දෙයක් මේ තුල නැහැ. ඒක ගන්න බෑ. ඇයි ගන්න බැරි? වෙන් කරන්න බැරි. ඇයි? අනිච්ච නිසා. අනිච්ච දෙයකින් පික්සු දෙයක් ආශ්වාස සැපසර දෙයක් කොහොමද වෙන් කරලා ගන්නෙ? ඒක හේතුන් තුල නැහැ එහෙම දෙයක්. ඒ හේතුවේ නැති එකක් වෙන් කරගන්න හදනවා. දරුවා කියලා වෙන් කරගන්න හදනවා. ඒ දරුවා කියන ඒ රූපේ නැති එකක්. හැබැයි දරුවෙක් ඉන්නවා. දරුවා කියන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකේ මගේ දරුවා කියලා වෙන් කරගන්න දෙයක් නැහැ. එහම වෙන් කරගන්න බෑ. ඒ වෙන් කරගන්න එක හිතට හැංගෙන එකක්. හැංගෙන දේ අහු ඇල්ලුවොත් එහෙම ගින් අහු වෙන එකක්. මං චූටි කතාවක් කියන ඉක්මනට මේක තාඩියක් තේරෙයි. එතකොට සිංහතුනි, තරුණ නොන කෙනෙකුයි මහත්යෙකුයි හිටියා. හරිද? ගැඹුරු දහම් කියද ඉක්මන නිදිමත එනවා නේ පිටුනේ. හරි අමාරු නේ තේරුම් ගන්න. මම තොන්දරම දාඩි දැම්ම. සිංහතුනි, තරුණ නොන කෙනෙකුයි මහත්යෙකුයි මහත් නොන ලෙඩ වුණා. හරිද? මේක තාඩියක් තේරෙයි මම මේ කියන්නේ. මං හිතනවා තේරෙයි කියලා. මේක කතා හරි මතක් වුණාට පස්සේ තේරෙන්නේ. නෝනායි මහත්තයා නෝනා ලෙඩ වුණා. අන්තිම අලුතෙන් බෑන් ජෝඩුව නෝනා කියනවා, දැන් මැරෙන්න යන්නේ. නෝනා කියනවා, මට ඔයාව දාලා යන්න බෑ. මම දැන් මැරෙන්න බව දන්නවා. මට ඔයාව දාලා යන්න බෑ. මම ඔයාලට ගොඩක් ආදරෙයි. මට ඔයාව දාලා යන්න බෑ. ඔයත් මාව දාලා යන්න එපා. හැබැයි ඔයා මාව දාලා ගියොත් මං අවතාරයක් වෙලා ඔයාවෙන් පරිගන්නවා කිව්වා. කවුද මේ කිව්වේ? තරුණ නෝනා. දැන් අලුතෙන් පිංගුතේ ඉතින්. නැත්නම් එහෙම තමයි නේද?
ලෝකේ ලොකු මිරිසියා මොකද්ද? ලිංගි කිරිසියාව. ලොකු මිරිසියාව. දරන්න මිනිසුන් මිනි මරාගෙනයි කපන්නේ කොටන්නේ මරන්නේ ඇයි ලොකු මිරිසියාව? ලිංගි කිරිසියාව. දරන්න බෑ. ඒකයි කියන්නේ ගෑන් ළමෙක් දාලා නෝණ කෙනෙක් දාලා එන කොල්ලෙක් කියන්නේ ඌ මිහිපිට වීරෙක්. ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි ආපු ගමන් කියන ඒවා. පුතේ දෙපාරක් හිතන්න එපාය. සමහරට ඔබ දවසක අවුරුදු 20කින් ඔබ ඔබවහන්සේ පින්න පාතේ වඩිද්දී නෝණ තව දරුවෙක් එක්ක තව මහත් එක්ක එක පාර යනවා හම්බෙයි. එදාට ඒ නෝණ ඇවිල්ලා උඩ දාණේ බෙදයි. සමහර නෝණ ඊට පස්සේ තමයි දකින්නේ ඔබ වහන්සේ පරණ බිරිඳ තව වර්ණ මහත් එක්ක සමහරට. ඒකයි මේක හරි මේ හරි සරදම් කරනවා මේ ලෝකේ. ඒ සරදමට හිර වෙන්න එපා. ඒකයි පින්තුනේ සෙල්ලන්නේ මේ දුවලා වගේ ඉන්න සමහරට තාත්තල එනවා කියලා කියන්නේ. ෆෝ. එහෙනම් පැත්ත හරි. ඊට පස්සේ පින්තුනේ දැන් මේ අවතාරය කියන්න කාරණා ගොඩක් තියෙනවා. හෙට වෙනකන් කී හැකි මාසයක් කී හැකි මේකයි හරි ඊළඟ දවසක කියන්නයි විස්තරේ ලොකු විස්තරයක් තියෙනක කියන්න ලොකු කතා සමහරට ඔබේ අනාගතේ අද වෙන්න පුළුවන් ඒකයි හරි මොකද අද කරන දේ අනාගතේ බලපරත් වෙන්නේ ඒ නිසා කියන්නේ ඊට පස්සේ මෙන්නුන මැරෙනවා දැදි මේ මහත්තයා ටික දහස් මතක තිබ්බා මේක තුන් මාස කරද්දී අමතකුණා මෙන්නුන කෙනෙක් හම්බුණා ඊට පස්සේ ඉතින් දැන් මෙයා එයාත් එක්ක දැන් ටිකට් හිතවත්කමක් හම්බුණා හිතවත්කමක් හැදුනා හිතවත්කම හැදිලා දැන් ගෙදර ආපු දවසේම අර අවතාරය ආවා එවිලා කිව්වා ඔබ මං කියන දේ කරන්න යන්නේ නේද ඔබ මොකද්ද මං කිව්වේ දැන් මේ කියපුවා ඒ දෙන්න කතා කරපු ඔක්කොම දැන් මේ අවතාරය විසින් එවිලා කියනවා මෙයාට හරි ඒ නෝනයි ඒ අලුතෙන් හම්බවෙන්න ඕනේ මහා මහතුණට පස්සේ තුන් මහ දාණයෙන් පස්සේ හරිද ගොඩක් කොල්ලන්ට එක තමයි වෙන්නේ නෝල්ලටත් ගෑන් ළමටත් එක තමයි කියන්න තියෙන්නේ එකකට බඩ බඳන් ආවට එහෙම ඉන්න කවුරුත් නැහැ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් කියනවා ඇවිල්ලා රෑවිල්ලා පේන්න ඇවිල්ලා දැන් මේ අනිත් සංඥාව කියන කෙන ලංකරගෙන මේ කියන්නේ මේක හැංගීමක් කියන එක කියන්නේ මේ ගන්න යන්නේ. ඒකයි මේ කතාව ගැතිර අල්ලන්න එපා මේක. මේක හරි මතක් වුණොත් ඔබට මතක් වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් හැමදේම ඇවිල්ලා මෙයාට කියනවා ඒ විදිහටම කියනවා. මෙහෙම කරා නේද? ඒතර නෙමෙයි හිතපොත් කියනවිලා. හිතුවා නේද? හෙට යදි තෑග්ග කරන් යන්න. කොහමද මට පොරොන්දුුනේ? කොහමද මාත් ඒ කිව්වේ? මැරිදි කියවා නේද මම දාලා යන්නේ නැහැ කියලා. ඒ ඉන්නකල පොරොන්දුුනේ දැන් මේ ඔක්කොම මෙයා කියනවා. ඔහොම ඉතින් එක දවසක් මෙයාගින් බර්ත්ඩේට gift එකක් දුන්නා. gift එක ගන්න යන කලින් දවසේ කියනවා හෙට ඕකනේ ගන්න ඉන්නේ. දැන් මේ හෙන බලවත් අවතාරයක්. මේ බලවත් භූතයෙක් මේ. බලවත් භූතයෙක් තමයි මේ. හැමදේම කියනවිලා හිතට. කොහමද මෙහෙම කියන්නේ ඊට පස්සේ ටෑග්ගක් ගිහින් දුන්නා එදා ඉන්නව බෑ රෑ දැන් මේ මාස පහක් විතර ගිහිල්ලා ඉන්නව බෑ දැන් පුදුම විදිහට කරදර කරනවා ඊට පස්සේ බැරිම තැන ගුරුතුමෙක් හම්බෙන්න ගියා ගිහින් කිව්වා ස්වාමීනි මෙහෙම දෙයක් නම් වුණා හැබැයි මට ඉතින් මම දැන් වෙන විවාහයක් කරගන්න යන්නේ මෙහෙම කියලා කතාව කිව්වා ඊට පස්සේ උන්වහන්සේ කිව්වා එහෙනම් බලවත් අමනුස්සෙක් ඔය ඉන්නේ බලවත් භූතයෙක් බලවත් අවතාරයක් ඕක. ඒ නිසා ඊළඟ පාර අවතාරයේ පේන්න ආවට පස්සේ ඊළඟ පාර අවතාරය ආවට පස්සේ ඔය අවතාරය වර්ණනා කරන්න. මොකද මේ අවතාරයට හිතෙන දේ පවා කියන්න පුළුවන්. දැන් මේ අවතාරයට මොකද්ද හිතන්නේ දෙන්න හදන්නේ මොකද්ද හෙට ගිහින් මොනවද කතා කරන්න හිතන් ඉන්නේ? ආ හෙට දැන් මේකනේ ගිහින් කියන්න හිතන් ඉන්නේ. මෙයා දැන් කියනවා හැන්දෑවේ. දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. හෙට ප්ලෑන් කරනවා නේද යද්දි? මතක ගැතිනේ එතකොට හරි මලත් කතාවත් අමතකේනවා හරි ඊට පස්සේ දැන් හෙට කියන්න ඉන්නේව කියනවා කොහොමදද ඒ කියන්නේ පරචිත්ත විඥාණයේ තියෙන අවතාරයට කොහොමද වැඩේ කියන්නේ හිත හිතන එක හෙට කියන්න මොකද්ද කියලා කියනවා දැන් මෙහෙමනේ කියන හිතන් ඉන්නේ මේකනේ අරගෙන හිතන් ඉන්නේ අර බඩුව gift එක දෙන්න ගිහිල්ලා ගණන් වැඩි කියලා හිතුවානේ මට එහෙමවත් දුන්නද? හැම ඔක්කොම කියනවා මෙහෙම. හරිද? එහෙමනේ කරන්නේ නේද? ඊට පස්සේ කේවල් කරන්නේ නැද්ද? මං කිය දන් දෙන්න ගියාම. හරි. ආදරේ සලකුණ මොකද්ද? ආදරේ සංකේතය මොකද්ද? තජ් මහල. සොහොන. කොල්ලංගි කෙල්ලංගි ආදරේ සංකේතේ. කියන්නේ තජ් මහලක් තනවන්න බෑ මට. ඔබේ කියලා කියනවා නේද? තජ් මහල ආදරේ සලකුණ තජ් මහල කරගත්ත ජීවිත සොහොනක්ම තමයි ඊට පස්සේ කියන අත තියලා දිගුරන්න එන්න කෙනෙක් නැහැ කියලා. හරි. දැන් මෙයාත් දැන් අත තියලා දුරලා තමයි හිටියේ. දැන් අන්තිර වෙනස් වුණා. ඊට පස්සේ දැන් හෙට තියෙන ඔක්කොම කියන දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා බලවත් අවතාරයක් තමයි ඉන්නේ. හරි දක්ෂ කෙනෙක් මෙයා. ඔබට හෙට අවතාරේ ආවට පස්සේ ඔබව මතක් ඔබට කියන්න. ඔබ මුලින්ම අවතාරයේ වර්ණනා කරන්න. ඔය අවතාරයේ වර්ණනා මොකද හිතන දේ අවතාරයේ දැන් කියනවා. හෙට කියන දේ කරලා කියලා හිත කරන කියන හිතන මේ මනුස්සයා කරන කියන හිතන හැම එකම මේ අවතාර විසින් මෙයාට දැන් මතක් කරනවා. මතක කර චෝදනා කරනවා. කොහොමද මට කිව්වේ කියේ. ඊවස් වහන්සේ කිව්වා හෙට හොඳට වර්ණනා කරලා බෝංචියට උරයක් ළඟින් තියාගන්න. දැන් මේ නිදා ගන්න ළඟ ඉතාම මේ වර්ණනාව ලොක්කම එන්නේ. මේ හැමදේම මට මතක හිත චෝදනා කරනවා. කියන්නේ මේ අවතාරයල මට කතා කරනවා. නිදා ගන්න දෙන්නේම නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ අවතාරයේ මුලින්ම වර්ණනා කරන්න. අවතාරයේ වර්ණනා කරලා ඉවරලා අතට බෝංචියට අහුරක් අරන් බෝංචියට ගාන කිදිකල අහන්නත් කියලා කිව්වා. ඊට පස්සේ මෙයා දැන් ඔන්න දැන් හෙට දැන් හම්බෙන්න තියෙන දැන් මේ විවාහයට ළඟයි විවාහයෙන් දැන් ළඟයි දැන් තියෙන හෙට ගිහින් කතා කරන්න දෙන්නේ විවාහයට විවාහන දිනේ තමයි කතා කරන්න දැන් හිතන් ඉන්නේ දැන් දෙන්න. දැන් ඊට කලින් දවසේ අවතාරයෙන් දැන් මේ ඔක්කොම කියනවා. දැන් විවාහයෙන් බඳින්න නේ දැන් යන්නේ කියලා දැන් අහන අහලා ඉතල මේ මෙයා කියනවා අවතාරය ඔබ කොච්චර ඔබ මැරුණත් ඔබ කොච්චර මේ 이르දි සම්පන්න කෙනෙක්ද ඔබට මං හිතන හිතන හැමදේම තේරෙනවනේ කියලා වර්ණනා කරා. වර්ණනා කරලා ඉවරලා ලයිට් එක ඔෆ් කරා. ඔෆ් කරලා ඉවරලා බෑග් එකට අත දැම්මා. අත්දාලා ගත්තා බෝංචියට අහුරක්. බෝංචියට අහුරක් ගත්තා. අවතාරයෙන් අහනවා. අවතාරය. ඔබ කියන එක මම කරනවා. මම විවාහ නොවි ඉන්නවා. මම විවාහ වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ අතේ තියෙන බෝංචියට ගාන කියදිකලා කියන්න ඕනේ. බෝංචියට අහුරට බෝංචිය ඇටකට අත දාලා බෝංචියක් ටික අරන් ඉවරලා ලයිට් ටිකත් ඔෆ් කරලා කිව්වා අතේ තියෙන බෝංචියට ගන්න හැටි මට කිව්වොත් දැන් මේ අවතාරයට කියන්නේ බෝංචියට ගන්න කිව්වොත් මම ඔබට උණු පොරොන්දුව කඩන්නේ නැහැ. විවාහ නොවි ඉන්න මම විවාහ නොවි ඉන්නවා. අතේ තියෙන බෝංචියට ගන්න කියන්න අවතාරයක් ඉතුරුුන්නේ නැහැ. එයා විවාහ වුණා. සතුටින් ඒසේ සිදුවිය. මතකද? තේරුණාද මොකද කියන්නේ කියලා? අතේ තිබ්බ බෝංචියට ගාන කියන්න අවතාරයේ අය අවතාරයට බැරි වුණා. ඒ නිසා ඒ අවතාරයේ අය දැයින් පස්සේ එයා පිටිපස්සේ ආවේ නැහැ. තේරුණාද කතාව මොකද්ද කියලා? අපිත් ඉන්නේ අවතාරයක. එයාට හැඟුණා අතේ තියෙන බෝංචියට ගන්න ගරම් කරන්න පුළුවන් අවතාරයට. මේ මොකද්ද මේ හිතට වද දෙන්නේ? දැන් මේ කතා විස්තර කරන කතාවක් කියලා රස කතාවනේ. දැන් කතා විස්තර කරන්න දෙලා නේ මට. වෙලත් නැහැ. විනාඩි දෙකයි දෙකක් තියෙන්නේ. හරි පහයි නේද? හරි ඉක්මන නවත්තන්න ඕනේ. පින්තුනේ යමක් හිතාගත්තට පස්සේ දැන් ඔබ බලන්න ඔබට දුකේන දේවල් ඒවා මේ ලෝකේ ඇත්තම සමාට නැහැ. සමාට ඒ මතක් වෙන මොහොතෙත් නැහැ. දුක් වෙන මොහොතෙත් නැහැ. එක්කෝ තිබිලා නැහැ, එක්කෝ තාම ලැබිලා නැහැ. කොහොමත් මේ මොහොතේ ගොඩක් වෙලාවට නැහැ. හිත සෝසුම් ලබන ගොඩක් දේවල් නැහැ. හැබැයි මම ඉන්න නිසා ඔක්කොම හැංගෙනවනේ තියනවා වගේ. මම කියන ස්වභාවය හිතේ තියෙන නිසා ඒ හැම දෙයක්ම උනා ඒ හැම දෙයක්ම තිබ්බ වගේ හිතට හැඟෙනව නේද? එහෙනම් ඔය හිතත් අවතාරයකට අහුවෙලා නෙමෙයි දින්නේ. තවත් තේරුන්නේ නැද්ද? හිතට හැඟෙන්නේ ඇහුන දැක්ක ඇස කන නාසය දිව කය මනසින් ගත්ත දේවල් ටික නේද? දැන් අවතාරය අයින් කරන්නේ. ඒ කතාවයි අයින් වෙන්නේ. දැන් මම මේ කතා අවතාර මැදිදී අවතාර ලක උනවා කියන්නේ නේ අපි හඳුනලා තේරෙන්නේ කොහොමද? තිංගතුනි අර මිනිස්සයාගේ හිතට ඇවිල්ලා හැම මොහොතේ වද දුන්නා නේද? ඒ වද දෙන්න ඒ අවතාරය වෙනා ඒ අවතාරය කොහේ හරි සතර අපහරි කොහේ ගිහින් ඇති මැරිච්ච මිනිස්සු ඇත්තරම.
හැබැයි හිතර වදදුන හිතර දුක හාවනේ හිතර දුක හටගත්තනේ දේ හටගත්තේ හැම වෙලාවෙම හිතුණනේ මේ නෝණ තමයි මතක් කරන්න කියලා මතක් කරන්න ඕනෙක් ආවේ නැහැ ඒ කියපු කරපුව හිතපු දේවල් ඔසේ මේ හිත වැඩ කරනවා හිත වැඩ කරන නිසා අරකට කිව්ව චෝදනා කරනවා එහෙනම් මේ චෝදනා කරන්නේ ලෝකේ තියෙන දේ සම්බන්ධෙන්ද තිබ්බ දේ සම්බන්ධෙන්ද වෙන් කරගන්න හදපු දෙයක් සම්බන්ධෙන්ද මේ හිත චෝදනා කරන්නේ ඒ කෙනාගේ හිත චෝදනා කරන්න පටන් ගත්තේ එයා ඒක වෙන් කරගත්ත නේද? එහෙනම් වෙන් කරගත්ත හැමතැනම අවතාරයක් වෙනද තමගේ ජීවිතේ? බය වෙන්නේ නැද්ද? ශෝකේ හට අරන්නේ නැද්ද? හිතට පීඩා නැද්ද? ඔය හැම එකක්ම පොරොන්දු වල වෙන් කරගත් දේවල් නේද? නෝනා මහත්තයා විතරක් නෙමෙයි මම මේ කියන්නේ. තණ්හාවෙන් බැඳුන දේවල් නේද හැම එකක්ම? හැබැයි යම් මොහොතක අර බෝංචියර ටික ඇත්තරම අතේ තියෙන ප්‍රමාණය කියනකොට කියන්න බැරි උනේ ඇයියේ? ඒක එහෙම කියන්න බැරි නිසා. මොකද හැංගීම එහෙම නැහැ. හැබැයි ගණන් කරලා තියාගත්ත නම් දැන් ඒකත් බැයිද? පුළුවන්. එහෙනම් ওই බෝංචියට වගේ තමයි මම කියන එක. මේ ලෝකෙ එහෙම එකක් නැහැ. ඒක මේ ලෝකේ නැති එකක්. ඒක වෙන් කරගන්න බැරි එකක්. ඔය හැංගෙන එකක්. මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි ඕක. තිබ්බ එකක් නෙමෙයි. හැංගීමක්. ඔය අවතාරයකට අහුවෙලා ඉන්නේ. හැබැයි ඒ අවතාර මීට කලින් ඇස කන නාසය දිව කය මනෝසේ ගත්ත දේවල් මිසක් වෙන දේවල් නෙමෙයි. එහෙනම් ඒ හැම අවතාරයක්ම ජාති ධර්මයක්. ඒ කියන්නේ ඉස්සර කියලා දෙන ජාතිධර්ම ඉස්සර කියලා දෙන ජාතිධර්ම කියන මොනවද කියලා? අම්මා තාත්තා දුව පුතා ඒ ඔක්කොම ජාතිධර්ම. ඒ කියන්නේ රූප නෙමේ. ඒක ගත්ත හැටි වෙන් කරගත්තා නම් ඒක වෙන් කරුණා නම් වෙන් වුණා නම් මම කියලා වෙන් වුණා නම් මගේ කියලා වෙන් වෙන එක නවත්තන්න බෑ. මගේ කියලා වෙන් වුණ හැම දෙයක් සම්බන්ධයෙන්ම හිතේ තියෙන ෆික්ස් නිච්ච සංඥාවක්. ඒ දේවල් දැන් හිත තුල අවතාරය වගේ දෝංකාර දෙදි දැන් හිතේ බය ශෝකේ දුක හට අරන්. හැබැයි ඇත්තටම අර බෝංචියට වගේ කෝ කියලා බැලුවොත් එහෙම කීයද කියලා ඇහුවොත් එහෙම කියා ගන්න බෑ. ඇයි කියා ගන්න බැරි? එහෙම වෙන් වුණ එකක් මේ ලෝකේ නෑ. පින්වතුනි අවතාරයකට අහු වෙලා ඉන්නේ මේ. බලන්න ඔබට හිත චෝදනා කරන තැන්. අවතාර නෙමෙයිද කියලා? ඒ අවතාර සම්මාඩ භූමිකම්පා වෙලා තියෙනවා. ඔය ඔක්කොම වෙන් කරගත්තේවා. පොරොන්දු වෙලා වෙන් කරගත්තා. ශාස්ත්‍රවාදයන් සැපයි සාරයි කියලා හොඳයි කියලා වෙන්ක. දැන් වෙන් වෙන්න, දැන් අයින් වෙන්න බෑ. දැන් අනිත්‍යයි කියලා කියන්න බෑ. එහෙනම් ඔයක අවතාරයක් බව දකින්න ඕන. ඔය අවතාරයට අහු වෙලා ඉන්නේ. මම කියන කෙනා ඔය මගේ කියන දේවල් හදාගත්තට පස්සේ මම උන දේවල් මගේ උන දේවල් ඔක්කොම මේ ලෝකෙ තියෙන්නම බැරි දේවල් මේ ලෝකෙ නැතිම දේවල් ඔය ඔක්කොම අවතාර ඔය දරුවෝ ඔය Tamanට වැඩිප දුක් දෙන දේවල් හිතේ ඒ මොහොතට උදා වෙන අවතාර ටිකක් ඔය ඔබෝ බය කරනවා ඔබෝ ගිනි තියනවා පින්වතුනි බය ආපුවාම එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා එක්කෝ මුලා වෙනවා ඔය ඔක්කොටම හේතුව බය වෙලා තියෙන්නේ නැති වෙයි කියලා බයයි අහිං වෙයි කියලා බයයි වෙනස් වෙයි කියලා බයයි තියාගන්න බැරි වෙයි කියලා බයයි ඔය ඔබම හදාගත් අවතාර ඔබම ගහගත් ඇග්‍රීමන්ට් ඔබ මුණ පොරොන්දු වෙ තියෙන්නේ අවතාරයෙන් නැගිටින්න ඕන ඔක අවතාරයක් වශයෙන් දකින්න ඕන. ඔය හිත අවතාරයට අහුවෙලා 11 මහා ගින්නෙන් ගිනි ගන්න එක නවත්ත ගන්න ඕන. මේ ලෝකේ අනිච්චයි. අතේ තිබ්බ ගාන කියන්න බෑ වගේ ඔය අවතාර පෙන්නන කෙනෙක් මේ ලෝකේ නෑ. එහෙම සබහයක් මේ ලෝකේ නෑ. හැබැයි හිතට හිතෙන්නෙම තිබ්බා කියලා නේද? හිතට හිතෙන්නෙම තියනවා කියලා නේද? හිතට හිතෙන්නෙම අනාගත ගන්න පුළුවන් කියලා නේද? එකලොස් තැනක හිර වෙලා අවතාර ලෝකේ නිදහස් වෙන්න භූතීන්ගෙන් නැකිටින්න නැවත උත්තාණය වෙන්න
කෙනා ළඟට යන්න ඔබට ශක්තිය ලැබෙයි. ඔබ මලවුන්ගෙන් නැකිටින්න පිඟුතුනේ. මලවුන්ෙක් ඉන්නේ. ඊයේ මට මේක වුණා. මලවුන්ෙක් ඉන්නේ. අනාගතේ මෙහෙම වෙයිද නැහැ. මලවුන්ෙක් ඉන්නේ. පච්චුප්පන්න මොහොතේ ජීවත් වෙන්න. අනාගතේ මේ මොහොත කරගන්න. අනාගතේ අද අනාගතේ මේ මොහොත කරගන්න. අතීතයේ අනාගතයේ කියන්නේ මලවුන් ළඟ ජීවත් වෙන්න එපා. අවතාරත් එක්ක ජීවත් වෙන්න එපා. අවතාර කියන දේවල් වලට බය වෙන්න එපා. ඒක අවතාරයක්. ඒක ඇත්තරම ලෝකේ නැති එකක්. තියෙන්නම බැරි එකක්. ඇහුවොත් උත්තරයක් දෙන්න බරුව නිරුත්තර වෙන එකක්. අහන්නේ නැණි පින්වතුනි කෝ කියලා. කොයිලාවකත් මේ මට දුකේදි හිතෙනද කෝ මම කියලා. බලන්නවත් හිතෙන්නේ නැණි. අවතාරත් එක්කම හිර වෙලා බැඳිලා දුක් විඳින ලෝකෙන් සාධාරණ නිදහස් වෙලා ඒ අමා මහ නිවන් සුව ඔබේ හිත් තුළට ගලා බැසලා මලවුන්ගෙන් ලෝකෙන් උට්ටාණය වෙන්න ඔබට මේ කරගන්නා වූ සියලුම පුණ්‍යකෝ ශක්තිය හේතු පුනිශ්‍රේ වේවා කියලා අපි හදවතින් මා ආශිර්වාද කරනවා. හොඳයි පින් දෙවියන් සිහිපත් කරගන්න. අදින පුරාවට මේ රසපත් කරගත්තා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියින් එවගේ මේ ජීවිත පුරා රසපත් කරගත්තා වූ සියලුම පුණ්‍යකෝ ශක්තියින් මේ ආරාමයේ ඔබට ගුරුහරුකම් දෙන්නා වූ ගුරුස්වාමීන් වහන්සේ සියලුම ස්වාමීන් වහන්සේ අනගාරික අනගාරික මහත්මීන් පුණ්‍යභාරය හැම දෙනා ඇතුළු ඔබව හදාවට ගත්තා වූ සුජීව සිරින යම්තා පිරිසකදී හැම දෙනාම සිහිපත් කරගන්න. එවැගේම ඔබට එදා ඉඳලා මේ දක්වා පිටුන යම්තා පිරිසකදී හැම දෙනා කරද්ද මේ සියලුම පුණ්‍ය ශක්ති විහිදේවා පැතිරේවා පිහිටත්ව හැම දෙනාගම දසකුසලෙ මිදෙත්වා දසකුසලට දස පුණ්‍ය ක්‍රියාම කරත්වා උතුම් වූ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර දර්ශන හැම දෙනාම සාදුකාරයක් දෙන්න. එවැගේම සිහිපත් කරගන්න පිටුන මේ අවසර පුරාට මේ රසපත් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියින් මේ ශාසනය ආරක්ෂා කරන යම්තාක් දේවරුවද්ද සම්මදෘෂ්ටි යම්තා දියතින දෙවිදියතනවසලද්ද පොළොවාසි දෙවියන්ගේ පරණ අකන්න බලෝ දක්වා විසිරි පැතිරි සිටනා වූ සියලුම දෙවියන් බ්‍රාහ්මින කරා මේ සියලුම පුණ්‍ය ශක්තියින් විහිදේවා පැතිරේවා පීඨත්වය පිං විහිදී පැතිරී පිහිටීමෙන් එම සියලුම දෙවිදියතන වාසලගේ ආයු වර්ණ සැබ්බල පරිමාණ වර්ධනය වෙත චිරාත් කාල සම්බුස්සාසෙන් සම්බුද්දේශෙන් සම්බුස්ස ශ්‍රාවකින් වාසල ආරක්ෂා කරත්වා එහෙම දෙනාම පතන්නා බෝධිගතුමෝ නිවණින්ම සැනසෙන මේ සියලුම පුණ්‍ය ශක්ති හේතු මිශ්‍ර වාසන කරන නම සාදුකාරයක් දෙන්න. ඒ වගේම සීපත් කරගන්න මේ 91 කල්ප වලට තමාන මේ යම්තා පිරිසක් ජම්මත කරන උනාද මව දෙමාපියන් ආදී මිත්‍රයන් දුදුර මුදුර මුනුබුරු මිනු ආදී යම්තා පිරිසක් ඇද්ද. ඒ වගේම මේ ජීවිතේ තමාන මේ යම්තා පිරිසක් ජම්මත කරනවාද ජම්මාන්තර ගත උනාද ඒ අය නව වශයෙන් සීපත් කරගන්න එහෙම දෙනා කරද්දී මේ සීලම් පුණ්‍ය ශක්තිය විහිදේවා පැතිරේවා පීඨත්වය පිං විහිදී පැතිරී පිහිටීමේ නේ අතර යම්තා පිරිසක් දුක්ඛිත ගාමී අභවගම වඩ පිටයි පිදියත් නම් ඒ අය සම්දිර සුගතත් බලපත් වේවා සම්දිර සුගතත් බල දිවිස්සවත උතුම් නිවරට නැඹුරු වෙත්වා උන් සීල දනම් දසකොසලෙ මිදෙත්වා දසකොසලකත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා උතුම් නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිත දර්ශන කරගන්න නම සාදුකාරයක් දෙන්න. ඒ වගේම ආශානසේ සීපත් කරගන්න පින්දුනේ මේ රසපත් කරගත්තා වූ සීලම් පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් නැවතරක් මෙලෝකාග්‍රිය පුරාට ලක්ෂ ගණන් රතුන් වහන්සේලා පහළ වේවා. ඒ පහළ වෙන්නා වූ අරහතුන් වහන්සේලා අතරට ඔබ අපගේ චිත්තයද මාර්ගවල චිත්තයක් අරහත් චිත්තයක් බවට පත් වෙන මේ රසපත් කරගත්තා වූ සීලම් පුණ්‍ය ශක්තිය හේතුපනිශ්‍ර වේවා. මේ සම්මා සම්බුද්ධාන්තුලදී මේ සීලම් පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් උතුම් වූ නිවණින්ම සැනසෙන්න ඔබ අපි හැම දිනටම හේතු වාසනා උදා වෙත්වා. එසේම වෙත්වා එසේම වෙත්වා ලක්ෂණ කරගෙන නාම සාදුකාරයක් දෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිතර වෙත්වා. සුවපත්ම වේවා හැම දිනාටම තෙරුවන් සරණයි.